නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්මා ආජීවෝ ආනන්ද භාවිතෝ බහුලීකතෝ රාග විනය පරියෝසානෝ හෝති දෝෂ විනය පරියෝසානෝ හෝති මෝහ විනය පරියෝසානෝ හෝති ඉති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ දිනවල ඉරිදා දින ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගෙන යන්නේ ආරෂ්ඨාංග මාර්ගය. ආරෂ්ඨාංග මාර්ගයේ විස්තර කිරීම සඳහා අපි යොදාගත්ත එක්තරා සූත්‍රයක්. ඒ සූත්‍රය අන්තර්ගත වෙලා තියෙන්නේ සංයුත්ත නිකායේ මග්ග සංයුත්තයේ තමයි අන්තර්ගත වෙලා තියෙන්නේ. තේ සූත්‍රයට නමක් දීලා තියෙනවා බ්‍රාහ්මණ සූත්‍රය කියලා. ඒ වගේමයි ඒකට නම දෙනවා ජානුස්සෝනි බ්‍රාහ්මණ සූත්‍රය කියලාත්. එතකොට මේ එක්තර අවස්ථාවකදී ජානුස්සෝනි කියලා බ්‍රාහ්මණෙක් ශ්‍රාවත්නුවර හරහා එයාගේ අශ්වරතෙන් ගමන් කරනවා. නමුත් ඒක තියෙන සුවිශේෂත්වය තමයි ඒ අශ්වරස්තය තනිකරම සුදුපාට ආයත්තම් වලින් තමයි සරසලා තියෙන්නේ. ඒකට යොදලා තියෙන්නේ සුදුපාට අශ්වයෝ. ඊළඟට ඒක පදවන අශ්වාරෝහකයාත් සම්පූර්ණයෙන්ම සුදුපාට ඇඳුම් පැළඳුම් වලින් තමයි සැරසිලා ඉන්නේ. මුළු රථයමත් සුදුපාටයි. ඊළඟට ඒක ඇතුලේ ඉන්න ඒ ජානුස්සෝනි බ්‍රාහ්මණය ඇතුළු පිරිසත් සම්පූර්ණයෙන්ම සුදු වස්ත්‍රයෙන් සුදු වස්ත්‍රාභරණයෙන් තමයි සැරසිලා තියෙන්නේ. ඉතින් මේ අපූර්ව සිද්ධිය දකිනවා ඒ නගරවාසී ජනතාව. දැකලා ඒ අය මමිතේ පළ කරනවා, මේක මහපුදුම අශ්වරථයක්, සියල්ල සුදු පාටයි, මේක හරියට නිකන් දිව්‍ය රථයක් වගේ, මේක හරියට නිකන් බ්‍රහ්ම යානාවක් වගේ කියලා ඉතින් පිනිස්සු පාරට බැහැලා ඒ රථය නරඹනවා. ඉතින් මේ අවස්ථාවේදී ආනන්ද සාමීන් වහන්සේ ඒ නගරයේ පිණ්ඩපාතේ වැඩම කරලා තියෙන්නේ. ඉතින් උන්වහන්සේ පිණ්ඩපාතේ කළා ආවට පස්සේ මේ තමන් වහන්සේ දැකපු ඒ සිද්ධිය බුදුරජාණන් වහන්සේට සැලකනවා. බුදුරජාණන් වහන්සේට මේ විස්තරය කරනවා. විස්තරය කළා උන්වහන්සේකින් ඉල්ලා සිටිනවා, ස්වාමීනි අපිට ධර්මයේ පැත්තෙන් මේ බඳු වාහනයක් පණවන්න පුළුවන්ද? මේ බඳු සුවිශේෂී රථයක් පණවන්න පුළුවන්ද? ඒ බඳු උපමාවක් අපිට දෙන්න පුළුවන්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ ලස්සන ප්‍රකාශයක් කරනවා. ඉමස්සේවකෝ ඒතං ආනන්ද අරියස්ස අටංගස්ස මංගස්ස අදිවචන. බ්‍රහ්මයානං ඉතිපි, ධම්මයානං ඉතිපි, අනුත්තරෝ සංගාම විජයෝ ඉතිපි. ආනන්ද, එහෙමයි පුළුවන් මේ විදිහට අපිට මේ බඳු බ්‍රහ්ම යානාවක්, දිව්‍ය යානාවක් පණවන්න පුළුවන්. ඒ අනෙකක් නෙමෙයි, ඒ තමයි ආරෂ්ඨාංක මාර්ගය. මේ ආරෂ්ඨාංක මාර්ගය තමයි මේ ශාසන ප්‍රතිපදාවේ තියෙන බ්‍රහ්ම යානාව, තියෙන ධර්ම යානාව. ඒ සංසාර ඕඝය තරණය කිරීම සඳහා පාවිච්චි කරන, ඒ සංසාරයේ කෙලෙස් සමග කරන සටන ජය ගැනීම සඳහා පාවිච්චි කරන ඒ යානාව තමයි මේ ආරෂ්ඨාංක මාර්ගය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ක්‍රමානුකූලව මාර්ගාංගයෙන් මාර්ගාංගයට විස්තර කරගෙන යනවා. ඉතින් අපිත් ඒ පිළිවෙලට දැන් විස්තර කරගෙන ආවා. අද අපි පැමිණලා තියෙන්නේ සම්මා ආජීව කියන මාර්ගාංගයටයි. ඒතකොට සම්මා ආජීව සම්බන්ධයෙන්ුත් අපිට යමක් සාකච්ඡා කරන්න පුළුවන්. සම්මා ආජීවයක්, නිවරදි දිවි පැවැත්මක් යම්ස කෙනෙක් අනුගමනය කරනවා නම්, එතෙන්දිත් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සම්මා ආජීවෝ ආනන්ද භාවිතෝ බහුලීකතෝ රාග විනය පරියෝසානෝ හෝති. යම්ස කෙනෙක් මෙබඳු නිවරදි ජීවිකා වෘතියක් අනුගමනය කරනවා නම්, ඒ හරහා එයාට රාගය දුරු කරගන්න, රාගය ක්ෂය කර හැරගන්න අවස්ථාවක් සැලසෙනවා. දෝෂ විනය පරියෝසානෝ හෝති. ද්වේෂයත් දුරු කරගන්න, ද්වේෂයත් පැත්තකට දාන්න, ක්ෂය කර හරින්න අවස්ථාවක් සැලසෙනවා. මෝහ විනය පරියෝසානෝ හෝති. මෝහයත් දුරු කරගන්න, ක්ෂය කර හරින්න අවස්ථාවක් සැලසෙනවා. ඉතින් එතකොට එහෙමනම් මේ නිවරදි දිවි පැවැත්මක් කියන එක අපි තේරුම් ගන්න වටිනවා. මොකද අපි ගිහි පින්වතුන් විශේෂයෙන්ම තමන්ගේ ජීවිකා වෘත්තියක් කරගෙන යනවා. මොකද ඒ හරහා තමයි තමන්ගේ පවුලට, තමන්ගේ අමුදරුවන්ට, තමන්ට, තමන්ගේ යාළු මිත්‍රාදීන්ට, ඥාතීන්ට, දෙමව්පියන්ට. ඉතින් එතකොට මේ සීල් දෙනාටම ඒ යම්කිසි හරදරයක් බාධාවක් නැතුව සුවසේ ජීවත් වීම සඳහා උමනා කරන ජීවනෝපාය වශයෙන් යම්කිසි ජීවිකාවෘත්තියක් කරගෙන යනවා. ඉතින් ඒ ජීවිකාවෘත්තිය අපේ සමහරට ජීවිතයෙන් බවට පත් වෙනවා. ඒ නිසා ඒ ජීවිකාවෘත්තිය අපි වැරදි අන්දමින් නම් භාවිතා කරලා තියෙන්නේ. ඉතින් එතකොට ඒ හරහා පවක් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ජීවිකාවෘත්තිය සම්බන්ධයෙන් එහෙමනම් අපිට සැලකිලිමත් වෙන්න සිද්ධ වෙනවා. ඒ වගේමයි සම්මා ආජීවය කතා කරන්න කලින් අපිට මිච්ඡා ආජීවය ගැන ටිකක් දැනගන්න අවශ්‍යයි. මිච්ඡා ආජීවෝ කියලා බුදුරජාන් වහන්සේ ඔන්න මිච්ඡා ආජීවය ගැන විග්‍රහයක් කරනවා මජ්ක්‍ධිම නිකායේ මහා චත්තාරීසක සූත්‍රයේදී. කතමෝච භික්කවේ මිච්ඡා ආජීවෝ, මහණෙනි කුමක්ද මේ මිච්ඡා ආජීවය කියලා කියන්නේ? කුහණා ලපනා නේමිත්තිකතා නිප්පේසිකතා ලාභේන ලාභං නිජිකින්සනතා අයම් භික්කවේ මිච්ඡා ආජීවෝ. මෙන්න මේ බඳු අර්ථ දැක්වීමක් බුදුරජාණන් වහන්සේ කරනවා මිච්ඡා ආජීවයේ සම්බන්ධයෙන්. ඇතරම් මේ ප්‍රකාශය භික්ෂුන් වහන්සේලාට සම්බන්ධ කරලා ඒ පැවිදි පිරිසට සම්බන්ධ කරලා තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. කුහණා කියලා කියන්නේ යම් යම් කුහණ වස්තුන් වලින් ලෝකේ විස්මයපත් කිරීම. ඒ කියන්නේ මෙතන භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් කතා කරන්නේ යම්සි පැවිද්දෙක් ඉන්න පුළුවන් එයා ඒ සේනාසල ගිලන්පස පිණ්ඩපාතේ සිවුරු පිරිකර මේවා හොඳ හොඳ ඒවා වඩා වඩා හොඳ ඒවා ලබා ගැනීම සඳහා අනිත් අයව එක්තරා අන්දමකින් එයාගේ නැති ගුණ පෙන්නලා අනිත් අයව ආකර්ෂණය කරගන්න පුළුවන්. ඉතින් එතකොට මේ කුහණා කියලා කියන්නේ අන්න ඒබඳු දෙයක්. එයා ඇත්ත වශයෙන්ම අපි හිතමු භාවනාවක් කරන්නේ. හැබැයි භාවනා කරනවා වගේ හැසිරෙනවා. කවුරු හරි කෙනෙක් පන්සලට ආරාණ්‍යට එනකොට එයා ඉතින් පේන්න ඉන්නවා නිකන් භාවනා කරන විදිහට. ඒකට ඉතින් මිනිස්සු දැකලා බොහොම ප්‍රසාදයටපත් වෙනවා මේ හාමුදුරුවෝ භාවනා කරනවා කියලා. ඉතින් ප්‍රසාදයටපත් වෙනවා. එහෙම නැත්නම් යමෙක් කවුරු හරි දෙයක් දෙන්න කතා කරාම නෑ නෑ ඔය මට ඕනේ නෑ. මම බොහොම අල්පේච්ඡවයි කාලය ගත කරන්නේ ජීවිතය ගත කරන්නේ කියලා ඒ දෙන්න හදන දේ ප්‍රතික්ෂේප කරනවා. ඉතින් මේ හරහා මිනිස්සු ලොකු පැහැදීමක් ඇති කර ගන්නවා. ඒ කියන්නේ දුන්න ගමන් මොනා හරි ගන්නවා කියන එකෙන් මිනිස්සු ඒ තරම් පැහැදෙන්නේ නැහැ. ඒකට අප්‍රසාදයක් ඇති කරගන්නේ. ඉතින් ඒ බව දන්න මේ ස්වාමීන් වහන්සේ මොනා හරි දෙන්න හදනකොට ඒක ප්‍රතික්ෂේප කරනවා. එතකොට මිනිස්සු තව තව දෙන්න පෙළඹෙනවා. මොකද මේ හාමුදුරන්ගේ තියෙන ඒ අල්පේච්ච ගුණයක් කියලා හිතලා තමයි ඉතින් එතෙන්දී ඒ අය වරදවා වටහා ගන්න. මේ ස්වාමීන් වහන්සේ එහෙම නෙමෙයි. මේ ස්වාමීන් වහන්සේ ඇත්ත වශයෙන්ම මේ බඳු ගුණයක් නැහැ. ඒ උපක්‍රමශීලීව වඩා වඩා හොඳ දේවල් ගැනීම සඳහා අර වගේ උපක්‍රම පාවිච්චි කරනවා. ඉතින් ඒක තමයි කුහණා කියලා කියන්නේ. ඊළඟට තියෙනවා ලපනා කියලා. ඒ කියන්නේ ලාභ සත්කාර බලාපොරොත්තුෙන් යම්ස කෙනෙකුට ආමන්ත්‍රණය කරනවා. කවුරු හරි කෙනෙක් පන්සලට ආවහම ආරණ්‍යට ආවහම ඉතින් ලාභ සත්කාර යම බලාපොරොත්තු පිණිස බොහොම යටිකුට්ටු අදහසකින් තමයි කතා බහ කරන්නේ. ඉතින් එතකොට සමහර ලාවට යම් දෙයක් ගැන අගය කරලා කතා කරනවා. එතකොට අනිත් අය තේරුම් ගන්නවා මේ ස්වාමීන් වහන්සේට මේක වමනා වෙලා තමයි මේ තියෙන්නේ කියලා. එහෙමත් නැත්නම් මේ යමක් දීපු කෙනෙක්ව අගය කරනවා. එයාට ප්‍රශංසා කරනවා. ඉතින් එතකොට අර පන්සලට ආපු අනිත් අයත් හිතා ගන්නවා මේ යම්සි මෙතන තියෙනවා කියලා ඉංගියක්. ඒකම තමයි නේමිත්තකතා කියලා තවදුරටත් විග්‍රහ කරලා තියෙන්නේ. යම්සි ඉංගි කිරීමක්. යම්සි නිමිත්තක් දෙනවා. මෙන්න මේ අහවල් දේ තිබුණා නම් හොඳයි කියලා යම්සි නිමිත්තක් ප්‍රකාශ කරනවා. ඊට පස්සේ එනවා නිප්පේසිකතා කියලා. එතෙන්දී එන්නේ ඒ නොදෙන අයව බොහොම පහත් කොට සලකනවා. ඒ අයට වෙනත් අයත් එක්ක ටිකක් පහත් කරලා කතා කරනවා. අර මිනිස්සයා මේක දුන්නේ නැහැ, දුන්න දානේ මෙන්න මේ වගේ කිසිම කමකට නැහැ කියලා ඒ සාමාන්‍යයෙන් සරලව දානයක් දීපු කෙනෙක්ව බොහොම පහත් කරලා එහෙම නැත්නම් ඒ අයවට නිග්‍රහ වෙන අන්දමින් කතා කරනවා. ඉතින් එතකොට අන්න ඒ දෙන අය බොහොම වඩාම ඉහළින් දෙන්න ඊළඟට උත්සාහත් වෙනවා. මොකද හාමුදුරන්ගෙන් කතන්දර අහන්න බැරි හින්දා. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයක් ඒ නිප්පේසිකතා කියන එකෙන් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා. ඊට පස්සේ ලාභේන ලාභං නිජිකින්සනතා කියන එකෙන් අදහස් වෙන්නේ ඒ මොකක් හරි අලුත් ලාභයක් ලැබුණාම ඊට වඩා හොඳ ලාභයක් ලැබීම පිණිස මේ ලාභය අර කලින් ලාභයක් එක්ක මාරු කරගන්නවා. ගෙදරකින් යමක් ගෙනලා දුන්නාට පස්සේ ඒක වෙන ගෙදරකට දීලා ඒක එයාගින් වෙන එකක් ඉල්ල ගන්නවා. ඊට වඩා හොඳ එකක්. ඔන්න ඔය වගේ තත්ත්වයක් ඒ ලැබිච්ච දෙයින් සෑහීමකටපත් නොවි, එතනින් තෘප්තිමත් නොවි, ඊට වඩා හොඳ හොඳ දේවල් ලබා ගැනීම සඳහා කරන උපක්‍රමයක්. එතකොට මේ කාරණා කීපයම පැවිදි පිරිස අලලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඉතින් ඊටත් අමතරව එනවා විශේෂයෙන්ම පැවිදි පක්ෂය, පූජ්‍ය පක්ෂය, ඒ ස්වාමීන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ කරන්න එපා කියපු විවිධාකාර කටයුතු තියෙනවා. වෙද වෙලහෙන දාන් කරන එකක්, රැකියා කරන එකක්, ඊට පස්සේ වෛද්‍ය වෘත්තියේ නිරත වෙමින් ගිහියන්ට බෙහෙත් කරන එකක්, නක්ෂත්‍රය කරන එකක්, මේ හඳහම් බලන එකක්, මේ වගේ ඉතින් තියෙනවා 21 ආකාරයක අනේසන කියලායි ඒවට කියන්නේ. 21ක් පෙන්ලා තිනවා. ඒ වගේ ගැළපෙන්නේ නැති වැඩ කටයුතු ඒවා කිරීම තුලින් ඉතින් සමහර කෙනෙක් ආදායම් උපයනවා, සමහර කෙනෙක් අනිත් අය අතර ප්‍රසිද්ධ වෙනවා. ඉතින් මේ ප්‍රසිද්ධ වීම හරහා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ කටයුතු භික්ෂුන් වහන්සේලාට කරන්න එපා කියලා මතක් කරනවා. ඒතොර මිච්ඡා ආජීවයේ වශයෙන් ඒ භික්ෂුන් වහන්සේලාට පෙන්වන්නේ අන්න ඒක. ඊට පස්සේ අපිට දැන් පිවිසෙන්න පුළුවන් ගිහි පින්වතුන්ගේ පැත්තෙන්. ඒ අයට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සම්බන්ධ කර නොගත යුතු, එහෙම නැත්නම් අනුගමනය නොකළ යුතු, රැකියාවක් වශයෙන් නොකළ යුතු කාරණා පහක්. පංචිමා භික්කවේ වනිජ්ජා උපාසකේන අකරණීයා කියලා බුදුරජාණන් වහන්සේ වනිජ්ජා සූත්‍රයේදී මෙන්න මේ වගේ කාරණා පහක්, වෙළඳාම් පහක් ඉදිරිපත් කරනවා. ගිහි පින්වතුන්ට දෙන්න සුදුසු නැහැ කියලා, අනුමත කරන්නේ නැහැ කියලා කාරණා පහක් ඉදිරිපත් කරනවා. එකක් තමයි සත්ත්ව වනිජ්ජා. ඒ කියන්නේ සත්වයන් වෙළඳාම් කිරීම. සත්ත්ව වනිජ්ජා. ඒ කියන්නේ මෙතෙන්දී අවි වෙළඳාම් කිරීම. සත්ත්ව සත්ත්ව කියලා කියන්නේ අවි ආයුධ වලට. ඒතර අවි ආයුධ වෙළඳාම් කිරීම. ඉතින් අද ලෝකයේ ගත්තොත් ඉතින් ඒ බඳු අවි ආයුධ වෙළඳාම් කරන රටවල් තමයි ඉතින් බොහොම දියුණුලා තියෙන්නේ. ඒ අය පුළුවන් තරම් ඉතින් ආයුධ හදලා බොහොම මාරාන්තික මුළු ලෝකෙම විනාශ කරන්න පුළුවන් තරම් ආයුධ හදලා ඉතින් ඒවා විකුණනවා. ඒ අනුව ඒ අය බලවත් වෙලා ඉන්නවා. ඉතින් ලෝකේ බලවත් ජාතිය තමන් කියලා කියාගන්නවා. ඉතින් ඒ නිසා බැලුවාම බොහොම උඩි අටුකිරු වෙච්ච ස්වභාවයක් තමයි අද ලෝකේ තියෙන්නේ. ඒ නිසා මිනිස්සු ආයුධ හදන්න පෙළඹෙනවා. ඒවා තව තව වර්ධනය කරන්න පෙළඹෙනවා. ඒවා තව තව සූක්ෂම කරන්න පෙළඹෙනවා. ඒවා තමයි ලොකු ලොකු රැකියාවන් කියලා ඒගොල්ලෝ හඳුනගන්නේ. ඒ නිසා බොහොම මාරාන්තික ආයුධ අති බිහිසුණු ආයුධ හදනවා. ඊළඟට එනවා සත්ත්ව වනිජ්ජා. සත්ත්ව වනිජ්ජා කියලා ඒක ඇවිල්ලා අර වහල් වෙළඳාම. දැන් මේ පිනුත් දන්නවා ඒ කාලේ යටත් විජිත කාලෙදි යටත් විජිත වාදීන් ඒ අනිකුත් තමන්ගේ යටත් විජිත වැසියන්ව පාවිච්චි කරලා තිනවා වහල්ු විදිහට. සමහරවිට මේ රටෙන් අරන් ගිහිල්ලා එහා රටකට ගිහිල්ලා පාවිච්චි කරනවා. ඒ රටේ අය මේ රටට අරන් එනවා. ඉතින් මේ විදිහට වහල්ු වශයෙන් මේ මිනිස්සුන්ව පාවිච්චි කරලා තියෙනවා. එතකොට ඒ අයව වෙළඳානුත් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට මේ වහල් වෙළඳාම බුදුරජාණන් වහන්සේ එපා කියලා කියනවා. ඊට පස්සේ එනවා මංස වනිජ්ජා, මස් පිණිස සතුන් වෙළඳාම් කිරීම. ඉතින් ඒකත් අදත් ලෝකයේ අතිශය බහුල වශයෙන් ව්‍යාප්ත වෙලා තියෙන ව්‍යාපාරයක්. ඉස්සරට වඩා අද මිනිස්සු බොහොම ක්‍රූර අන්දමින් මේ සත්ව වෙළඳාම කරනවා. මේ පිංතුන් දන්නවා නැව පිටින් තමයි සත්තුන් අරන් යන්නේ. බොහොම ප්‍රසිද්ධයි දියුණුවයි කියලා තියෙන රටවල් වල ලක්ෂ ගණන් සත්තු ඇති කරනවා. ඇති කරන්නේත් බොහොම පීඩාකාරී විදිහට, බොහොම ක්‍රූර අන්දමින්. කිසිසේත්ම ඒ සත්වෙන්ට හිතකර පරිසරයක නෙමෙයි, බොහොම හිරවෙච්ච පරිසරයක, કૃත්‍රිම පරිසරයක සත්තුන්ව බිහි කළා. ඒ බිහි කිරීම සඳහා පාවිච්චි කරන්නේ કૃත්‍රිම ක්‍රමවේදයන්. ඊට පස්සේ සතුන්ව වැඩෙන්න ඉඩ හැරලා විවිධාකාර හෝමෝන ආදිය දීලා අතිශය මේ විශාල විදිහට ඉක්මනටම වර්ධනය කළා. ඊට පස්සේ දහස් ගණන්, ලක්ෂ ගණන් මරණයටපත් කරනවා. ඒ තරම් බොහොම ක්‍රූර මට්ටමකින් අද ලෝකේ පුරා මේ මස් මාංශ පිණිස සත්වයින් වෙළඳාම් කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒකත් අනුමත කරන්නේ. ඒ වගේම මේ සත්තු වෙළඳාම් කරන්න ගිහිල්ලා ඒ සතුන්ගේ ඒ පීඩාවට ලක් වෙන සතුන්ගේ ඒ අඳෝනාවල්, ඊට පස්සේ ඒ සතුන් නිසා වැළඳෙන විවිධාකාර ලිඩ රෝග, ඊළඟට ඒ මරිච්ච සත්තු වලදාන්න ගිහිල්ලා ඒ හරහා පැතිරෙන විවිධාකාර ලිඩ රෝග, වසංගත රෝග, ඉතින් මේ වගේ විවිධාකාර අන්දමින් මේ සත්ත්ව වෙළඳාම හරහා, සත්ත්ව ඝාතනයත් හරහා, මස් පිණිස සතුන්ව ඝාතනය කිරීම හරහා මුළු ලෝකයටම විවිධාකාර අන්දමින් බලපෑමක් ඇති වෙලා තියෙනවා. දැන් මේ වෙනකොට අද අපි මුහුණ පාන ඒ කොවිඩ් වසංගතයත් ඉතින් මේ සත්ත්ව වෙළඳාම හරහා, මස් මාංශ වෙළඳාම හරහා ඇති වෙච්ච එතන තමයි මූල බීජය තිබුණේ කියලා ඉතින් මිනිස්සු අනුමාන කරනවා. තියනවා අපිට තේරෙනවා මේ සත්ත්ව වෙනදාම කොයිතරම්නම් විශේෂයෙන්ම මුළු ලෝකේටම තර්ජනයක් වෙලා තියෙනවාද කියලා. ඒත් ඉතින් මිනිස්සු කියන දේ අහන්නේ නැහැ. ඉතින් මේ විදිහට මස් මාංශ පිණිස සත්වයෙන් වැඩදාම් කරනවා. ඊට පස්සේ එනවා මජ්ජ වණිජ්ජා කියලා. එතනදී එන්නේ මත්පැන් ඒ යම් හෝ දෙයක් මදයට ප්‍රමාදයට හේතු වෙනවා නම් අන්න ඒවා වැළඳාම් කිරීම. ඉතින් අද කාලේ වශයෙන් මත්පැන් වලට මත් කුඩු එහෙමත් එකතු කරගන්න පුළුවන්, මත් ද්‍රව්‍යත් එකතු කරගන්න පුළුවන්. මේ කුමක් හෝ වේවා යම්සේ අනෙකුත් මිනිස්සෙකුගේ අහිත පිණිස, එයාගේ ප්‍රමාදය පිණිස හේතු වෙන යම් හෝ දෙයක් තියෙනවා නම් අන්න ඒ දේවල් වැළඳාම් කිරීම බුදුරජාණන් වහන්සේ අනුමත කරන්නේ නැහැ. ඒක මිච්ඡා ආජීවයක් වශයෙන්, වැරදි වැළඳාමක් වශයෙන් පෙන්ලා දෙනවා. ඊට පස්සේ එනවා විස වණිජ්ජා, විස ද්‍රව්‍ය වෙනදාම් කිරීම. සමහරවිට විවිධාකාර වස විස වෙනදාම් කරනවා. ඉතින් ඒ වස විස සමහරවිට මිනිස්සු වශයෙන් බොහෝ පිරිසක් ඝාතනය කිරීම පිණිස හේතු වෙනවා. එහෙමත් නැත්නම් විවිධාකාර කෘමි ආදී කුඩා සතුන් ඝාතනය කිරීම සඳහා ප්‍රයෝගී වෙනවා. එහෙමත් නැත්නම් පරිසර හානියක් පිණිස හේතු වෙනවා. ඉතින් මේ වගේ ඒ විවිධ වස විස හදලා ඒ වස විස වෙනදාම් කිරීම බුදුරජාන් වහන්සේ ඒ නිසා අනුමත කරන්නේ නැහැ. ඉතින් මේ විදිහට සත්ත්ව වණිජ්ජා ආයුධ වෙලඳාම, සත්ත්ව වණිජ්ජා වහල් වෙලඳාම, මංස වණිජ්ජා මස් පිණිස විවිධාකාර සතුන් වෙලඳාම් කිරීම, මජ්ජ වණිජ්ජා මත්පැන් හා විවිධාකාර මද්ද්‍රව්‍ය ආදී වෙලඳාම් කිරීම, විස වණිජ්ජා විවිධ වස විස වෙලඳාම් කිරීම කියලා. ඒතර ගිහි පින්වතුන්ට මේ බඳු බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කළා තියෙනවා ගැළපෙන්නේ නැති මිච්ඡා ආජීවයක් වශයෙන් හඳුන්වන්න පුළුවන් වෙලඳාම් පහ. තොර මේ කටයුතු එහෙමනම් දැනගත්ත තැනැත්තෙක් එහෙමනම් දැන් පෙළමෙනවා සම්මා ආජීවයක් සඳහා. එතකොට දැන් එයා දන්නවා එයා ගාව යම්කිසි අවබෝධයක් තියෙනවා මෙන්න මේවයි නරක වෙනදා, මෙන්න මේවයි කරන්න සුදුසු නැත්තේ, ජීවිකාවක් වශයෙන් මේ දේවල් කරන්න ගැලපෙන්නේ නැහැ කියලා යම්කිසි වැටහීමක් තියෙනවා. ඒ නිසා එබඳු වැටහීමක් සහිතව දැන් එයා උත්සාහවන්ත වෙනවා නිවැරදි ජීවිකා වෘත්තියක් තෝරගන්න. දැන් එතකොටත් නිවැරදි ජීවිකා වෘත්තිය, නිවැරදි සම්මා ආජීවය බුදුරජාන් වහන්සේ දෙආකාරයකින් දේශනා කරනවා. සම්මා ආජීවම් පහං භික්කවේ ද්වයං වදාමි. මහණෙනි සම්මා ආජීවය මම දෙආකාරයි කියලා දේශනා කරනවා. අත්ති භික්කවේ සම්මා ආජීවෝ සාසවෝ පුඤ්ඤ භාගියෝ උපදි වේපක්කෝ. මහණෙනි එක්තරා සම්මා ආජීවයක් තියෙනවා, ඒක ආශ්‍රව සහිතයි, හැබැයි පුඤ්ඤ පක්ෂයේ පිහිටා තියෙනවා, ඒ වගේමයි උපදි විපාක ලබා දෙනවා. අතිබික්කවේ සම්මා ආජීවෝ අරියෝ අනාසවෝ ලෝකුත්තරෝ මග්ගංගෝ. ඊට වඩා උසස් සම්මා ආජීවයක් තියෙනවා, ඒක ආර්යයි, ආශ්‍රව රහිතයි, ලෝකෝත්තරයි, මාර්ගාංගයක් බවට පත් වෙනවා. එහෙමනම් සම්මා ආජීවයේත් අපි මෙතෙක් කතා කරපු ඒ අනිකුත් මාර්ගාංගවල වගේම පැති දෙකක් පෙන්ලා දෙනවා, ලෞකික පැත්තකුත් ලෝකෝත්තර පැත්තකුත්. දැන් අපි හිතමු අර කම්ස්කෘසි තැනැත්තෙක් අද විදිහට තේරුම් ගන්නවා මෙන්න මේවා තමයි කරන්න සුදුසු නැති කර්මාන්ත, මේවා තමයි සුදුසු නැති විවිධාකාර වෙලහෙළදාම් කියලා. එයා ඒවා අයින් කරලා දාලා දැන් එයා උත්සාහවන්ත වෙනවා ඊට වඩා ටිකක් ගැළපෙන රස්සාවක් කරන්න. තමන්ගේ අමුදරුවන් ආරක්ෂා කිරීම පිණිස යම්කිසි නිවැරදි ජීවිකා වෘත්තියක් කරන්න එයා උත්සාහවන්ත වෙනවා. ඒ ගැනත් අපිට ටිකක් කරුණු තේරුම් ගන්න පුළුවන් ඔය ව්‍යග්ගපජ්ජ සූත්‍රය එහෙම ඇසුරෙන්. එතෙන්දී බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් මතක් කරනවා චත්තාරෝ මේ ව්‍යග්ගපජ්ජා ධම්මා කුලපුත්තස්ස ditta ධම්ම හිතාය සංවත්තන්ති ditta ධම්ම සුඛාය. මේ විවිධාකාර කාරණා හතරක් තියෙනවා. ඒ කාරණා හතර මෙලෝ වශයෙන් මේ යම්කිසි කුලපුත්‍රයෙකුට යම්කිසි ගිහි උපාසක උපාසිකාවකට යහපත පිණිස හේතු වෙනවා. ඒ කාරණා හතර මොනවාද? උත්තාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍තතා, සමජීවිකතා. දැන් උත්තාන සම්පදා කියලා කිව්වහම එයා තුල ඇති වෙනවා ලොකු උනන්දුවක්, උවමනාවක්, වීරයක් තියෙනවා මේ යහපත් දෙයක් කරන්න, යහපත් ජීවිකා වෘත්තියක යෙදෙන්න. මොකද අර යහපත් ජීවිකා වෘත්තිය කියන එක ලේසි නෑ. ඉතාර තරම් සත්තු මරලා සල්ලි හම්බ කරනවා වගේ, මස් විකුණලා සල්ලි හම්බ කරනවා වගේ, මද්ද්‍රව්‍ය විකුණලා සල්ලි හම්බ කරනවා වගේ ලේසි නැහැ යහපත් කර්මාන්තයක් කියන එක. මොකද ඒ තෙන්දී තමන් දහඩිය මහන්සි වෙලා බොහොම තමන්ගේ ශ්‍රමය වැය කළා තමයි මේ නිවර්දි ධනයක් උපය ගන්න තියෙන්නේ. ඒ නිසා එතෙන්දී උත්හාන සම්පදායක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ යාතුල ලොකු උත්සාහයක් අවශ්‍යයි. තමන්ගේ කය වෙහෙසන්න සිද්ධ වෙනවා. තමන්ගේ මනස වෙහෙසන්න සිද්ධ වෙනවා. සමහරවිට දුරබැහැර ගමනක් ගිහිල්ලා මේ අනිත් අයගෙන් වෙන් වෙලා ඉඳගෙන කීයක් හරි හම්බ කරගන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ ටිකක් දුක් ගැහැට තියෙනවා මේ ඒ නිවර්දිව අපි යම් ධනයක් උපයද්දි. ඉතින් ඒකම තමයි බුදුරජාණන් වහන්සේ අනුමත කරන්නේ. ඒ තමන්ගේ දහඩිය වගුරවලා මහන්සි වෙලා බොහොම පීඩාවනයකට ලක්ලා ඒ උපෙන් ධනය ධර්මික ධනයක් වෙනවා. නිකාං වහේ ඉඳලා හම්බ කරන ධනයක් නෙමෙයි. ඒක තමන් මහන්සි වෙලා හම්බ කරන ධනයක්. ඒ සඳහා හිතේ ලොකු වීරයක් අවශ්‍යයි. ලොකු උත්සාහයක් අවශ්‍යයි. නැත්නම් ඉතින් පොඩ්ඩක් කාගෙන් හරි බැනුම් අහනකොට ඉතින් ඔන්න අතල්ලා දානවා අස්සා. එහෙම නෙමෙයි. තමන් මේ තමන්ගේ අනුන්ගේ යහපත පිණිසයි මේ රැකියාවේ නිරත වෙන්නේ කියලා ඉතින් ඒ විවිධ දුක්ඛම් කටළු දරාගෙන ඒ රැකියාවේ නිරත වීම සඳහා එබඳු රැකියාවක් ආරම්භ කිරීම සඳහා කෙනෙක්ට ලොකු උත්සාහයක් වීරයක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ එනවා ආරක්ක සම්පදා. දැන් ඒ තමන් දුක් මහන්සියලා හරි හම්බ කරගත්ත ඒ ධනය ආරක්ෂා කරන්නත් සිද්ධ වෙනවා. මොකද ඉතින් විවිධාකාර හොරහතුරන් ඉන්නවා. විවිධාකාර මේ ස්වාභාවික විපත් තියෙනවා. ඉතින් එතකොට සමහරවිට අර තමන් බොහොම අමාරුවෙන් හරි හම්බ කරගත්ත ධනය ඒ බඳු විනාශයන්ට ලක් වෙනවා. ඒ නිසා ඒ හම්බ කරගත්ත ධනය ආරක්ෂා කරගන්නත් මේ තැනත්තාට සිද්ධ වෙනවා. ඒ සඳහා යම් ආරක්ෂාවක් සලසනවා. ඊට පස්සේ නෝ කල්යාණ මිත්‍තතා කියලා එතෙන්දී නම් විශේෂයෙන්ම Tamanට වඩා යම්සි ගුණයක් දරන ගුණයක් පුරන යම්සි කෙනෙක්ව ඇසුරු කරමින් එයාගෙන් යම් යම් අවවාද අනුශාසනා ලැබමින් මෙලෝ වශයෙන් Taman ඉන්න තත්වයට වඩා තව පොඩ්ඩක් හරි ආධ්‍යාත්මික දියුණුවක් ලබන්න එයා උත්සාහන්ත වෙනවා. ඒ වගේමයි සමහරවිට කෙනෙක්ගෙන් එබඳු කල්යාණ මිත්‍රයෙක්ගෙන් නිවැරදි ආර්ථිකයක් සම්බන්ධයෙන් නිවැරදි ධන දාහන්නේ සෙවීමේ උපක්‍රමයක් සම්බන්ධයෙන් යම් කිසි උපදෙසක් ලැබෙන්නත් පුළුවන්. ඒ නිසා ඊබඳු කල්යාණ මිත්‍ර ඇසුරක් තමන්ගේ ජීවිතයට ලොකු අනුබලයක් ලොකු ශක්තියක් සපයනවා. ඊට පස්සේ එනවා සම ජීවිකතා. අන්න ඒක ඇත්තටම අද මාතෘකාවට ඊටාම වටිනවා. දැන් අපි කතරම් ධනය හම්බ කරත් ඒ අපේ හම්බ කරපු ධනයට වඩා වැඩි ප්‍රමාණයක් අපි වේදම් කරනවා නම් එහෙමනම් අපේ අයවැය සමබර වෙන්නේ නැහැ. අපි මහන්සියලා කීයක් හරි හම්බ කරනවා. හැබැයි ඊට වඩා දෙගුණයක්, තෙගුණයක්, දහගුණයක් වෙනවා අපේ වේදම. අපේ ගෙවල් වල ඉන්න අයත් කිසි ගාණක් නැතුව ඔහේ වේදම් කරලා දානවා. ඉතින් එතකොට ඉතින් අපි ණය වෙනවා. ඉතින් එහෙනම් එතන සමබර වීමක් නැහැ. ඒකෙම අනිත් පැත්ත තමයි අපිට ලොකු මුදලක් හම්බ වෙනවා, ලොකු ධනයක් හම්බ වෙනවා. හැබැයි වේදම් කරන්නේ නැහැ. ඒක තමන්ගේ දෙයකට විවිධම් කරන්නෙත් නෑ. තමන්ගේ දෙමව්පියෙකුට, ජාතියෙකුට, හිතවතෙකුට, දරුවන්ට, බිරිඳට, සාමියාට ඒ තමන්ගේ හිතවතුන් අතර මේක බෙදා ගන්න නැතුව ඒ සල්ලි කෙරෙහි ලොකු මසුරුකමක් ඇති කරගෙන, ධනෙ කෙරෙහි ලොකු මසුරුකමක් ඇති කරගෙන ජීවත් වෙන පිරිසකුත් ඉන්නවා. ඒතර මේක හරියන්නෙත් නෑ. එහෙමනම් තමන් මේ උපයන ධනය ප්‍රමාණය කොපමණද කියලා දැනගෙන ඊට සරිලනන්දමින් ජීවත් වෙන එක ඒ තමන්ගේ සමජීවිකතා කියන එක බුදුරජාණන් වහන්සේ මතක් කරලා දෙනවා. අයවැය සමබරව තබා ගැනීම ගැන මෙතෙන්දී විශේෂයෙන්ම මතක් කරනවා. ඒ නිසා කුඩා ප්‍රමාණයක් හම්බ කරගෙන වැඩියෙන් වේදම් කිරීම හෝ වැඩි ප්‍රමාණයක් හම්බ කරගෙන අඩුවෙන් වේදම් කළා ඒ ධනය කිසිසේත්ම කාගේවත් පරිහරණයට පාවිච්චි කරන්න නැතුව ඔහේ පවත්වලා ගිහිලා අන්තිමට තමනුත් පරිහරණය කරන්න නැතුව මෙරළ යනවා හෝ කියන අන්ත දෙකෙන් මිදිලා මේ සමබරතාවයක් අයවැය සමබරතාවයක් පවත්වා ගැනීම ගැන බුදුරජාන් වහන්සේ විශේෂයෙන්ම සඳහන් කරනවා. ඉතින් එතකොට මේ කාරණා ගැන අවධානය යොමු කරද්දී කෙනෙකුට තේරෙන්න පුළුවන් දැන් අපි යම්කිසි රැකියාවක් කරනවා නම් එතකොට ඒ රැකියාව නිසා Tamanටත් අයහපතක් වෙන්න බෑ, අනුන්ටත් අයහපතක් වෙන්න බෑ. එතකොට මේ දෙපිරිසටම අයහපතක් වෙන්න බෑ. එවනම් මේ රැකියාව හරහා. ඉතින් එහෙනම් ඉබඳු රැකියා ටිකක් විරලයි. මොකක් හෝ ප්‍රශ්නයක් හුඟක් වෙලාවට අපි කරන රැකියා හරහා සිද්ධ වෙනවා. කාට හරි යම්කිසි හානියක් සමහරවිට අපි කරන රැකියාවන් හරහා සිද්ධ වෙනවා. ඒ නිසා අපි රැකියාවක් තෝරගනිද්දී එහෙමනම් පරිස්සම් වෙන්න වෙනවා. මොකද්ද මේ කරන රැකියාව කියලා. ඉතින් සමහර ලාවට ඉතින් එහෙම තෝරගන්න හැකියාවක් නැහැ. ලැබිච්ච රැකියාවක් කරනවා. ඉතින් ඒ தත්ත්වය තමයි සමහර ලාවට රටක් දරිද්‍රතාවයෙන් පෙළෙනකොට රැකියාවල ඌනතාවයක් පෙළෙනකොට ඉතින් මිනිසුන්ට සිද්ධ වෙන්නේ ඒක. තෝරගන්න විදිහක් නැහැ. ඉතින් එතකොට වෙන්නේ ලැබිච්ච මොකක් හෝ රැකියාවක් කරනවා. ඒ රැකියාව කළා කීයක් හරි හම්බ කරගන්න උත්සාහන්ත වෙනවා. ඉතින් ඒක බොහොම ශෝචනීය தත්ත්වයක්. කෙසේ නමුත් Tamanට පුළුවන්කමක් තියෙනවා නම් රැකියාවක් තෝරගන්න. අපි හිතමු යම්ස කෙනෙකුට හොඳට සුදුසුකම් තියෙනවා. ඒ නිසා යාට හැකියාවක් තියෙනවා හොඳ රැකියාවක් තෝරගන්න. ඉතින් එතකොට එහෙනම් Tamanට පුළුවන් මගෙන් මටවත් අනුන්ටවත් අයහපතක් නොවන රැකියාව කුමක්ද කියලා තෝරගන්න. එහෙනම් යා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න වටිනවා. මොකද Tamanට ශක්තිය තියෙනවා, සුදුසුකම් තියෙනවා, රැකියාවනුත් ගැලපෙන රැකියාවක් තියෙනවා. ඒ අතරින් එහෙමනම් මම කුමක්ද තෝරගන්නේ? අන්න එතෙන්දී යාට තෝරගෙන රැකියාවක් කරන්න පුළුවන්. එතෙන්දී තියෙනවා ඇත්තරම තමන්ගේ නුවණ පාවිච්චි කරන්න පුළුවන් ගතිය. එතන තියෙනවා අන්න සම්මා ආජීවය. තමන් හොඳට තෝරලා බේරලා තමයි මේ රැකියාව තෝරගත්තේ. ඒ රැකියාව තමන්ටත් සුදුසුයි, තමන්ටත් යම් සිති යහපතක් සිද්ධ වෙනවා, අනුන්ටත් යම් සිති යහපතක් සිද්ධ වෙනවා. ඒ වගේමයි සමහර වෙලාවට අපි රැකියාවක් තෝරගන්න ගියාම ඒ රැකියාව අපේ මුළු ජීවිතේම එක අතකින් මිඩංගු කරන ගතියක්, අපේ මුළු ජීවිතේම රැකියාවට දිය වෙලා යන ගතියක් තියෙනවා. උදේ ඉඳන් රෑ වෙනකම්ම රැකියාව කරන්න වෙනවා. සමහරවිට ගෙදර ඇවිල්ලත් ඒත් නිදහසක් නැහැ, ඒත් රැකියාවේ කටයුතු. එතකොට ඉතින් තමන්ගේ අමුදරුවන් එක්ක ඉන්න වෙලාවක්වත්, ඒ අයගේ දුක සැප බලන්න කියලා වෙලාවක්වත්, යාළු මිත්‍රාදීන් එක්ක ඉන්න වෙලාවක්වත්, ඒ මොකක්වත් වෙලාවක් නැහැ. අර රැකියාවටම අපි හිර වෙලා. අන්න ඒ බඳු තත්ත්වයකුත් ඇතැම් රැකියාවල තියෙනවා. මේ පිටුතුන් හොඳට අත්දැකීම් ලැබලා ඇති. ඒ ඇතැම් රැකියාවල ඒ තමන්ගේ ශ්‍රමය සූරා කරන ගතියක් තියෙනවා. ඉතින් එතකොට අපිට කිසිම නිදහසක් නැහැ. අපි ඉතින් වහල්ලු වගේ ඒ රැකියාවේම නිරත වෙනවා. ගෙදර ඇවිල්ලත් රැකියාවේ කටයුතු, රැකියාව කරන ස්ථානයේදීත් ඒ කටයුතු, ගමනක් බිමනක් යන්න ගියත් ඒක ගැනයි කල්පනා කරන්නේ, ඒ ගැනමයි වෙහෙසෙන්නේ. ඉතින් ඒ විදිහට කාලය ගත කරන්න ගියාම අපේ සමහර ලාවට සමාජීය පසුබිම දෙදරා යනවා, පවුල් සසුබිම දෙදරා යනවා. මොකද අපි රැකියාවටම හිර වෙලා. ඒකෙන් තොර ජීවිතයක් අපිට නැහැ. ඔන්න ඔය වගේ තත්ත්වයකුත් තියෙනවා. ඒ නිසා අපි මේ රැකියාවක් කරද්දී සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. මේ රැකියාව කිරීම තුළින් යම්කිසි තෘප්තියක් මට ලැබෙනවද? ඒ වගේමයි මේ රැකියාව කරන්න ගිහිලා මට මගේ ජීවිතේ වෙන පැති ඔක්කොම ඇහිරිලා තියෙනවද? මම රැකියාවටම හිර වෙලා තියෙනවද කියලා එහෙනම් පොඩ්ඩක් ඒ සුදුසුකම් සහිත කෙනෙකුට හිතලා බලන්න පුළුවන්. ටිකක් දරිද්‍රතාවයෙන් පෙළෙන කෙනෙකුට එබඳු හැකියාවක් නැහැ. මොකද වෙන රැකියාවක් නැති නිසා. නමුත් යම්කිසි හැකියාවක් තියෙන, සුදුසුකම් තියෙන, දැනට රැකියාවක නිරත වෙන කෙනෙක්ට තවත් රැකියාවකට යන්න පුළුවන් කමකුත් තියෙනවා නම් දැන් මේ කරන රැකියාව බොහෝ සෙයින් තමන්ව වෙහෙසටපත් වෙන, කිසිසේත්ම වෙනත් දෙයක් ගැන කල්පනා කරන්නවත් ඉඩක් නැති, තමන්ව සම්පූර්ණයෙන්ම මේ සඳහා මිඩංගු කරලා තියෙන තත්ත්වයක්ද තියෙන්නේ කියලා හිතලා බලන්න වටනවා. ඒ නිසා උදාහරණයක් වශයෙන් කියනවා නම් අපිට තේරෙනවා නම් මේ රැකියාව කියලා කියන්නේ ජීවන පායක්. තමන්ටත් තමන්ගේ අමුදරුවාදීන්ටත් ඒ සුවසේ ජීවත් වීම සඳහා යම්කිසි ධන ධාන්‍යයක් උපදවා ගන්න තියෙන ක්‍රමය. ඒතර මේකම විතරක් නෙමෙයි අපේ ජීවිතය. එහෙනම් අපි ජීවිතය කියලා රැකියාව කරගන්න ඕනේ නැතුව ජීවිතය පැවැත්වීම සඳහා රැකියාව කරගන්නයි තියෙන්නේ. එතකොට රැකියාව කියන්නේ ජීවිතයේ එකාංගයක් විතරයි. රැකියාව සමානයි ජීවිතේ නෙමෙයි. රැකියාව කියන්නේ ජීවත් වීම සඳහා එක අංගයක්. හැබැයි තව තව දේවල් තියෙනවා ජීවිතයේ තුල. අමුදරුවන් එක්ක කාලය ගත කිරීම, එයාගේ දුක සපස හදා බෙදා ගැනීම. ඉතින් මේ වගේ নানা ප්‍රකාර දේවල් තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයට යම්කිසි ඉඩක් කඩක් වෙන් කර ගැනීම ආදී මේ විවිධාකාර කටයුතු. එතකොට ජීවිතයක් තුල මිනිස්සෙකුට අත්දකින්න පුළුවන්. ඉතින් එහෙමනම් එබඳු තත්වයක් අපිට මේ දැන් කරන රැකියාව තුල තියෙනවද කියලා පොඩ්ඩක් හිතලා බලන්න වටිනවා. ඉතින් ඒ නිසාම බුදුරජාණන් වහන්සේ ඔය කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම පැත්තේදී මතක් කරනවා බොහොම පරීක්ෂාකාරීව ඒ කටයුතු නිරත වෙන්න කියලා. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් රාහුල ස්වාමීන් වහන්සේගෙන් අහනවා එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ කණ්ණාඩියක් පෙන්නලා, රාහුල මොකකටද මේ කණ්ණාඩිය තියෙන්නේ? එතකොට රාහුල ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා, පච්ච වෙක්ඛනතෝ බන්තේ. ස්වාමීන් වහන්ස, භාග්‍යතුන් වහන්ස මේ කණ්ණාඩියෙන් කරන්නේ ඒක දිහා බලලා පරීක්ෂා කිරීම. තමන්ගේ ඇඳුම් පැළඳුම් වල මොකක් හරි අඩුපාඩුවක් වෙලා තියෙනවද, නැත්නම් මූණ දිහා බලලා මූණේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවද, කෙස් කොණ්ඩේ හරියට පීරිලා තියෙනවද කියලා ඒ මොනවා මොනවා හරි තමන්ගේ තියෙන අඩුපාඩුවක් සකස් කරගන්න සොයා බලන්න තමයි කණ්ණාඩිය තියෙන්නේ. ඒව මේව කෝ රාහුල, පච්චවෙක්කීත්වා පච්චවෙක්කීත්වා කායේන කම්මං කාතබ්බ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා අන්න ඒ වගේ රාහුල බොහොම පරීක්ෂා කරමින් පරීක්ෂා කරමින් කයෙන් කටයුත්තක් කරන්න. පච්චවෙක්කීත්වා පච්චවෙක්කීත්වා වාචාය කම්මං කාතබ්බ. අන්න ඒ වගේ බොහොම පරීක්ෂාකාරී වෙමින් වචනය පරිහරණය කරන්න. පච්චවෙක්කීත්වා පච්චවෙක්කීත්වා මනසා කම්මං කාතබ්බ. පරීක්ෂාකාරී වෙමින් පරීක්ෂාකාරී වෙමින් මනසින් යමක් හිතන්න. එහෙමනම් බුදුහාඳුරුව බොහොම අවධානයෙන් කටයුතු කිරීම අගය කරලා තියෙනවා. කොහේ ආවට ගියාවට කටයුතු කරනව වෙනුවට යමක් කරන්න කලින් පොඩ්ඩක් හිතලා බලලා මේක මට ගැළපෙනවද, මේක මට සුදුසුද, මේ හරහා මටත් අනුන්ටත් යහපතක් සිද්ධ වෙනවද කියලා පොඩ්ඩක් කල්පනා කරලා තමයි කටයුත්තක නිරත වෙන්න කියලා කියන්නේ. එතකොට එහෙනම් අපි කරන රැකියාව ගැනත් අන්න එබන්දුම පොඩ්ඩක් ආපසු හැරි බැලීමක්, තමන්ටත් අනුන්ටත් මේ හරහා යහපතක් වෙනවාද කියලා පොඩ්ඩක් සිතා බැලීමක් කරන්න පුළුවන් නම් අන්න ඒ තැනත්තගේ හිතේ දැන් අර නිකාම් ඔහෙ සල්ලි හොයා ගන්නවා කියන පරමාර්ථය වෙනුවට වෙනත් පැත්තකට යාම යොමු වෙනවා. දැන් අර මිච්ඡා කර්මාන්තවල යෙදිච්ච කෙනා ඒකේ තියෙන හානිය, තමන්ටත් අනුන්ටත් ඒකේ තියෙන හානිය දැකලා තමයි ඒක අතහරින්නේ. එතකොට මෙන්න මේ ප්‍රත්‍යවේක්ෂාව තමයි ඒකට මූලික වෙන්නේ. කල්පනා කරලා බලනවා. මේක කරන්න සුදුසු වැඩක්ද? මේක මට ගැළපෙනවද? මේක මට හිත පිණිස, යහපත පිණිස හේතු වෙනවද? මම නැත්තම් මේ හරහා අනුන්ට යම්කිසි අයහපතක් වෙනවද කියලා හිතලා බලලා තමයි යා ඒ රැකියාව කරන්නේ. ඔන්නේ ප්‍රත්‍යවේක්ෂා කිරීම බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම මතක් කරලා තියෙනවා. දැන් ඒ වගේමයි දැන් යම්සි කෙනෙක් එහෙම හිතලා බලලා කටයුතු කරන්න ගියාම ඉතින් යාට සෑහෙන උත්සාහයක් අවශ්‍යයි. ඒතර තමයි අපිට ආයෙත් අර උත්තාන සම්පදා කියන එක මතක් කරගන්න වෙන්නේ. මොකද නිවැරදි දෙයක් කරන්න ටිකක් අපහසුයි. ඒක පහසුවෙන් මුදල් හදල් උපයන මාර්ගයක් නෙමෙයි. ඒක ටිකක් මහන්සිලා මුදල් හදල් උපයන මාර්ගයක්. හැබැයි තමන් තුළ ඇතුළත සතුටක් දැන් ඇති වෙනවා. තමන් මේ නිවැරදි ආකාරයෙන් නේද මේ ධාර්මික ධනයක් උපයා ගත්තේ කියලා යම්සි සතුටක් එයාගේ හිතේ ඇති වෙනවා. කාටවත් මේ කරපු දෙයින් අයහපතක් වෙලා නැහැ. මම බොහොම දුක් මහන්සිලායි මේ කීය හරි හම්බ කරගත්තේ කියලා. ලොකු සතුටක් ඒතනත් අභුක්ති විඳිනවා. ඒකම තමන්ගේ පෞලිය උදවියත් එක්කත් බෙදා හදා ගන්නවා. ඒ අයටත් කියනවා තමන් කොයිතරම්නම් මහන්සිලාද මේ ධනෙ උපය ගත්තේ කියලා. ඉතී පැත්තකුත් තියෙනවා. දැන් තවත් පැත්තක් තමයි ඇත්තටම ඇතම් පෞල්වල සමහරවිට තාත්තා එහෙම නැත්නම් අම්මා බොහොම දුක් මහන්සිලා තමන්ගේ ධනයක් හරි හම්බ කරගන්නවා. හැබැයි අනිත් අය දන්නේ නැහැ මෙච්චර මහන්සිලායි මේ මිනිස්සයා මේ ධනෙ උපය ගත්තේ කියලා. එයාට කිසි ගාණක් නැහැ. එයා ඉතින් ඔහේ ආවට ගියාට වේදන් කරනවා කිසිම අර පරිස්සමක් නැහැ. ඒ නිසාත් මුගක් කාලවට පෞල් වල අඩදබර වලට මූණික වෙනවා. ඒ අයගේ නිවරදිවේ අයවැය සමබරතාවය නැත්තම් සම ජීවිකතාවය පවත්ව ගන්න බැරි වෙනවා. ඔයගේ ප්‍රශ්න රාශියක් තියෙනවා. ඒ නිසා අපිට පුළුවන් නම් එක පැත්තකින් ඒ අනිත් අයටත් හඟවන්න මෙච්චර දුක් විඳලා තමයි මේක හරි හම්බ කරගත්තේ. මේක නැතිනාස්ති කරන්න එපා කියන එක ඒකේ වැරද්දක් නැහැ. මොකද අනිත් අයත් තේරුම් ගන්න ඕනේ මේ නිකාම්මේ ඉඳලා පුටුරක් කරලා හොයාගත්ත සල්ලි නෙමෙයි, මහන්සි වෙලා දුක් මහන්සි වෙලා සමහරාලාවට විවිධාකාර ඇනුම් බැනුම් තර්ජන වලට ලක් වෙලා තමයි මේ යම්කිසි ධනයක් උපයගෙන තියෙන්නේ. ඒකත් ධාර්මික උපයගත් ධනයක්. එහෙමනම් මේක පුළුවන් තරම් අර පරිස්සමෙන් පාවිච්චි කළ යුතුයි කියන එක තේරුම් ගන්න වටිනවා. ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ තවත් පැත්තකින් දේශනා කරනවා. ඒතර නිවැරදි ප්‍රතිපදාවක් පුරද්දි විශේෂයෙන්ම ගිහි පින්වතුන්ට බුදුරජාණන් වහන්සේ කියනවා අත්තානාච පානාතිපාතා පටිවිරතෝ හෝති, අත්තනාච පානාතිපාතා පටිවිරතෝ හෝති, ප්‍රංච පානාතිපාතා වේරමණියා සමාදපේති, පානාතිපාතා වේරමණියා වන්නම් භාසති. දැන් සෑම ශික්ෂාපදයක් සම්බන්ධයෙන් දැන් මේ පින්වතුන් අනුගමනය කරන මේ පන්සිල් පද පහ ගැන තමයි බුදුහාඳුරු කියන්නේ. දැන් ප්‍රාණඝාතයෙන් තමන් වැළකීලා කටයුතු කරනවා. ඒ වගේමයි අනිත් අයවත් ප්‍රාණඝාතයෙන් වැළකීම සඳහා සමාදන් කරනවා. එයාලට උපදෙස් දෙනවා මේ ප්‍රාණඝාතය කරන්න එපා කියලා. පාණාතිපාතා වේරමණියා ච වන්නම් භාතති. ඒ ප්‍රාණඝාතයෙන් වැළකීමේ ಗುಣ වර්ණනා කරනවා. ප්‍රාණඝාතයෙන් වැළකීමේ ආනිසංස වර්ණනා කරනවා. ඒ වගේමයි හොරකම් කිරීමෙන් තමන් වැළකී සිටිනවා. අනිත් අයවත් හොරකම් කිරීමෙන් වැළක්වීම සඳහා උපදෙස් දෙනවා, උත්සාහයක් කරනවා. ඒ වගේමයි හොරකම් කරන්නේ නැතිව ධාර්මිකව ධනයක් හම්බ කරගැනීමේ ආනිසංස ප්‍රකාශ කරනවා. ඒ වගේමයි කාම මිත්‍යාචාරයෙන් තමන් වැළකී සිටිනවා. අනිත් අයවත් කාම මිත්‍යාචාරයෙන් වළක්වනවා. ඒ කාම මිත්‍යාචාරයෙන් වැළකී නිවරදිව ජීවිකාව ගත කිරීම තමන්ගේ ඒ ලද දෙයින් සතුටු වීම ගැන ಗುಣ වර්ණනා කරනවා. බොරුවෙන්, කේලමෙන්, හිස් වචනෙන්, පරුස වචනෙන් තමනුත් වළකිනවා. අනිත් අයවත් බොරුවෙන්, හිස් වචනෙන්, කේලමෙන්, පරුස වචනෙන් වැළකීම සඳහා උපදෙස් දෙනවා. ඒ සඳහා පොළඹවනවා. ඒ වගේමයි ඒ සත්‍යවාදී වීම, ඒ වගේමයි අනිත් අයගේ යහපතක් ගැන කතා කිරීම, ඊට පස්සේ ඒ අය අතර සමගියක් ගැන කතා කිරීම, මුරුදු වචන කතා කිරීම, ප්‍රයෝජනවත් ඇති දෙයක් කතා කිරීම ගැන බොහොම ප්‍රශංසාමුඛයෙන් ඒ ගැන කතා කරනවා. ඉතින් මෙන්න මේ ඊළඟට තමනුත් රහමිරාදී දේවල් පානය කිරීමෙන් වැළකී සිටිනවා. අනිත් අයවත් ඒ සඳහා යොමු කරනවා. රහමිර පානය කරන්න එපා කියලා එයාටත් මතක් කරනවා. ඒ සඳහා දිරිගැන්වීමක් කරනවා. ඒ වගේමයි ඒ වයින් වැළකී සිටීමේ ಗುಣ කතා කරනවා. ඒතර මෙන්න මේ විදිහට එහෙමනම් ඒ ගිහි පින්වතුන්ගේ පැත්තෙන් ඒ වගේමයි එයාට උපදෙස් දෙන්න පැවිදි පින්වතුන්ගෙන්වත් පුළුවන්. ඒතර ඒ සියලු දෙනාගේ පැත්තෙන් බුදුරජාන් වහන්සේ අර වාරිත්‍ර සීලයකුත් චාරිත්‍ර සීලයකුත් විශේෂයෙන් මතක් කරලා තියෙනවා. තමන් ඉස්සෙල්ලා වළකිනවා. ඒ වගේමයි කරන්න යමක් තියෙනවා. ඒ තමයි අනිත් අයවත් ඒකෙහි සමාදන් කිරීම. අනිත් අයටත් ඒ කරෙහි යොමු කිරීමක් කිරීම. මොකද තමන් දන්නවා මේක වැරදි වැඩක්. මේක නොගැලපෙන වැඩක්. මේක මටත් අනුන්ටත් අයහපතක් වෙනස හේතු වෙන වැඩක් කියලා තමන් දන්නවා. ඒ නිසා තමන් ඉස්සෙල්ලා බේරෙනවා, වළකිනවා. ඊට පස්සේ අන්න තමන්ගේ හිතවතුන්ටත් කියනවා මේක ගැලපෙන්නේ නැහැ, මේක ඔයාට සුදුසු නැහැ කියලා. ඒ අයවත් මේකේ සමාදන් කරනවා. ඒ නිවරදි ක්‍රමවේදයේ තියෙන යහපත වර්ණනා කරනවා. සතු මරන්නේ නැතුව සිටීමේ යහපත වර්ණනා කරනවා. හොරකම් කරන්නේ නැතුව සිටීමේ යහපත වර්ණනා කරනවා. එයාදී වශයෙන් මේ තමන් වඩන ගුණේ තියෙන යහපත ගැන වර්ණනා කිරීමක් කරනවා. ඉතින් ඒක මේ හුවා තමන්ව හුවා දක්වන්න කරන එකක් නෙමෙයි. මේ තමන්ගේ බොහොම හිතවත්, තමන්ව තේරුම් ගත්ත, තමන්ව විශ්වාස කරන ඇතම් කෙනෙකුට එතකොට තමන්ගේ තියෙන අනුගමනය කරන ක්‍රමයේ තියෙන යහපත ගැන ප්‍රකාශ කිරීමක් කරලා ඒ අනිත් අයවත් ඒ නිවැරදි මාර්ගයට යොමු කරන්න පොළඹවන්නේ අමුත්සහයක් දරනවා. ඒතර මෙන්න මේ වගේ පැති බුදුරජාන් වහන්සේ විශේෂයෙන්ම ඒ යම් යම් ව්‍යාපාර කරද්දී, යම් යම් රැකියා කරද්දී අපිට ප්‍රයෝගී කරගත හැකි ආකාරය මතක් කරලා දෙනවා. ඉතින් ඒ වගේමයි දැන් අපි කරන යම්කිසි කර්මාන්තයක්, අපි තුම යම්කිසි වෙලහෙන දාමක්. ඉතින් ඒකේ සමහරලාට තියෙනවා නම් ඕනවට වඩා අනිත් මිනිස්සුන්ව ඇද බැඳ ගන්න ගතිය, පොළඹවන ගතිය, එයාගේ තියෙන කීයක් හරියේ 54 උදුරා ගන්නා ගතිය තියෙනවා නම් ඉතින් අපි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ මේක හරිද, මේ තරම් මේ කියන තරම් මේකේ දේවල් මේ තියෙන තරම් කියන තරම් පෝෂණයක් මේකේ තියෙනවද. උදාහරණයක් වශයෙන් අපි හිතමු අපි යම් කිසි කිරිපිටි දෙයක්, කිරිපිටි භාවිතයක් ගැන ඔන්න මොකක් හරි මේ දැනුවීමක් පළ කරනවා. ඉතින් මේ කියන තරම් දේවල් මේකේ තියෙනවද? ඉතින් එහෙමනම් මේවා තියෙන එක අතකින් බලන්න පුළුවන් බොහොම සූක්ෂම පැති. මම මේක උදාහරණයක් විතරයි කිව්වේ. ඒ නිසා මේ නිවරදි පැත්තට දැන් යෝගාවචරයේක් ඒ ධම අනුගමන කරන කෙනෙක් යොමු වෙනකොට එයාට මේ විවිධ සියුම් පැති පේන්න ඉඩ තියෙනවා. දැන් කලින්නම් උනේ අර මිච්ඡා ආජීවයෙන් වැළකීලා සම්මා ආජීවයට පැමිණීම. දැන් එහෙම පැමිණිලා කටයුතු කරද්දී තව තව මේ නිවැරදි පැත්තත් සියුම් වීම, ඒ නිවැරදි පැත්තත් තව තව ශක්තිමත් වීම, තව තව නිවැරදි වීම, කියන එකට ඉඩ හඩ තියෙනවා. ඒ වගේමයි සමහර තැන්වලදී ඒ කරන රැකී ආරක්ෂා නිසා අනිත් අය යම්සි බියකටපත් වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි හිතමු යම්සි කෙනෙක් ණයක් දෙනවා. ඒ ණය දීලා තමයි ඒ ණය ගෙවා ගන්න බැරි වුණාම ඒ අසරණයාව සමහරට පෙළන තත්ත්වයකට, තලන තත්ත්වයකට, තර්ජනය කරන තත්ත්වයකටපත් වෙනවා. ඒ වගේ පැති තියෙනවා. ඉතින් ඔය වගේ ඉතින් කතකින් බැලුවාම මේ රැකියාව සම්බන්ධයෙන් ඉතින් සෑහෙන කතා කරන්න පුළුවන්. එතකොට මේ රැකියාවල නිරත වෙනකොට ඒ තමන් ඒ අත්විඳින පැති ටිකක් එහෙමනම් හිතලා බලන්න වටිනවා. තවත් මේකට පොඩ්ඩක් කාරණාවක් එකතු කරන්න පුළුවන්. යෝධා ජීව සූත්‍රය මුල් කරගෙන එක්තරා අවස්ථාවකදී මේ යුද්ධ කරන මිනිස්සෙක් අපි තුමු යුද බටේක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේව හම්බ වෙලා මේ කියනවා මේ මම ඒ මගේ සතුරන් නිතරම මේ ඝාතනය කරන්න බැඳී ඉන්නවා. ඒ සතුරෙක් කෙරෙහි මම බොහොම නිරන්තරයෙන්ම වෛරීව කටයුතු කරනවා. ඒ සතුරෙක්ව නැසේවා වෙනසේවා කියලා තමයි මම කල්පනා කරන්නේ. ඉතින් මම අපේ පිරිසට ජය ලබා ගැනීම පිණිස මේ සතුරන්ව ඝාතනය කරනවා. ඉතින් මේ බඳු වෘත්තියක් තමයි මම කරන්නේ. ඉතින් මම අහලා තියෙනවා ඒ බඳු කටයුත්තක නිරත වීම නිසා සරංජිත කියලා දේවනිකායක මං මැරිලා ගිහිල්ලා උපදිනවයි කියලා. ඉතින් මේක භාග්‍යවතුන් වහන්සේ ඇත්තද කියලා බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා ඕක මයෙන් අහන්න එපා කියලා. දෙවනි පාරත් අහනවා. ආයෙත් ඉතින් අහන්න එපා කියනවා. තුන්වෙනි පාරත් අහනවා. එතකොට තමයි තිබුදුරයන් වහන්සේ කියන්නේ මම ඔබතුමාට කිව්වා මේක අහන්න එපා කියලා. දැන් මේ තුන්වෙනි පාරත් අහපු හින්දා මං කියන්නම්. ඉතින් තිබුදුරයන් වහන්සේ කියනවා මේ සත්වයෝ නැසෙත්වා, බැඳෙත්වා, සිඳෙත්වා, වෙනසෙත්වා කියලා යම්ස කෙනෙක් උත්සාහ කරනවා නම්, ඒ සඳහා වෑයම් කරනවා නම්, එතකොට ඒ තැනැත්තා තුළ මේ වෛරී චේතනාව, ඒ ද්වේෂ සහගත ස්වභාවය ඒ තැනැත්තා තුළම දැන් ඇති වෙලා තියෙන්නේ. එයාම දැන් දැවෙනවා එකෙන්. එතනම යා සෑහෙන ලාමක මට්ටමකට, ද්වේෂ සහගත මට්ටමකට දැවෙන තත්ත්වයකට පත්වලා ඇතින්. දැන් ද්වේෂයේ මුල් කොටගෙන නපුරු භාවයක්, රෞද්‍ර භාවයක්, ක්‍රූර භාවයක් මුල් කරගෙන තමයි ඊට පස්සේ යුද්ධයකට යන්නේ. ඊට පස්සේ එයාගේ ඒ උත්සාහය එහෙමනම් වැරදි පැත්තට තමයි යොදවලා තියෙන්නේ. ඉතින් එහෙම දෙයක් කරලා සතුරන් මරද්දී නසද්දී ඒ හරහා ලැබෙන ඒ විපාකය නිසා ඒ තැනැත්තා එහෙමනම් මරණයෙන් පස්සේ උපදින්නේ සරංජිත කියලා නිරයකයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඉතින් එහෙමනම් සමාලාවට මෙහෙම කියද්දී කෙනෙකුට හිතන්න පුළුවන් එහෙමනම් ඉතින් මේ අද වචන වලින් කියනවා නම් යුද හමුදාවේ සේවය කිරීම, ගුවන් හමුදාවේ සේවය කිරීම, නාවික හමුදාවේ සේවය කිරීම එහෙමනම් ගැලපෙන්නේ නැහැ නේද කියලා ඉතින් එතන හිතන්න පුළුවන්. ඉතින් ඒක පැති කීපයක් තියෙනවා. එකක් තමයි අපි එක පැත්තකින් තමන්ගේ අඹදරුවන්, ඥාති මිත්‍රාදීන්, හිතවතුන්, තමන්ගේ රටවැසියන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අපිට යම් වගකීමක් තියෙනවා. රජයකට යම් වගකීමක් තියෙනවා. ඉතින් අපි ඒ බඳු වෘත්තියක නම් නිරත වෙලා තියෙන අපිට යම් වගකීමක් තියෙනවා. එතන එහෙමනම් ඒ වගකීම පැත්තට තමයි අපි මූනිකත්වය දෙන්න තියෙන්නේ. අපි ඌමනා උත්සාහවන්ත වෙන්න ඕනේ තමන්ගේ කොටස ආරක්ෂා කරගන්න. ඒ මිසක් තවත් කෙනෙක්ව යටපත් කළා අනුන්ගේ දේකුත් කඩා වඩාගෙන අනුන්ගේ රටකුත් ආක්‍රමණය කරගෙන අනුන්ගේ ප්‍රදේශයකුත් ආක්‍රමණය කරගෙන ඒ අයව වහල් බහවට පත් කරගෙන ඒ අයව පරාජය කරගෙන ඒ අයව නසලා වනසලා ඉඳීම නෙමෙයි මෙතන තියෙන බලාපොරොත්තු. එහෙනම් එතෙන්දී චේතනාවේ තමයි වෙනස තියෙන්නේ. ඇතම් කෙනෙක් නිවරදිව මේ තමන්ගේ රට ආරක්ෂා කරගන්න, තමන්ගේ අමුදරුවන් ආරක්ෂා කරගන්න, රටවාසීන්ගේ ආරක්ෂාව සලසන්න, සාමය පවත්ව ගන්න ඒ චේතනාව මූලික කරගෙන කටයුතු කරනවා. එතකොට යාගේ හිතේ දෙවිල්ලක් නැහැ. ඒතර තියෙන එක්තරා අන්දමකින් අනිත් අය වෙනුවෙන් තමන් කරන වෙහෙසක්, දරන වෙහෙසක්. අතන තියෙන්නේ ඊට වඩා වෙනස් දෙයක්. තමන් තුළ තෘප්තිමත් බවක් නැහැ. තමන් ඊළඟ රටකුත් ආක්‍රමණය කරන්න යනවා. තවත් ප්‍රදේශයකුත් ආක්‍රමණය කරන්න යනවා. අන්න එතකොට තියෙන්නේ තණ්හා මූලික කරගත්ත, ද්වේෂය මූලික කරගත්ත ආකල්පයක්. එහෙනම් මෙන්න මේ චේතනාව මෙතෙන්දි බලපානවා. එතකොට යම්සි කෙනෙක් එහෙමනම් ඒ නිවැරදි අන්දමකින් තමන්වත් අනුන්වත් ආරක්ෂා කරගන්න, සාමය ආරක්ෂා කරගන්න නිවැරදි චේතනාවකින් කටයුතු කරනවා නම් එතෙන්දී ඒ චේතනාව නිවැරදි වීම නිසා ඒ තැනැත්තාට ඒකෙන් අයහපතක් වෙනවා කියලා කියන්න බෑ. කෙසේ නමුත් බුදුරජාණන් වහන්සේ යුද්ධය අනුමත කළා නැහැ. මේ පිටින් දන්නවා අර ශාක්‍ය කෝලිය වංශිකයින් ඒ රෝහිණී නදියේ වතුර නිසා යම්සි ආරවුලකට පැටළුණාම ඉතින් බුදුරජාන් වහන්සේ එතෙන්ට ගිහිල්ලා අහන්නේ මේ වතුරද වටින්නේ ඔබලාගේ ජීවිතද? ඉතින් එතකොට ඉතින් මේ පිරිස පිළිගන්නවා මේ ජීවිතයක් වටිනව වතුරට වඩා. ඉතින් මේ විදිහට ඉතින් බුදුරජාන් වහන්සේ මේ විවිධ තැන්වලදී මේ යුද්ධය අනුමත නොකර සාමය අනුමත කරන ගතිය පෙන්නුම් කරලා තියෙනවා. දැන් මෙහෙම ටික ටික අපි ඉස්සරහට ඉස්සරහට මේ මාතෘකාව ඔස්සේ යනකොට දැන් අපිට පිවිසෙන්න පුළුවන් ඒ සම්මා ආජීවෝ අරියෝ අනාසවෝ ලෝකුත්තරෝ මග්ගංගෝ. ඒ මාර්ගාංගයක් බවට පත්වන ලෝකෝත්තර මට්ටමට එන ආශ්‍රව රහිත ආර්ය වූ සම්මා ආජීවයේ කුමක්ද කියන මාතෘකාවට දැන් පිවිසෙන්න පුළුවන්. මොකද දැන් අපි සෑහෙන්න පැති ඔස්සේ සියුම් සියුම් පැති ඔස්සේ අපි ටිකක් සාකච්ඡා කළා. දැන් ඔන්න කෙනෙක් පිවිසෙනවා ටික ටික මාර්ගාංග දියුණු කරන ප්‍රතිපදාවක් දියුණු කරන ආරෂ්ඨාංග මාර්ගයේ වඩන පැත්තකට. දැන් මේ ලෝකෝත්තර මට්ටමකදී මේ තනියම යන ගමනක් නෙමෙයි තියෙන්නේ. මේ මාර්ගාංග 8ම ඔවුනොවුන්ට උපකාරී වෙන ස්වභාවයක් තියෙනවා. විශේෂයෙන්ම සම්මා ආජීවය ගැන කතා කරනකොට එතෙන්දී ඒ සම්මා දිට්ඨියෙන් හොඳ මඟ පෙන්වීමක් එතෙන්ට කරලා දෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ කියනවා සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති. සම්මා දිට්ඨිය පූර්වාංගම වෙනවා. එයා තමයි පාර කියලා දෙන්නේ. මිච්ඡා ආජීවං මිච්ඡා ආජීවෝති පජානාති. මේ වැරදි ආජීවයේ කුමක්ද? වැරදි ජීවිකා වෘත්තිය කුමක්ද කියන එක පෙන්ලා දෙන්නේ සම්මා දිට්ඨියෙන්. සම්මා ආජීවං සම්මා ආජීවෝති පජානාති. නිවැරදි ආජීවයේ කුමක්ද? නිවැරදි රැකියාව කුමක්ද කියලා පෙන්ලා දෙන්නේ සම්මා දිට්ඨිය. සාස්ස හෝති සම්මා දිට්ඨිය. ඒතකොට මෙන්න මේ වෙනස පෙන්වා දෙමින් නිවැරදි දිශාව ලබා දෙමින් අපිට ඒ කලයුතු රැකියාව මේකයි නොකලයුතු රැකියාව මේකයි කියලා අන්නේ විභාගය කරලා දෙන්නේ හොඳ නරක පෙන්ලා දෙන්නේ සම්මා දිට්ඨියෙන්. ඊට පස්සේ මිච්ඡා ආජීවස්ස පහනාය වායමති. ඒතකොට මේ වැරදි ආජීවය අතහරින්න යම්කිසි වෑයමක් දරනවා. සම්මා ආජීවස්ස උපසම්පදාය. නිවැරදි ආජීවයේ යෙදෙන්න වෑයමක් දරනවා. සාස්ස හෝති සම්මා වායාම. අන්න ඒක තමයි සම්මා වායාම වෙන්නේ. එතකොට මේ පින්තුර තේරෙනවා. ඔහේ නිකං සල්ලි හම්බ කිරීම නෙමෙයි මේ කතා කරන්නේ. මෙතෙන්දී වීරයක් යොදන්න අනිවාර්ය වෙනවා. අනිවාර්යෙන් තමන්ට වීරයක් යොදන්න වෙනවා. අවස්ථාව තියෙන්න පුළුවන් ඕන හැටියේ මිල මුදල් හරි හම්බ කරගන්න වැරදි ජීවිකා වෘත්තියකින්. නමුත් ප්‍රඥාවෙන් පෙන්ලා දෙනවා මේක වැරදි කියලා. එතන සම්මා දිට්ඨිය ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඒකෙන් වැළකීම සඳහා වෑයමක් දරනවා. ඒ වෙනුවට නිවැරදි දෙයක යෙදෙන්න උත්සාහයක් කරනවා. ඒ දෙහි යෙදෙනවා. වීරවන්තව සම්මා වායාමයක් ක්‍රියාත්මක වෙනවා. සෝ සතෝ මිච්ඡා ආජීවම් පජහති. ඒතනත්තා සතිමත්ව සිහියෙන් යුක්තව මිච්ඡා ආජීවය පැත්තකට දානවා. සතෝ සම්මා ආජීවං උපසම්පජ්ජ විහෙරති. එයා බොහෝම සිහියෙන් යුක්තව නිවැරදි ආජීවයක යෙදෙනවා. සාස්ස හෝති සම්මා සති. මෙන්න මේක තමයි සම්මා සතිය. සම්මා දිට්ඨියත් සම්මා වායාමයත් සම්මා සතියත් සම්මා ආජීවයට උදව් කරනවා. එයත් එක්ක අත්වල් බැඳගෙන තමයි කටයුතු කරන්නේ. තොර තනියෙන් යන ගමනක් නෙමේ සම්මා ආජීවයේ තියෙන්නේ. සම්මා ආජීවයට සම්මා දිට්ඨියෙන් මඟ පෙන්වනවා. සම්මා වායාමයෙන් ඒ අවශ්‍ය කරන වීරය සපයනවා. ඊට පස්සේ සම්මා සතියෙන් ඒ සියල්ල හොඳට බලා සිටීමින් ඒ අවශ්‍ය කරන අඩු වැඩි කිරීම කරමින් ඒ වැරදි මිච්ඡා ආජීවය අත්හැරලා දානවා. සම්මා ආජීවය අනුගමනය කරන්න උත්සාහන්ත කරනවා. පස්සිමේ තයෝ ධම්මා සම්මා ආජීවං අනුපරිධාවಂತಿ අනුපරිවත්තಂತಿ සෙය්‍යති දං සම්මා දිට්ඨි සම්මා වායාමෝ සම්මා සති. ඉතින් මේ ආකාරයෙන් සම්මා දිට්ඨිය සම්මා සතිය සම්මා වායාමය මේ සම්මා ආජීවයට උදව් කරනවා. ඉතින් මෙන්න මෙබඳු ගමනක තමයි මේ ටික ටික අන්න ලෝහතෝත්තර මාර්ගය දක්වා මේ යෝගාවචරයේක අරගෙන යන්නේ. දැන් එයා කලින්ටත් වඩා ටිකක් පරිස්සම් වෙලා තමයි කටයුතු කරන්නේ. යාකෝබික්කවේ අරිය චිත්තස්ස අනාසව චිත්තස්ස අරිය මග්ග සමංගිනෝ අරිය මග්ගම් භාවයතෝ. දැන් එතකොට මේ කතා කරන්නේ මාර්ගයක් දියුණු කරන ප්‍රතිපදාවක් පුරන කෙනෙක්. يعني කම්මර වැරදි කර්මාන්තය අතහැරලා දාලා නැත්නම් වැරදි ආජීවය අතහැරලා දාලා නිවැරදි රැකියාවක් කරන කෙනෙක්ම නෙමෙයි. ඒකත් කරන අතරේ දැන් යම්සි ආධ්‍යාත්මික ප්‍රතිපදාවක නිරත වෙන්න උත්සාහවත් වෙන කෙනෙක්. හරදේත් කරනවා. හැබැයි දැන් මෙයාගේ මේ පැත්තෙත් අඩියක් තියෙනවා. මේ පැත්තෙත් කකුලක් තියෙනවා. එයා එතකොට මේ නිවැරදි ආජීවයක යෙදෙන ගමන් තමයි මේ කටයුතු කරන්නේ. මේ නිවැරදි ආජීවය ගැන දැන් එයාට යා සැලකිලිමත්. එතෙන්දී බුදුරජාණන් වහන්සේ කියනවා මිච්ඡා ආජීවා ආරති විරති පටිවිරති වේරමණි. ඒ වැරදි ආජීවය සම්පූර්ණයෙන්ම අත්හැරලා දාන්න උත්සාහන්ත වෙනවා. ඒකෙන් සම්පූර්ණයෙන්ම වළකින්න උත්සාහන්ත වෙනවා. ඒක අත්හැරලාම දානවා. සම්පූර්ණයෙන්ම වළකිනවා. ඒතොර එහෙමනම් ඒ අර සියුම් වීම තමා තුල ආජීවය හරහා තමන් කරන රැකියාව හරහා ක්ලේශයක් ඇති නොවන අන්දමට වග බලා ගන්න මේ තරත්ත උත්සාහන්ත වෙනවා. ඉතින් වෙනත් වචන වලින් කියන්න පුළුවන් අපි දැන් නිවැරදි ආජීවයක් කරනවා. අපි හිතමු යම්ස කෙනෙක් ගුරු වෘතියක් කරනවා. ඉතින් ඒකේ නරකක් නැහැ කියලා කියන්න පුළුවන්. ඉතින් එතකොට එයාට සමහර ලාට ඒ ගුරු වෘතියේ යෙදෙනකොට සමහර ලාට ඉතින් එයාගේ හිතේ ද්වේෂය පහළ වෙන්න පුළුවන්. මොකද ඉතින් ළමයි දඟලනවා, නොකටයුතුකම් කරනවා. එතකොට ඉතින් සමහර ලාට ද්වේෂය ඇවිස්සෙනවා. ඉතින් එතකොට අන්න පුළුවන් මේ ආජීවයේ යෙදෙන තැනත්තට ගුරු වෘත්තිය යෙදෙන තැනත්තට ඒ වෘත්තිය යෙදෙන අතරෙම තමන්ගේ හිත දිහා බලන්න. එහෙම නැත්නම් යම්ස කෙනෙක් ඒ කටයුත්තේ නිරත වෙනකොට සමහර ලාවට ඉතින් එයාට සුදුසුකම් අනුව තව තව උසස් වීම හම්බ වෙනවා. ඊට පස්සේ සමහර ලාට එයාගේ හිතේ යම් මාන්නයක් ඇති වෙනවා. පුළුවන් ද එහෙමනම් මේ මාන්නේ තේරුම් ගන්න. අහංකාරකමක් ඇති වෙනවා. පුළුවන් ද එතකොට ඒ අහංකාරකම තේරුම් ගන්න. ඒ රැකියාවේ නිරත වෙනකොට සමහර ලාවට අනිත් කෙනෙක්ට තලාපෙලා කතා කරන්න සිද්ධ වෙනවා. පුළුවන් එතකොට ඒ අවශ්‍ය දේ පමණක් කතා කරලා ඒ තැනත්තාගෙන් පලිගන්න යන්නේ නැතුව කටයුතු කරන්න. ඊට පස්සේ වෙනත් අවස්ථාවකදී අර පරණ එක පාවිච්චි කරලා අඩත්තේටම් කරන්න යන්නේ නැතුව ඒ තැනත්තාටත් හැදෙන්න යම්සි ඉඩක් දෙන්න අපිට පුළුවන්ද? ඊට පස්සේ ඇතම් කෙනෙක් අපිට මොන්න වෛද්‍ය වෘත්තිය නැත වෙනවා. ඉතින් එන්නෙම හුඟක් වෙලාට අසරණ වෙච්ච මිනිස්සු. ඒ හරහා තමන්ගේ හිතේ මාන්නයක් ඇති වෙනවා. පුළුවන් ද මෙන්න මේ මාන්නේ තේරුම් අරගෙන තමනුත් ලෙඩ දුක් වලට පාත්‍ර වෙන කෙනෙක් කියලා නිහතමානීව කටයුතු කරන්න. ඇතම් කෙනෙක් හොඳට ඉගෙනගෙන කියාගෙන ඒ හරහා හොඳ ලොකු රැකියාවක් හම්බෙනවා. ඉතින් එතකොට පුළුවන් ද ඒ රැකියාව හරහා තමන්ගේ හිතේ එන ඒ බලපුරුවන්කාරකම, ඒ එන මාන්නක්කාරකම, ඒ තමන් දන්නවා කියලා හිතාගන්න තැන ස්වභාවය, තමන් තමයි මේකේ ප්‍රධානියා කියලා හිතාගන්න ස්වභාවය, පුළුවන් ද අපිට ඕවා සැලකිල්ලෙන් පරිහරණය කරන්න. අපිට පුළුවන් ද ඒ කාරණා ටික රැකියාවට පමණක් සීමා කළා, ගෙදර ආවට පස්සේ සාමාන්‍ය මිනිස්සෙක් විදිහට කටයුතු කරන්න. තමන්ගේ දරුවන් එක්ක, බිරිඳ එක්ක, ඒ ස්වාමියෙකුගේ කටයුත්ත, තාත්තා කෙනෙකුගේ කටයුත්ත, අම්මා කෙනෙකුගේ කටයුත්ත බොහොම නිහතමානීව අපිට ඉටු කරන්න පුළුවන්ද? ඊළඟට මේ විවිධාකාර කටයුතු වල නිරත වෙද්දී ඒ රැකියාව හරහා තමන්ව කෙනෙක්, පුජ්‍යලයක්, මමෙක් වශයෙන් ඉස්මතු වෙන ස්වභාවය අපි හිතමු. අපි ටිකක් වගකිවේ යුතු රැකියාවක නිරත වෙනකොට තමන්ට සමහරවිට අනිත් අය ප්‍රශංසා කරනවා. ඔබතුමා තමයි මේ මුළු ආයතනයම ගොඩගත්තේ. ඔබතුමා හින්දා තමයි මෙච්චර සේවකයන් රැකියාව නිරත වෙන්නේ. ඒ අය ජීවත් වෙන්නේ ඔබතුමා නිසා කියලා සමහරවිට ඒ කෙනෙකුට ප්‍රශංසා කරනවා. එතකොට අන්න තමන් තුල පුද්ගලාරෝපණයක් කරගෙන, ආත්ම වර්ණනාවක් කරගෙන ඒ මතුවෙන විවිධාකාර සිතුවිලි පුළුවන් ද තමන්ට හඳුනගන්න. ඒ තුලින් මමත්වයක් ගොඩනගා ගන්න යන්නේ නැතුව, අහංකාරකමක් ගොඩනගා ගන්න යන්නේ නැතුව, මාන්නයක් ගොඩනගා ගන්න යන්නේ නැතුව, ඒ තමන් දැන් ප්‍රගුණ කරගෙන යන ප්‍රතිපදාවට, ආධ්‍යාත්මික ප්‍රතිපදාවට හානියක් නොවන අන්දමින් කටයුතු කරන්න තමන්ට පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ බොහෝම සියුම් පැතිගෙන දැන් මේ ආරෂ්ඨාංග මාර්ගයේ සම්මා ආජීවයේ ලෝකෝත්තර මට්ටමේ ගමන් කරන යෝගාවචරයෙකුට හිතන්න සිද්ධ වෙනවා. මොකද රැකියාව කරන එක යුතුයකමක් වෙලා තිනවා. ඒක සමාහට අනිවාර්ය අංගයක් වෙලා තිනවා. තමන්ගේත්, තමන්ගේ අමුදරුවාදීන්ගේත් යැපීම පිණිස, එයගේ සුභසිද්ධිය පිණිස. එහෙමනම් ඒ රැකියාව තමන්ගේ කෙලෙස් වර්ධනය පිණිස පාවිච්චි නොකර, ආශ්‍රවයන්ගේ වර්ධනය පිණිස පාවිච්චි නොකර, ආශ්‍රවයන් ෂේවෙන ආකාරයෙන් පාවිච්චි කරන්න කෙනෙක් එහෙමනම් උත්සාහන්ත විය යුතුයි. තමන් හඳුනගන්නවා තමන් දැන් මේ ඉස්සර විදිහටම නෙමෙයි යන්නේ, ඉස්සල විදිහට අනිත් අය යටපත් කරගෙන හැමතැනම තමන්ම ඉස්සරහට ඇවිල්ලා තමන්ම මුදුන වෙලා තමන්ම කැපී පෙනිලා තමන්ම ලකුණු දාගෙන තමන්ම උසස් වීමක් ලබාගෙන එහෙම අනිත් අය යටපත් කරගෙන යන ශීඝ්‍රගාමී ගමනක් නෙමෙයි දැන් මේ කරන්නේ. එයා ඒ වෙනුවට ටිකක් මානසික ප්‍රතිපදාවක් අනුගමනය කරන කෙනෙක් බවට පත් වෙලා, අනිත් අය ගැනත් පොඩ්ඩක් හැඟීමක් තියෙන කෙනෙක් බවට පත් වෙලා, හිතානුකම්පාවක් තියෙන කෙනෙක් බවට පත් වෙලා, ඒ වගේමයි මේ හරහා තමන් කුසලයක් කරන කෙනෙක් බවට පත් වෙලා, ඒ තමන් වගකීම යුතු තැනක ඉන්නවා නම් එතකොට එයාට යම්කිසි හැකියාවක් තියෙනවා තවත් කෙනෙකුටත් උදව්වක් පදව්වක් කරන්න. ඒ හරහාත් මාන්නයක් ඇති කරගන්න නැතුව, පුජ්‍යලාරෝපණයක් කරන්න නැතුව, ආත්ම වර්ණනාවක් කරන්න නැතුව පරිස්සම් වෙනවා. ඉතින් බැලුවම හරිම සූක්ෂමයි කියලා කියන්න පුළුවන්. ඒ පැත්තෙන් බැලුවාම ඉතින් කෙනෙකුගේ හිතේ පහළ වෙන විවිධාකාර කෙලෙස් හඳුනා ගන්න තියෙන ලොකු ක්ෂේත්‍රයක් කියලා කියන්නත් පුළුවන්. ඉතින් අපි හිතනවා නම් මේවා කරන්න ගියාම කෙලෙස් වර්ධනය වෙනවා, ඒ නිසා මම රැකියාවක් කරන්න නැතුව ඉන්නවා කියලා යම්සි කෙනෙක් තීරණය කරනවා නම් ඒකෙත් යම්සි අන්තගාමී බවක් තියෙනවා. මොකද මේ විවිධාකාර දුක්ඛම් කටළු හරහා, විවිධාකාර අභියෝගයන් හරහා තමයි තමනුත් පොඩ පොඩ පිරිසුදු වෙන්නේ. මොකද ඒතනදී තමයි අනිත් අයත් එක්ක යම් යම් කටයුතු වල නිරත වෙද්දී තමන්ගේ හිතේ පහළෙන විවිධාකාර කෙලෙස් ස්වභාවයන් හඳුනගන්නේ. මොකද අවස්ථාවක් ලැබුණේ නැත්තම් ඒ කෙලෙස් පහළ වෙන්නේ නැහැ. අපි හිතමු අපිට කවදාවත් උසස් වීමක් ලැබිලා නැහැ. අපිට කවදාවත් මුල් පුටුව ලැබිලා නැහැ. ඉතින් එහෙමනම් සමහරවිට මාන්නේ පහළ වෙන්න තියෙන ඉඩකඩ ටිකක් අඩුයි කියන්න පුළුවන්. හැබැයි සමහරවිට තමන්ට කෙනෙක් ප්‍රශංසා කරද්දී, උසස් වීමක් ලැබෙද්දී, එමත් නැත්නම් මුල් පුටුව ලැබෙද්දී, තමන් ප්‍රධානියෙක් වෙද්දී අන්න තමන්ගේ හිතේ මාන්නයක් ඇති වෙනවා. අනිත් අය යටපත් කරන්න හිතෙනවා. අනිත් අය හෙලා දකින්න හිතෙනවා. තමන්ව වර්ණනා කරගන්න හිතෙනවා. හැමතැනදීම තමන් ඉස්මතු වෙන්න හිතෙනවා. ඒ වගේ තැන්වලදී පුළුවන් ද අපිට කෙලෙස් හඳුනගන්න. ඒ ඉස්මතු වෙන්න ඇතුලෙන් එන කැමැත්ත, ඒ මාන්නකාරකමින් ඉදිරිපත් වෙලා කරන්න තියෙන කැමැත්ත පුළුවන් ද අපිට හඳුනගන්න. ඉතින් එහෙමනම් මේ රැකියාවක් කියන එක ඒ ආධ්‍යාත්මික ගමනක් යන පුජ්‍යලයකට තමන්ගේ කෙලෙස් හඳුනා ගැනීම සඳහා ලොකු ක්ෂේත්‍රයක් වශයෙන් කටයුතු කරනවා. එහෙමනම් ඒ යෝගාවචරයා බොහොම ප්‍රඥාවන්තව ඒ තමන්ගේ රැකියාව ඒ නිසා යොදා ගන්නවා තමන් තුළ විවිධ අන්දමින් මතුවෙන විවිධ කෙලෙස් හඳුන ගන්න. ඒතර කෙලෙස් හඳුනා ගැනීමේ ප්‍රතිපදාව එයා දිගට කරනවා. රැකියාවේ නිරත වෙන එක ඇත්ත, හැබැයි හිත දිහා බලාගෙන. තවත් කෙනෙක් එක්ක කතා බහ කරන එක ඇත්ත, හැබැයි හිත දිහා බලාගෙන. සමහරවිට තමන් කතාවක් පවත්වන එක, රැස්වීමක මුල් පුටු අරගෙන කටයුතු කරන එක, අනිත් අයට විධාන කරන එක, විධායක නිලධාරියෙක් වශයෙන් කටයුතු කරන එක ඇත්ත, හැබැයි හිත දිහා බලාගෙන. ඉතින් එහෙමනම් මෙන්න මේ වගේ විවිධාකාර සූක්ෂම පැති අපිට හඳුනගන්න පුළුවන්. ඒ ටිකක් ආශ්‍රවයන් ඡය කරන පැත්තක ගමන් කරන, ඒ ලෝකෝත්තර ප්‍රතිපදාව සඳහා මහන්සි වෙන, ඒ සම්මා ආජීවය තව තව සියුම් කරමින් එබඳු නිවැරදි මාර්ගයකට පිවිසලා ඉන්න ඒ නිවැරදි යෝගාවචරයේගේ ඒ සියුම් පැති හැමනම් අපිට මතු කරගන්න පුළුවන්, හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි, අපි සම්මා ආජීවය සම්බන්ධයෙන් සෑහෙන කරුණු දැන් ඉදිරිපත් වුණා. ඉතින් මේ ඉදිරිපත් කරපු කරුණු කාරණා තේරුම් අරගෙන මේ පින්වුතුන් තමන් කරන ඒ රැකී රක්ෂා ආදී කටයුතු ගැනත් ටිකක් සෙවිල්ලෙන් ඉන්න, ඒ හරහා තමන්ගේ හිතේ කොහොමද කෙලෙස් ඇති වෙන්නේ කියලාත් මතක් කරගන්න, හොයා බලන්න. ඒ අනුව සම්මා ආජීවය තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන, මිච්ඡා ආජීවය තමන්ගේ ජීවිතවලින් බැහැර කරගෙන, ඒ නිවරදී සම්මා ආජීවයක යෙදෙමින් ඒ තුලින් රාගය දුරු කරගන්න, ඒ තුලින් ද්වේෂය දුරු කරගන්න, ඒ තුලින් මෝහය දුරු කරගන්න අප සියලු දෙනාටම අද දින ධර්ම දේශනාවෙන් යම්කිසි මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, මේ පින්වත් අද ධර්ම දේශනාව මූලික කරගෙන යම්කිසි ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම්, යම්සි එහෙම නැත්නම් යම්සි කරුණක් එකතු කරන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා මම ආර්දනා කරනවා.
උපදේශවීමක් කර තිබෙනවා ඔබගේ පැනේ ඉදිරිපත් කරන්න ගරු ස්වාමීන් වහන්සේට.
අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ, දැන් අර හැකියාව සම්බන්ධ කතා කිරීමේදී වහන්සේ දේශනා කරන පසුදී ආරක්ෂාව පිණිස දැන් අපේ සතෙක් මැරුවොත් තර හමුදා සේවයේදී වහන්සේ ප්‍රදාන කරපු පරිදි මේ රටේ ආරක්ෂාව වගේ සලකලා තමන්ගේ ආරක්ෂාව සඳහා යම තමන්ට හරියාදුවට යම් සතෙක් පනින්නාදී ඔය කැලේක දැන විසකපු සතෙක් එක්කාම ආරක්ෂාව පිණිස ඝාතනය කිරීම පවත්ක. ඒ වගේම අර පොඩි සත්තු ලොකු සත්තු නිලගන්න අවස්ථාවේදී අපි බේරගන්න වෙලාවල් තියෙනවා. සමහර වෙලාවට විශේෂයෙන් ඔය ලංකාව වගේ නම් ඔය මේ බලරුම් වගේ අය හුඟක්ලා පොඩි පොඩි සත්තු අල්ල ගන්න වෙලාවට අපි මුව බේරගන්න. ඒ වගේ වෙලාවටත් දැන් ඔය රැකියාවේදී සමහර අය රැකියාවක් ඇත්තියට නොයකු මස් වර්ග බීම වර්ග ඔය මත්තන් වගේ ප්‍රවාහනය කරනවා. ඒ වගේ ඒවා ඒගොල්ලො රැකියාවක් ඇත්තට කරන මිසක් ඒගොල්ලන් එක්තර කැමැත්තෙන් කරන ඒවා නෙවෙයි. ඒවා කොහොමද ස්වාමීන් වහන්සේ පවුපින් ඇත්තට ධර්මය සඳහන් වෙන්නේ කියලා දැනගන්න කැමති.
හොඳයි තෙරුවන් සරණයි. ඇත්තටම දැන් විසගුරු සර්පෙක් වුණත් දැන් ඌ නිකන් පාරේ යද්දි ඉතින් අපි ගිහිල්ලා මරන්න අවශ්‍ය නැහැ කියන එක තමයි මගේ නම් අදහස. මොකද ඌ මොකක්වත් හානියක් කරලා නැහැ. දැන් උදාහරණයක් වශයෙන් අපේ ආරන්නේ ඕන තරම් ඉතින් විසගුරු සර්පය ඉන්නවා. හැබැයි ඉතින් හානියක් නැහැ. ඌ උන්ගේ පාඩුවේ ඉන්නවා. ඉතින් අපි අපේ පාඩුවේ ඉන්නවා. ඉතින් අපි හිතුවොත් අපේ ආරක්ෂාවට තර්ජනයක් මේ කැලේ ඉන්න ඔක්කොම විසගුරු සර්පයෝ කියලා අපි හොය හොයා ඒ සර්පයෝ ටික ඝාතනය කරන්න ගියොත් ඒක නෙමෙයි ඉතින් අවශ්‍ය වෙන්නේ. එතන තියෙන්නේ එකතකින් අපි විතරයි ජීවත් වෙන්න ඕනේ, අනිත් කිසි කෙනෙක් ජීවත් විය යුතු නැහැ කියන වගේ ආකල්පයක්. එතන තියෙන ද්වේෂ සහගත බවක්. දැන් ඒ වෙනුවට ඔන්න අපි හිතමු ඒ සතා කෙලින්ම අපේ අපි ඉන්න තැනට මේනවා. බොහොම ප්‍රකෝප වෙලා තමන් ගාවට එනවා. දෂ්ට කරන්න හදනවා. ඒ වෙලාවෙදී තින් පුළුවන් නම් ඒක වළක්ව ගන්න. ඝාතනය නොකර ඒත් වළක්ව ගන්න පුළුවන් නම් ඒක වඩා වටිනවා. ඒ නිසා අපි ඒ ටික ටික මේ පැත්තේ සියුම් කරගෙන යනකොට ඉතින් අපිට හිතන්න වෙන්නේ ඒ වගේ අර හිතානුකම්පිකව කටයුතු කිරීම. අර දැන් අපි ප්‍රාණඝාතයෙන් වැළකීම ශික්ෂාපදය ගැන කතා කරද්දී අපි කතා කරානේ මේ විශේෂයෙන්ම මොකක්ද ඒකට කියන්නේ පානාතිපාතම් පහය පානාතිපාතා පටිවිරතෝ හෝති නිහිත දඬු නිහිත සප්තෝ. පුළුවන් තරම් ඒ දඬු මුගුරු බහා තබලා ජීවත් වෙන්න යම් උත්සාහයක් දරන්න. ලැජ්ජී දයාපන්න. ඒ කියන්නේ සත්ව ඝාතනය සම්බන්ධයෙන් හිතේ තියෙන වැජ්ජාව මරන්න සුදුසු නැහැ. ඒක දයාපන්න. සබ්බපාන භූතා හිතානුකම්පී. ඒ සියලුම සත්වයන් කෙරෙහි තමන්ගේ තියෙන එක්තරාන්තකම මෛත්‍රියක් කරුණාව. ඉතින් ඒක මූලික කරගෙන අපි කටයුතු කරනවා නම් වඩා සුදුසුයි. ඉතින් තමන්ගේම ජීවිතේට තර්ජනය කරන්න ආපු අවස්ථාවකදී කොහොමද කටයුතු කරන්නේ කියන එක ඉතින් වෙනම කාරණයක්. නමුත් හුඟක් වෙලාවට වෙන්නේ අපි එබඳු සීලයක් ආරක්ෂා කරගෙන කටයුතු කරනකොට ඒ තමන්ගේ ඒ සීලයෙන්මත් තමන්ව ආරක්ෂා වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් කියන්නේ අපි හිතමු දැන් අපි කාලෙකින් සතෙක් මරලා නැහැ. ඉතින් හුඟක් වෙලාවට සතුන් හරහා අපිට වෙන්න තියෙන හිරිහැර සතුන් හරහා අපිට වෙන්න තියෙන අනතුරු ඒ අපි කාලයක් තිස්සේ රැකපු සීලය හරහා වළගින ගතියක් තියෙනවා. ඉතින් ඒක එකපාරට අමාරුයි කියලා දෙන්න මේ තර්කානුකූලව. නමුත් තමන් කාලයක් තිස්සේ එහෙම ඒ ප්‍රාණඝාතයෙන් වළකමින් කාලයක් ජීවත් වෙනකොට තමන්ට දැනෙනවා මේ පරිසරයෙන්නුත් තමන්ව නිකන් ආරක්ෂා කරන ගතියක්. තමන්ට කිසිම රෞද්‍ර සතෙක්ගෙන් හානිකර සතෙක්ගෙන් කාලයක් තිස්සේ කිසිම කරදරයක් වුණේ නැහැ නේද කියලා පොඩ්ඩක් තමන්ගේ ජීවිතේට ආපහු හැරලා බලද්දි තමන්ට ඔන්න තේරෙනවා. ඉතින් ඒ වගේ පැති තියෙනවා. ඉතින් එතනින් අදහස් වෙන්නේ අපි සමහරවිට ඉතින් වැරදිලා ස්පේන් නැතුව ගිහිල්ලා සර්පෙගේ ඕළු උඩින් කකුල තිබ්බොත් පාගේ මේ වලිගේ පාද ගත්තොත් ඉතින් ඌ දෂ්ට නොකර ඉඳී කියලා කියන්න බෑ. එසේ නමුත් අපිට සිහියෙන් කටයුතු කරද්දී ඒ සත්වයින්ට හිතානුකම්පාව කටයුතු කරද්දී ප්‍රාණඝාතයෙන් වළකිද්දී ඒ තුලින් අර වෙන්න සතුන් හරහා වෙන්න තියෙන යම්කිසි හානිකර තත්වයක් වැළකිලා යන ගතියක් තියෙනවා. හොඳයි.
ගුරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
ස්වාමීන් වහන්සේ මම මගේ පරියංක භාවනාවේදී ලැබපු මේ අත්දැකීමක් අනුසාරයෙන් තමයි පැහැදිලි කරගන්න මුදුන්න ඉදිරිපත් කරන්නේ. මම එක දවසක පරියංක භාවනාවේ ඉඳලා ඉන්නකොට එතකොට අනිශ්චිත ස්වභාවයෙන් ඉන්නකොට දැන් ඔය මොකට උපාදාන නොකර ඒ සියලුම ශබ්දත් ඇහෙනවා මේ පාන්දර තමයි මේ වගේ සිදුවන්නේ.
ඔව්.
ඉතින් නමුත් එතකොට එහෙම ඉන්නකොට දැන් එකපාරට දැන් අර ඒක නීයක් ලියක් කපන වගේ සද්දයක්. ඉතින් දැන් මම ඒක ඒ විදිහට තමයි මම අඳුනගත්තේ. ඉතින් සද්දය නීයක් ලියක් කපන වගේ සද්දයක් හැටියට තමයි අඳුනගත්තේ. ඉතින් එතකොට දැන් අර කොච්චර අනිශ්චිතව හිටියත් ඒ සද්දයටම සත්‍යයටම හිත යනවා. එතකොට මම හිතන්නේ ඒක මිනිස්සේ කෙලෙස් ස්වභාවයක් වෙන්න ඇති. නමුත් ඉතින් මට ඊට පස්සේ මම කරේ නැගිටලා ගිහිල්ලා ඇත්තටම බැලුවා. බැලුවෙන් පස්සේ ඉතින් අපේ නිවසෙත් නෙමෙයි. හිතන්නේ එළියේ ළඟ තියෙන වෙනත් කිසිදමක තමයි සද්ද ඇහෙන්නේ. එතකොට ඒක එහෙම තහවුරු කරගෙන ඇවිල්ලා වාඩිවෙලා ඊට පස්සේ ආයෙත් ඒ ස්වභාවයට මට නිකම්ම එකපාරට එනවා. අනිසිත ස්වභාවයේ ඉන්නකොට ආයෙත් ඉතින් අර ශබ්දයටම ඒක බාධා කරනවා. ඉතින් ඒකටම යනවා. නමුත් වෙන ශබ්ද කුරුල්ලන්ගේ කෑ ගහන ශබ්ද ඒවා තියෙනවා. නමුත් ඒ කිසිම දෙයක් කරා කිසිම බාධාවක් නැහැ. එතකොට මේක තමයි බාධා වුනේ. එතකොට ඒක අනිශ්චිත ස්වභාවය. එතන මොකද්ද? එතකොට අනිශ්චිත ස්වභාවය කියන්නේ ඒක. අනුසය කෙලසයක් කියන්නේ ඒක. මේ වගේ දෙයක්ද? එතකොට මොකද? අනිශ්චත්තසේ මොකුත් නැහැ. මේක විතරක්ම බාධා කරන්නේ ඇයිද කියන්නේ.
ඔව් නෑ. එතෙන්ද ඇත්තටම වෙන්නේ අපි තේරුම් ගත්තාම මේක ඇවිල්ලා අනුන්ගේ ගෙදරකින් එන්නේ. මේක ඇවිල්ලා අනුන් කරන දෙයක් කියලා එන්නේ වගේ ආකල්පයක් අපේ හිතේ ආව ගමන් එතන නිකන් අපි බලාපොරොත්තු වෙන අනුන් මේක නොකළ යුතුයි, මේ මිනිස්සුන්ගෙන් මහ කරදරයක් තියෙන්නේ කියලා නිකන් අපිට අර පරණ කෝන්තරත් මතක් වෙනවා, පරණ දේවලුත් මතක් වෙනවා. එතකොට අන්න ඒක මහා දෙයක් බවට ඔන්නපත් වෙනවා. හැබැයි ඉතින් කුරුල්ලෙක් කෑ ගහන එක, බල්ලෙක් බුරන එක අපි ඒක පිළිගන්නවා. ඒක ඉතින් වළක්වන්න බෑ. මට බල්ලව හදන්න බෑ. ඉතින් ඒක මේ කොහෙදෝ යන බල්ලෙක් කියලා ඉතින් මම කරේ දෙයක් කළා. අපි ඒකට ගැටෙන්නේ නැහැ. හැබැයි අපි දන්න කෙනෙක් ඔන්න පොඩ්ඩක් මේ හොලවද්දී, අපි දන්න කෙනෙක් මාකට සද්දයක් කරද්දී, අපි දන්න කෙනෙක් ඔන්න හරි කොහේ හරි කතාවක් කරද්දී අන්න ඒකට අපේ හිත ගැටෙනවා. ඒ කියන්නේ අපි තමයි මේ විවිධ වටිනාකම් දෙන්නේ. සද්දේ කියන එක කොහොමත් සද්දේ. නමුත් අපි හිතනවා අනිත් කෙනා අනිවාර්යයෙන්ම මේලාදී නිශ්ශබ්ද විය යුතුයි. අනිත් ගෙදර මොකක්වත් සද්දයක් ඇහෙන්න බෑ. හිතන දැන් බන්ධුජීව මහත්තයාට අනිත් ගෙදර කට්ටියත් එක්ක පොඩි වාකරේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. يام කිසි විරසක භාවයක් තියනවා කියලා හැමතිස්සෙම රණ්ඩුයි කියලා හිතන්නකො මම මේ උපකල්පනය කරලා කියන්නේ. එතකොට ඉතින් දැන් මාත්‍යා භාවනා කර කර ඉඳද්දි එහා gederinnan සද්දේ එන්නේ අනිවාර්යෙන්ම ඉතින් ගේන් තියනවා. ඉතින් එතකොට ඉතින් අනිශ්චිත භාවයක නැහැ. ඉතින් අපේ හිත ආයි ගිහිලා පැටලුණා. හැබැයි ඉතින් හිතපස්සේ තන්න මෙහා gederක් තියනවා කියලා. ඒ gedera කට්ටියත් එක්ක බොහොම සුහදව ඉන්නවයි කියලා. ඒගොල්ලෝ බොහොම යාළු මිත්‍රාදීන් විදිහට කටයුතු කරනවා. ඒගොල්ලෝ සද්දයක් කරාට ගානක් නැහැ. ඒකයි ඉතින් අර අපේ හිතේ තියෙන මේ බෙදා දැක්වීම හරහා තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි එක පැත්තකින් ඇතම් තැනකදී ඒක සුභවාදීව ගන්නවා, ඇතම් තැනකදී අසුභවාදීව ගන්නවා. කෙසේ නමුත් ඉතින් අපිට මේක හුදෙක් සද්දයක් කියන මට්ටමින් නතර වෙන්න පුළුවන් නම් ඒ හරහා තමයි ඉතින් පොඩ පොඩ අනිශ්චිත භාවයක හිත පවත් ගන්න පුළුවන්. තවත් පැත්තකින් කියන්න පුළුවන් මෙතෙන්දී මේ හිතේ ඇතිවෙන යම්කිසි ද්වේෂ සහගත ස්වභාවය අපිට හඳුන ගන්න පුළුවන් නම් ඒක වටිනවා. හැබැයි මොකද අනිශ්චිත භාවයේ ඉන්නේ ඔය ටික කරගන්න. දැන් අපි බොහොම මතුපිට සමාධියක ගැඹුරු සමාධියක නෙමෙයි බොහොම සරලව මතුපිට සමාධියක අපි ඉඳද්දි හිතේ ඔය වගේ තාමත් වෙන වෙන අරමුණු වලට ගිහිල්ලා හිතේ අපිටම නොරොස්නා ගතියක් පහළ වෙනවා කියන්නේ තාම ඉතින් පටික අනුසයක් ක්‍රියාත්මක වෙනවනේ. ඒත් එහෙමනම් මේ පටික අනුසය අපිට හඳුනා ගන්න පුළුවන්. බොහොම නිහතමානීව. තාමත් මේ පටික අනුසයක් මේකේ ක්‍රියාත්මක වෙනවය. තාම මට පිරිසුදුව මේ අනිශ්චිත භාවයේ පවත්වන්න අමාරුයි. කියන ඔන්න මම පිළිගන්න. පිළිඅරගෙන මේ හිත ගිහිලා ආයි දැවෙන හැටි, ආයියා කතන්දර ගොතන්න හදන හැටි, ඒ නිමිති නැවත නැවත ගන්න හැටි, ආයි ඒකෙන් පොඩ්ඩක් මොකක් හරි භව තත්වයක් හදන හැටි අනියෝගාවචරයේ තේරුම් ගන්න. ඉතින් ඒ තේරුම් ගැනීම තමයි විපස්සනාව කියන්නේ. අනිසද භාවයේ පැවැත්වීම තුලින් නෙමෙයි දැන් විපස්සනාව වැඩෙන්නේ කාතකින්. ඒක ඒ පැවැත්වීම තුලින් තමයි ඒකට උවමනා කරන පදනම සකස් කරලා දෙන්නේ. ඒ தත්ත්වේ පවත්වද්දී හිතේ පහරන විවිධ කෙලෙස් හඳුනාගෙන ඒවට අහුවෙන්නේ නැතිව ඒවට අනුග්‍රහ කරන්නේ නැතිව ඒවා ෂේ කර හැරීමෙන් තමයි ඇත්තටම කෙලෙස් කැපීමක් කෙලෙස් දුරු කිරීමක් ශේකර හැරීමක් සිද්ධ වෙන්නේ.
ඔව් එතන ඇතරම් සමුනාසනේ එතන අහලත් දෙදරකින් නෙමෙයි මේක හිස්සිතමක නියෙක් කපන වගේ සද්දයක් තමයි ආවේ. නමුත් දැන් මම ගිහිල්ලා බැලුවාම මේ බව දැනගත්තා. නමුත් නියෙක්ද කියලාවත් මම දැක්කේ නැහැ.
ඔව්.
නමුත් මට අර හිතට එන්නේ අර වගේ දෙයක්. නමුත් මගේ එකට වෛරයක් මොනවත් නැහැ. නමුත් අර අනිශ්චිත ස්වභාවය පවත්වා ගන්නකොට නමුත් අරකට හිත යනවා ඒ සද්දෙට. නමුත් පස්සේ මම කරේ ඉතින් මේ සද්දේ ගැනම මම මගේ මොකද්ද මේ සද්දය කරේ කියන මේක ඇත්තට බාධා වෙන්න නොගලපෙන දතුhari අකමැත්ත මොකද්ද කියන එක තුල ගැඹුරටම විමසීම කරගෙන යනකොට ආපහු ඒකෙන් සම්පූර්ණ මතයල්ලා ගිහිල්ලා සාමාන්‍ය ස්වභාවයටපත් වෙලා ආයි අනිශ්චිත ස්වභාවයෙම හිටියා.
ඔව් ඒක තමයි වෙන්නත් තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඒකනේ බුදුහාඳුරු කියන්නේ ඔය ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී එහෙම. දැන් අපේ හිතේ අමනාපයක් පහළ වුණාම ඒ අමනාපය කියන එක රළුයි. තමන් හිතේ බොහොම සමබර තැනක, බොහොම සරල තැනක, උපේක්ෂා සහගත තැනක, සැහැල්ලු තැනක තමන් හිතේ. හැබැයි දැන් මේ ආපු අමනාපය හරිම රළුයි. ඒක මහා ගොර හැඩි. තමන්ගේ හිතේ අර තිබිච්ච සාමකාමී ගතිය දැන් නැති වුණා කියලා මේ දෙක අතර සංසන්දනාත්මකව තේරුම් අරගෙන ආයෙත් හිමීට අර පරණ හිටිය ඒ අනිශ්චිත ස්වභාවයට එහෙම නැත්නම් ඒ කිසිවක් උපාදාන නොකරන තත්වයට උපේක්ෂා සහගත තත්වයකට හිත නැවතපත් කරගන්න කියලා ඉතින් බුදුහාඳුරු උපදෙස් දෙනවා. ඉතින් ඒකේ වැරද්දක් නැහැ. දැන් වෙලා තියෙන බන්ධජීව මහත්තයා දැන් අපේ අදිෂ්ඨානයේ තමයි ඉතින් මේ පුලුවන් තරම් නිකලස්ව මේ හිත පැවැත්වීම. හැබැයි ඉතින් අර එන බාධක හරහා තමයි තව තව හැබැයි අපි රිෆයින් වීමක් වෙන්නේ. තව තව අපේ හිත සියුම් වීමක්, පිරිසුදු වීමක්, විසුද්ධියක් සිද්ධ වෙන්නේ ওই බාධක ටික හරහා තමයි.
එහෙම සමහරු. මේ වගේම මම දැන් ඊට පස්සේ දිගටම මේ අර පසුගිය සතියේ ඔබ වහන්සේ අනුදැන වදාළනේ අර මම කියවනේ සිත අර මේ අනිසිත ස්වභාවයේ ඉන්නකොට මම ඒවා සම්පූර්ණයෙන්ම අයින් කරලා ඒ ඉන්නකොට සිත අර වෙන ශබ්දත් කයේ දැනෙන වේදනාවත් ඒ සියල්ලම කපා හරිනවා කියලා කපා හරින ස්වභාවය ඔබ වහන්සේ දැනුවත් කළානේ. ඒ ස්වභාවයට යන්න එපා. මේ තව ටිකක් කියන්නේ ඒක ඇවිල්ලා සමාධි මට්ටමක් කියලා. එතකොට මම ඊට පස්සේ පුරුදු වෙන්න පටන් ගත්තා. ඒ ස්වභාවයට ගියයින් පස්සේ සතිය තව බලවත් කරනවා. එතකොට සතිය බලවත් කරයින් පස්සේ අර ස්වභාවය එතකොට ආපහු වටපිටාවේ තියෙන හැම සත්‍යයක්ම හැම දෙයක්ම හොඳට දැනුවා. සම්පූර්ණ විවෘතයි. නමුත් මමත් නැහැ. ඒ කිසිම දෙයකින් බාධාවකුත් නැහැ. ඊට අමතරව නිකන් يعني මේක කයේද කොහොමද කියලා තේරෙන්නේ නැහැ. නිකන් අර පොඩි හිරි ගතියක් වගේ එහෙම ගතියක් තියෙනවා. නමුත් ඒ කිසිම දෙයක් එක්ක ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. ඒක මේ ස්වභාව ඒ වගේ ස්වභාවයක තව නමුත් අර දැනීම ඔක්කොම තියෙනවා. ඒ කියන්නේ හැමදේම සමබරයි. නමුත් හඳුනාගත්තු තව එකම දෙයක් තමයි මේ අවස්ථාවේදී අපි අර කරන කිසිම මේ ඇනලිසිස් කිරීමක් කරන්න බෑ. මේක කරන්න ගියොත් ඒක අපහසුයක් වගේ දැනෙනවා. එතකොට සිත විසින් අපිට අර මුල්ම කාලයේදී කායගත සතිය වඩනකොට තදගති දැනිච්ච එක එක පාරටම දැනුවත් වෙලා මතුවෙලා ඉන්නවා. ඒ වගේ ස්වභාවයක් තියෙනවා. ඒ වගේම තමයි කයනුත් කිසිම දෙයක් ඒ වෙලාවට කරන්න බැහැ. මේ කියන්නේ කය අපි හිතුවටින් දුර්යව වෙනස් කරන්න හෝ ඇස්හරින්න කියලා, නමුත් ඒකත් කරන්න දෙන්න. නමුත් අර දැනීම් කැපීම කියන කිසිම දෙයක් නැහැ.
යමක් අපි විශ්ලේෂණය කරනවා, යමක් හිතලා විශ්ලේෂණය කරන්න යනවා ඔය තත්ත්වයේ ඉඳද්දි, එතකොට තියෙන සංස්කාරයක්, එතන තියෙන චේතනාවක්. නමුත් අපි දැන් ඔය පවත්වන්න උත්සාහවත් වෙන තත්ත්වය පුළුවන් තරම් චේතනා විරහිතව පැවැත්වීමක්. දැන් චේතනා පහළ කර ගැනීම කියන එක සංස්කාරයක්. ඒ නිසා චේතනාවක් පහළ කර නොගැනීම සඳහා තමයි දැන් උත්සාහන්ත වෙන්නේ. එතකොට අපිට ওই தත්ත්වේ පවත්වද්දී ඇතුලෙන් හිතෙනවා සමහර මෙහෙම කරන්න ඕනේ, අරම කරන්න ඕනේ කියලා. ඒ වෙලාවෙ ඔක්කොම චේතනා. ඒවා අපි හුදෙක් චේතනාය, මේවා හුදෙක් සංස්කාරය කියලා හඳුනගෙන ඒ ටික අතහැරීම තමයි අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මහත්තයා කිව්වා වගේ ඒ චේතනාවක් පහළ වෙලා මේක දැන් විශ්ලේෂණය කරන්න ඕනේ කියලා විශ්ලේෂණය කරන්න ගියොත් ඒ අපි පවත්වන ඒ බොහොම පිරිසුදු, බොහොම සරල සාමකාමී தත්වය අපිට අහිමි වෙනවා. හිත ආයෙත් ඔන්න වැඩ පටන් ගන්නවා. හිත ආයෙත් නිකන් ඇවිස්සලා එනවා. ආයෙත් මේ හිතේ එක්තරා අන්දමකින් නොසන්සුන් ගති පහළ වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඔතන ඒ මුකුත් නොකර සිටීම තමයි සම්පූර්ණයෙන්ම පවත්වන්න තියෙන්නේ.
එහෙමයි. ඒ වගේම තව මට ධර්ම දේශනාවක් අහනකොට මතුවෙච්ච ගැටලුවක් මේ. එතකොට මේ ධර්මයේ ධම්ම කියන එකයි ධර්ම කියන එකයි කියලා වචන දෙකක් තියෙනවාද ස්වාමීන් වහන්සේ? මොකද මම අදහස් කරගෙන තියෙන්නේ ධම්මානුපස්සනාවේදී ධම්ම කියලා කියන්නේ මේ සිතු විලි හා සම්බන්ධතියක්. නමුත් ධර්ම කියලා කියන්නේ මේ අපේ ස්වභාව ධර්මයේ ස්වාභාවිකව සිදුවෙන ඉරපෑයීම, ඒ වගේ වයින් වේවා, ඒවා ස්වාභාවිකව සිදුවෙන ධර්මතානේ. එතකොට ඒකට ඒ ධර්මයි අපි මේ සිතුවිලි සම්බන්ධව කියන ධම්ම කියන එකයි දෙකක්ද?
ඔය ඇත්තම ධම්ම කියන වචනේ ලොකු පුළුල් අර්ථයක් තියෙනවා, විවිධ අර්ථ වලින් පාවිච්චි කරනවා. ඉතින් අපි දැන් බුදුරජාණන් වහන්සේ දේශනාවට ධර්මය කියලා කියනවා. නමුත් මෙතෙන්දී ඒක නෙමෙයි ගන්නෙ. දැන් ධම්මානුපස්සනාවේදී විශේෂයෙන්ම ඒ අපිට කියන්න පුළුවන් විවිධාකාර ඒ ධර්මතා තේරුම් ගැනීමත් ඔතෙන්ද තියෙනවා. නැත්තේ නෑ. දැන් උදාහරණයක් වශයෙන් අපි ස්කන්ධයන් ගැන ස්කන්ධ පබ්බේදී ස්කන්ධයන් ගැන මේ විපස්සනාවක් වඩනකොට දැන් රූප ධර්මතා ගැන එතෙන්ද තේරුම් ගන්නවා. වේදනාවන් ගැන තේරුම් ගන්නවා. සංඥාවන් ගැන තේරුම් ගන්නවා. සංස්කාරයන් ගැන තේරුම් ගන්නවා. හිතේ සිතුවිලි පහළ වෙන හැටි ගැන තේරුම් ගන්න. ඒතකොට ලොකු ක්ෂේත්‍රයක් තියෙනවා. ඒතකොට රූප ධර්ම, නාම ධර්ම මේ ඔක්කොම තේරුම් ගන්න පුළුවන්. ඒතකොට ඊළඟට අපි ආයතන ගැන කතා කරද්දී ඒතකොට ඒ ආයතන හැසිරෙන ආකාරය ගැන තේරුම් ගන්නවා. ඊටවස එතෙන්දී ඇත්තම බාහිර දේවලුත් සම්බන්ධයි. ඇහැට රූපයක් ආපාතගත වීම නිසා කොහොමද ඔන්න සංයෝජන කෙලෙස් පහළ වෙන්නේ? ඉතින් එතෙන්දී අවට ලෝකයක් සම්බන්ධයි. ඒ නිසා ධම්මානුපස්සනාවේදී ලොකු පුළුල් ක්ෂේත්‍රයක් සම්බන්ධ වෙනවා. හැබැයි ඉතින් මහත්තයා කිව්වා වගේ අන්තිමට මේ සියල්ල හරහා අපේ හිතේ වෙනස, අපේ හිතේ සිද්ධ වෙන පරිවර්තනය, හිතේ සිද්ධ වෙන අපිටම කෙලෙස් වල අඩු වැඩි වීම තමයි මූලික වශයෙන් දැනගන්න යෝගාචරයේ උත්සාහන්ත වෙන්නේ. අරවනිකන් අර පරිසර සාධක, ඒ වුමනා කරන අඩුවැඩිය තමයි ඒ වෑයන් සපයන්නේ. හැබැයි තින් යෝගාවචරයගේ මූලික පරමාර්ථය වෙන්නේ මේ හරහා කොහොමද හිත කටයුතු කරන්නේ. දැන් අවට රූපෙ එළිය තියෙන රූපයක් දැක්කා. ඒ හරහා ඔන්න හිතේ ක්ලේශයක් පහළ වෙනවා. ඔන්න කාමච්ඡන්දයක් පහළ වෙනවා. එයා බලන කාමච්ඡන්දේට මොකද වෙන්නේ? කාමච්ඡන්දේ අඩු වෙනවද වැඩි වෙනවද, ඒකත් එක්ක මම පැටලෙනවද, නැත්නම් ඒක ෂේ වෙලා යනවද? අන්න ඒ වගේ. එතකොට මේ ලොකු ක්ෂේත්‍රයක් තියෙන බව ඇත්ත. හැබැයි හිතේ සිතුවිලි වලට මූලිකත්වය දීලා, නැත්නම් හිතේ පහළ වෙන විවිධාකාර චිත්ත ස්වභාවයන්ට මූලිකත්වය දීලා තමයි ඉතින් භාවනාව ක්‍රියාත්මක වෙන්නේ. දැන් සතරාට සත්‍ය කොටසට ගත්තත් ඉතින් තයාට තේරුම් ගන්න තියෙන්නේ දුක්ඛ සත්‍යයක් අඳුන ගන්න. ඒ දුක්, ඒ හිතේ පහළ වෙච්ච දුකට සමහරවිට ඉතින් බාහිර අරමුණක්, බාහිර හේතුවක් මූලික වෙන්න ඉඩ තියෙනවා. නමුත් දැන් ඉතින් හිතේ පහළ වෙලා තියෙන්නේ. හිත දිහායි බලන්නේ. එළිය නිවැරදි කරන්න යනවා වෙනුවට බලනවා එයා ඇතුළේ කොහොමද නිවැරදි කරන්නේ. ඒකට හේතුව මොකද්ද? මේ පහළ වෙලා තියෙන දුකට හේතුව මොකද්ද? ඒ හේතුව අයින් කරන්න යනවා. ඊට පස්සේ ඉතින් හිත තමයි නිවෙන්නේ නේද? නිරෝධ සත්‍යයක් ඒතර සාක්ෂාත් වෙන්නේ හිත තුල. ඉතින් ඒ වගේ අර මහත්තයා කිව්ව කතාව ඇත්ත. මේ ලොකු සම්පූර්ණ මුළු විශ්වයත් එක්කම ගනුදෙනුව සිද්ධ වෙනවා. හැබැයි මූලික වෙන්නේ හිත කියලා කියන්න පුළුවන්.
සිතේ ඇති වෙන සිතුවිලි කියන එක තමයි මම ධම්ම කියලා එතකොට හිතුවේ. ඒක ඇත්තටම මම ධම්මානුපස්සනාව වඩනකොට මම ඇත්තටම විමසිලිමත් වුනේ සිතේ ඇති වෙන සිතුවිලි. මොකද කය කෙරෙහි හෝ වේදනාවන් කෙරෙහි හෝ සිතේ ස්වභාව කෙරෙහි කිසිම වෙන දැනගන්න දෙයක් නැහැ. නැතුනහම ඔය ඉන්නකොට සිතේ එකපාරට ඔය වගේ කර සිතුවිල්ලක් හැටියට තමයි ඇත්තට මේක හඳුනගන්නේ. ඒ කියන්නේ මම එතනට ඇවිල්ලා තමයි මේකත්
හඳුනගන්නේ.
ක්‍රියාත්මක වෙන්නේ.
ඔව්.
එතකොට සිතුවිල්ලේ තමයි මම හඳුනගත්තේ. ඒකයි මට නිකන් අර පොඩි ගැටලු සහගත ස්වභාවයක් ආවා. ඒක අහගෙන ඉන්නකොට ඒකයි මම පැහැදිලි කරගන්න හැදුවා.
හොඳයි හොඳයි.
හොඳයි හොඳයි.
තෙරුවන් සරණයි. මම තෙරුවන් සරණයි.
ඊළඟටනේ පාලිත මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්. මයික් එක අන්මියුට් කරන්න පුළුවන් දැනට. අපි ඊළඟ කෙනාට අවස්ථාව දෙමු. තිලිනි තාන්තිකගේ ඉදිරිපත් කරන්න පුළුවන් අපගේ පැනය.
දෙවන සර්ණයි ස්වාමීන් වහන්සේ.
ඔව් කියන්න.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ අර වෘත්තිමය වශයෙන් ගුරුවරියක් විදිහට කටයුතු කරන්නේ. එතකොට එයාලගේ වැරදි දේවල් දැක්කම අපි හිතාමතා සැර කරනවා සහ දඬුවම් කිරීම කරනවා. ඒක හිතාමතා කරද්දී රඟපෑමක් වගේ දැනෙනවා. කියන්නේ රැකියාව කියන්නේ රඟපෑමක්. එතකොට රඟපෑම ඇතුලේ තව රඟපෑමක් කරන්න වෙලා තියෙනවා. එතකොට ඒ වගේම තව ගුරු සමග හිතවත් සහෝදර ගුරුවරු සමග කටයුතු කරද්දී ඔවුන්ගේ අපි ඉහළට නගින්න ආසයයි හිතමින් කරන ක්‍රියාකාරකම් දැක්කම අපි කියන්නේ නිශ්චල ඉන්නවනේ. කියන්නේ කමක් නෑ එහෙම කරාට මට එහෙම අවශ්‍යතාවයක් නෑ කියලා අපි පාඩුවේ ඉන්න ස්වභාවයෙන් නිෂ්ක්‍රිය වායු වගේ. එතකොට ඒකත් රඟපෑමක්නේ.
නෑ ඒකද රඟපෑමක් කියන්න බෑ. يعني හැමතැනදීම අපිට තේරුම් ගන්න පුළුවන් දැන් ඒ අය එක එක විදිහට කටයුතු කරනවා. සමහරවිට මගේ හිතෙත් තිය උමනාව පහළ වෙනවා. හැබැයි මම තේරුම් ගන්නවා සමහරවිට මේක මට ප්‍රමාණවත්. මෙතනින් මට විවේකයක් ලැබිලා තියෙනවා කියලා. ඉතින් ඒ තමන් ඒ අනුව කටයුතු කරනවා. ඉතින්දී රඟපෑමක් කියලා කියන්න බෑ. රඟපෑමක් වෙන්නේ අපි ඇත්ත වශයෙන් ඒ උමනාවක් අපි ගාව තියෙද්දී අපිත් යටින් ඒ විදිහට කටයුතු කරද්දී අනිත් පැයට පෙන්නන ඔන්න මම එහෙම කරන්නේ නැහැ කියලා. අන්න එතකොට තියෙන රඟපෑමක් තියෙනවා.
ස්වාමීන් වහන්සේ ඒක අපි නොකර ඉන්නේ මෙහෙම කළොත් මේ ප්‍රශ්න තව වැඩි දියුණු වෙයි. ඊට පස්සේ ඒක අවසන් මෙහෙම මෙහෙම තව කතා බහ කරන්න වෙයි, ආගිව් කරන්න වෙයි, ඔය වගේ අවස්ථා වළක්වා ගැනීම. අර මොනින් අපි අර නිවැරදි වෙන්නවත් නොයන අවස්ථා තියෙනවනේ.
ඔව්.
එතකොට මොකද ඒ ආදීනව දැකලා මේක කළොත් වචනයක් වැරදුනොත් ඊට පස්සේ වැඩි කරගන්නවට වැඩිය පාසනිසා පාඩු ඉන්නවස්ථා
තියෙනවා. ඒක වැරද්දක් නැහැ. ඉතින් ඒක ඒකම තමයි ඉතින් ඇත්තටම අපි හික්මනවා කියන්නේ. ඉතින් ඒක තමයි අර දැන් බුදුහාමුදුරු කියන්නේ පච්චවෙක්කිත්තා වාචාය කම්මං කාතබ්බා. දැන් අපි කල්පනා කරලා තමයි වචනේ කතා කරන්නේ. දන්නවා මේත් එක්ක කතා කරන්න ගිහිලා එක්ක බේරෙන්න බෑ. නැත්තම් මෙයා මේක නුහුරට ගන්නවා කියලා තේරුම් අරගෙන ඉතින් කතා නොකර ඉන්න. ඉතින් එතකොට ඉතින් ඒක තමයි එතෙන්දි ගන්න තියෙන පිළිවෙල නේද?
තොට ස්වාමීන් වහන්සේ දැන් මට දැනගන්න අවශ්‍ය ඔය කුඩා කාලේ ඉඳන් කාටවත් ලොකුවට අම්මා තාත්තා සහ බුදුන් අපේ ගුරු බුදුන් වහන්සේටවත් එතරම් ලොකු ඇලිීමක් නැහැ. කියන අර පිළිමයක් දැක්කම ගිහින් අර වඳින පුදන ඒව කරනවා. නමුත් හිතාමතා කරන්නේ ඔය ප්‍රතිපත්ති පූජාවට බොහොම කැමැති. එතකොට මේ ඒක අර මාරපාක්ෂික හැඟීමක් නෙමෙයි නේද ස්වාමීන්
වහන්සේ?
ඔබ වහන්සේලා ගුරු ස්වාමීන් වහන්සේලානේ ඔබ වහන්සේලාට කැමති. නමුත් ගෞරවය තියෙනවා අර ලොකු අර ඇල්මක් නැති ස්වභාවයක් තියෙන එක මං මාරපාක්ෂික කියලා.
නෑ එහෙමනම් ඉතින් මාරපාක්ෂික නැහැ. ඉතින් මේ පැත්තේ නොයන එක මේ කාලේ හොඳයි. දැන් උතන තියෙන්නේ ඉතින් ඒ කියන්නේ දැන් අපි එක එක චරිතනේ. ඇතම් කෙනෙක් ශ්‍රද්ධා චරිත. ඉතින් ඒ අය බොහොම ශ්‍රද්ධාවෙන් ඉතින් මේ හැම තිස්සෙම ඉතින් කතා බහ කරගෙන ගුණ සැප දුක සැප හොයාගෙන ඉතින් එහෙම ඉන්න චරිත තියෙනවා. ඇතම් කෙනෙක් එහෙම නැහැ ටිකක් අතේ දුරින් ඉන්නේ. ඒ අය හැබැයි කියන දේ කරනවා. ඒ කියන්නේ අපි මේ භාවනාවක් කරන්න ගියාම ඉතින් ඒක කරනවා. Taman තුල ඒ දහම ප්‍රගුණ කරගන්න උත්සාහවන්ත වෙනවා. ඉතින් ඒ වගේ ඉතින් විවිධාකාර චරිත. ඉතින් ඒකේ ඉතින් වැරද්දක් නැහැ. ඉතින් අපි කොහොමත් ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙන්නේ ඇලී ගැලී වාසය නෙමෙයිනේ ඉතින්. ඉතින් එතකොට ඒ දේට අනවශ්‍ය දේට ඇලී ගැලී වාසයක් අවශ්‍ය නැහැ. අපිට තියෙන්නේ ඉතින් සාමාන්‍ය සුහදතාවය පවත්වා ගන්නවා. හැබැයි ඉතින් කාත් එක්කවත් ඕමනාවට වඩා ළඟ ඇසුරක් නැහැ. ඒකම තමයි බුදුහාජනන් වහන්සේ අනුගමනය කරන පිළිවෙතත්. දැන් භික්ෂුන් වහන්සේලාට වුණත් උන්වහන්සේ කියන්නේ ඒකයි මට මහණනි ඔබලා එක්ක කිසි අපේක්ෂාවක් නැහැ. මම බොහොම සාදිහිනයි. කියලා තමයි උන්වහන්සේ ඒ ඉබන්දු ප්‍රතිපදාවත් තමයි අනුගමනය කරලා තියෙන්නේ. ඉතින් අපි ශාස්ත්‍රෝන් වහන්සේ වෙනුවේ විදිහට උන්වහන්සේ කෙරෙහි ගෞරවයක් ශ්‍රද්ධාවක් තියෙන වෙන්න පුළුවන්. ඒ ශ්‍රද්ධාව ඉතින් ඒ ශ්‍රද්ධාව එන්න එන්න අර හේතු කාරණා සහිත ශ්‍රද්ධාවක් බවට පත් වෙන්න ඕනේ. අර මුල් කාලේ පුංචි කාලේ සමාධියෙන් අපි බුද්ධ පිළිමයක් දැක්කහම හරි සතුට වෙනවා, හිතේ පැහැදීමක් ඇති වෙනවා, හිතේ ප්‍රසන්න බවක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේම උන්වහන්සේගේ තීච්ඡ ගුණ ටිකක් අපි දන්නවා, අහලා තියෙනවා. ඉතින් ඒ හරහා ශ්‍රද්ධාවක් පහළනවා. හැබැයි අපි මේක අත්දැකලා නෙමෙයි. ඒක විතර අර බාහිරින් ආපු ශ්‍රද්ධාවක්. නමුත් දැන් ප්‍රතිපදාවක් වඩන යෝගාවචරයේ කීට වඩා ගැඹුරකට යනවා. එයා බුදුහාඳුරෝ කියපු දේ අත්දකින්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ යම්කිසි ගැඹුරු දහමක් දේශනා කළා තියෙනවා නම්, යමක් අනිත්‍යයි දුකයි අනාත්මයි වශයෙන් දේශනා කළා තියෙනවා නම්, තමනුත් ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තමා තුළම දකිනකොට එතකොට තින් පහළ වෙන ශ්‍රද්ධාව අරිට වඩා බොහොම ප්‍රබල ශ්‍රද්ධාවක් කියලා කියන්න පුළුවන්. ඒතර බුදු කෙනෙක් කොයිතරම්නම් සියුම්ම මේවා දැකලා තියෙනවද? උන්වහන්සේ කොයිතරම් විවිධ පැති වලින් මේවා විග්‍රහ කරලා තියෙනවද? පාර කොයිතරම් නිවැරදිව පෙන්ලා තියෙනවද කියලා අර ඒ ඇති වෙන ශ්‍රද්ධාව හරිම ගැඹුරු ශ්‍රද්ධාවක්. ඒ නිසා ඒබඳු ශ්‍රද්ධාවකට තමයි බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම මාර්ගය පෙන්වන්නේ. ඒබඳු ඒ දහම තුලින් බුදුන් දැකීම. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. ධර්මයේ තුලින් බුදුන් දැකීම තමයි බුදුරජාණන් වහන්සේත් අනුමත කරන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ දැන් අපි භාවනා කරන්නේ වෙන කාලේ දවසට පැයක් දෙකක් වගේ. ඒත් ඔය සාමාන්‍ය ජීවිතයේදී හිතන කරුණු, ඒ කියන්නේ මේ පංචස්කන්ධයක් ඔය වගේ අර නිකම්ම ගොඩක් කරුණු හිතෙන සමහර වෙලාවට මට දැනගන්න අවශ්‍ය. එතකොට භාවනාවට පෙර ප්‍රඥාව වැඩෙන ස්වභාවයන් කෙනෙකුට තියෙන පුළුවන්ද කියලා කියන්නේ. ඔව්. ඒක නැත්තම් මම පොතේ දැනුමින් හිතල මතල ගන්නවද?
දෙකම වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි භාවනාවක් කරන වෙලාවේදී අපි ඉන්නේ ටිකක් કૃතිම පරිසරයක. සමහරවිට හිත ඕන්ට වඩා හිර කරගෙන. ඉතින් එතකොට සමහරවිට අර ස්වභාවිකව පැන නගින විපස්සනා නුවණක් සමහරවිට පැන නගින්න ඉඩ නැති වෙන්නත් පුළුවන්. මොකද අපි ටිකක් ඕන්ට වඩා මහන්සියලා. හැබැයි අපි නිකන් බොහොම සැහැල්ලුවෙන් හිතන්න බස් එකේ යනවා කියලා අපිට කරන්න දෙයක් නැහැ. ඩ්‍රයිවර් මහත්තයායි බස් එකේ ගලවන් යනවා. අපිට තියෙන සීට් එකේ වාඩිලා යන්න. දැන් හරියට හිත සැහැල්ලුයි. කරන්න විශේෂ දෙයක් නැහැ. ඉතින් හිත නිකන් ඔහේ පැත්තක බලාගෙන යනවා. එක අරමුණක් නැහැ. දන්නෙම නැහැ අන්න හිතේ හරි සමබරතාවය ගොඩනගින්න පුළුවන්. එතකොට අන්න අර වගේ ගැඹුරු නුවණක් පහළ වෙන්නත් පුළුවන්. ඒ නිසා අපිට නිශ්චිත වශයෙන්ම අනිවාර්යයෙන්ම නිවැරදි අවබෝධයක් එන්නේ පර්යංගේ රමණීය ගොතාගෙන ඉන්නකොටේ කියලා එහෙම කියන්න බෑ. එතෙන්දෙත් එන්න පුළුවන්. තමන් තුළ ඒ නිවැරදිව සමබරතාවයක් ගොඩනැගිලා බොහොම වීරිය සමතාවකින් කටයුතු කරද්දී එතෙන්දෙත් එන්න පුළුවන්. හැබැයි අනිත් කටයුතු වලදීත් ඒ අවශ්‍ය කරන පරිදි හිතේ පිරිසුදු වීමක්, සැහැල්ලු වීමක් සිද්ධ වෙනවා නම් එතෙන්දෙත් එන්න පුළුවන්. ඒක වැරද්දක් නෑ ඉතින්. අර එකම දේ අපි පොඩ්ඩක් පරිසම් වෙන්න ඕනේ. එහෙම සිතුවිල්ලක් ආවට පස්සේ ඒක තේරුම් ගත්තා, ඒකෙන් ලොකු නුවණක් අවදි වුණා. ඊට පස්සේ ඒක එහෙම්ම තියන්න. ඊට පස්සේ අපි චේතනාපූර්වකව අපි කල්පනා කරන්න යන ගියොත් එහෙම, පොත්පත් ආයි දිග අරගන්න ගියොත් එහෙම, බණ ආහා අරක ගැන විමසන්න ගියොත් එහෙම, එතෙන්දී අර තිබිච්ච සමබරතාවය බිඳිලා යනවා. පස්සේ හැබැයි හිතන්න දැන් වෙන ඒ සමබරතාවයත් පැවැත්වෙන්න ආයි තව යම්කිසි අවබෝධයක් එනවා. ඒකත් අන්න ඒ වගේ ඊට කඩ දෙන්න පුළුවන්. ඉතින් අනිත් පැත්තෙන් කියන්න පුළුවන් අපිට ඒ වගේ පොඩි දෙයක් හිතට ආවට පස්සේ තමයි හිතෙනවා නම් මේක ගැන තව ටිකක් හොයලා බලන්න ඕනේ කියලා. පස්සේ වෙලාවකින් පොතක් බලලා ඒක ගැන තවදුරටත් හොඳට විමසලා බලලා බණක් අහලා තව ටිකක් විමසලා බලලා ඒකේ කරාට වැරද්දක් නැහැ. නමුත් අර සමබරතාවය පවතින මොහොතේදී ඒ අවස්ථාවේදී මේ தත්වය පවත්මින් තවත් මේකින් මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්ද කියන එකට තමයි පොඩක් ඉඩකඩ දෙන්න තියෙන්නේ.
එමයි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේට ගොඩක් පිං, ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ වේවායි ප්‍රාර්ථනා කරනවා.
හොඳයි, තෙරුවන් සරණයි.
ඊළඟ අවස්ථාව පාලිත මහතාට ලැබෙනවා. දැනට මයික් එක මියුට් කරන්න පුළුවන්.
ඇහෙනවා.
ස්වාමීන් වහන්සේ අවසරයි. මේ ප්‍රශ්නේ ව්‍යග්ග පඤ්චසූත්‍රය පිළිබඳවයි. ඔබ වහන්සේ කියවන උත්තාන සම්පද, ආරක්ෂ සම්පද, කල්යාණ සමජීවිතා කියලා හතරක්. මම කියවලා තියෙනවා ස්වාමීන් වහන්සේ පාස්තර ධර්මය අහලා තියෙනවා. මම ඔය මානවකයා සාසුන් වහන්සේ අහුවනේ අපි මේ සාමාන්‍ය මිනිස්සු මේ බණ්ණාසෙන් ගෙනල්ලා සරුපිලි පාවිච්චි කරනවා, සුවඳ විලුන් පාවිච්චි කරනවා, අපරත් බණක් කියන්නේ කියලා. ඒ විස්තරය මට අහලා තියෙනවා ධර්ම දේශනාවක. ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු කිරීම පිළිබඳව පැකේදී උනිසුමනසිකාරය දියුණු කිරීම නැත්නම් මේ ප්‍රභවය බැලීම පිළිබඳව පුළුවන් නම් ඒක කරන්නයි කියලා මානවකයාට කිව්වා. ඒතකොට මේ කොටස් හතරෙන් කොහොමද ඒක ඇතුළු වෙන ස්වාමීන් වහන්සේ?
හොඳයි. මට ඒක චුට්ටක් හොයලා බලන්න වෙනවා. මට ඒ කියන්නේ සූත්‍රයේ ඒ කොටස පොඩ්ඩක් කියවලා බලන්න නැතුව එක පාට උත්තරයක් දෙන්න අමාරුයි. මම පොඩ්ඩක් බලලා මහත්තයාට කියන්නම්. ඒ කියන්නේ තියෙන ඉඩ තියෙනවා. ඒ කියන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ඒ කියන්නේ දැන් බුදුහාමුදුරුවෝ දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් තවත් සූත්‍ර දේශනාවලදී දේශනා කරනවා දැන් ගිහි පැවිදි ભેදයක් නැහැ. ප්‍රඥාව දිනු කිරීම ගැන මේ දේශනා කරනවා. ඔය වගේ ප්‍රඥාවකද හිත පවත්වන්න ඕනේ කියන එක ගැන දේශනා කරනවා. ඉතින් එතෙන්දී කෙලින්ම මතු කරන්නේ උදේවය මට්ටමක්. ඒ කියන්නේ උද්‍යබ්බය ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ හෝති. අරියා නිබ්බේධිකාය කියලා එහෙම සඳහන් කරන්නේ. මේ උද්‍යබ්බය තේරුම් ගන්නා මට්ටමකින් ඒ විනිවිද යන ප්‍රඥාවකින් හිතනත්තා යුක්ත වෙනවා. ඉතින් එතකොට මේ ගිහි පැවිදි බෙහෙදයක් නැහැ. ඒ අයව ඒ නුවණ දියුණු කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ යොමු කළා තියෙනවා. ඒකේ මොකක්වත් මේ කියන්නේ සැක පහල කරගන්න දෙයක් නැහැ. නේද?
ඉස්සරහ නැසී
සූත්‍රයෙන් මේ මජ්ක්‍ධිම නිකායේ
තියෙන්නේ.
නැහැ, සූත්‍රයෙන් අංගුත්තර
නිකායේ.
හරි. හොඳයි. සන්නයි.
ඊළඟ පැනේ මහේෂට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්ස. මං අර එක මහත්මයෙක් මේ සත්‍ය සත්‍යයයි සම්මා ආජීවයකට සම්බන්ධ කරලා අහපු ප්‍රශ්නෙට මං පොඩි අදහසක් දක්වන්න කියලා හිතුවා. ඇත්තටම මේක පාර්ට් ඔෆ් කල්චර් කියලා මට හිතෙච්ච හින්දා.
ඔව්.
දැන් ලංකාවේ මම හැදිලා හැදුණ වැඩිම ලංකාවේ.
ඔව්.
එතකොට මේ පුංචි කාලේ මට මතකයි අපේ ගෙවල් වලට එනම ගැරන්ටි.
ඔව්.
ගැරන්ටි එක ආවම පුදුම යුද්ධයක් උඩ පැනගෙන මේ භූමි තෙල් එක්ක බෝතලේ අරගෙන දානවා, නැත්නම් රෙදි කැල්ලකට භූමි තෙල් දාලා කෝට්ටකට ගහගෙන ගඟියත් එක්ක නඟලනවා වැඩි හිටියෝ.
ඔව්.
මම පුංචි, එතකොට මට අවුරුදු 6-7 කාලේ විතර මතකයක් මම මේ අවදි
කරන්නේ.
ඔව්. එතන ඒ වගේ ඒ හින්දා ඇත්තටම ගැරන්ටි එකට සතෙකුට අපි හරි බයයි. මොකද මේ දීතිකාව ගෙදර තොලියක් ගන්නවා වගේ ගැරන්ටි කාම ඒ පුංචි ගැරන්ටියට වැඩි හිටියෝ ටික උඩ පැන දාගලනවා.
ඔව්.
ඉතින් ගෙදර ඉන්න වැඩකාරයෙක් ඉඳලා වැඩි හිටියා මේ 100 ආච්චි වෙනකම් මෙහෙම.
ඔව්.
ඒ දැන් ඕක හැමදාම ලොකු දර්ශනයක්. දැන් ඕක සමනේ අවුරුද්දක දෙසරයක් විතර වෙන සාමාන්‍ය සිද්ධියක් අපේ ගෙවල්.
ඔව්.
අල්ලපු ගෙවල් වලත් ඒව වෙනවා අපි දැකලා තියෙනවා. ඉතින් ඔහොම ඉඳපු පරිසරයක මේ ඕස්ට්‍රේලියාවට ආපු වෙලාවක මෙහෙ ඉතින් හැමතැනම බෝඩ් ගහලා තියෙනවා මේ සර්පියෝ ඉන්නවා ප්‍රවේශම් වෙන්න කියලා. එතකොට සමයකටත් ඕවා ඉතින් ඇඩ්වර්ටයිස්මන්ට්ස් උත් යනවා මේ ළමයිව පරිස්සම් කරගන්න සර්පයෝ ඉන්නවා
කියලා.
ඔව්. එදින් දැන් අපේ ගෙදරට ලං කවදක්වත් ආවේ නැහැ සර්පේ. නමුත් ටීවී එකේ නිවුස් වලට එතකොට පත්‍රය එහෙම තියෙනවා පෙන්නනවා ඔන්න සර්පේ ගෙදරට එනවා. ගෙදරට ආවහම ඇත්තටම කරන්න තියෙන්නේ අපිට නම් හෙල්ප් ලයින් එකක් තියෙනවා. ඒකට කතා කරාම එතනින් එනවා සර්පය අල්ලන්න විශේෂඥයෙක්. මේ මට හරි පුදුමයි. මොකද මම දැකලා තියෙනවා ලංකාවේ මිනිස්සු සර්පය අල්ලන විදිය හරිම මේ ඛේදජනකයි. ඒක බලලා මම පුංචි ළමයෙක් විදියට තමයි දැක්කේ. ලොකු වුණාට පස්සේ නම් මම මෙහෙ ආපු හින්දා මම ඒව දැකලා නැහැ. ඒ දර්ශන මේ සාමාන්‍යයෙන් කරන්නේ ලොකු පොළු දෙකක් අරගෙන මම දැකලා තියෙන විදියට මේ ඉස්සල්ලාම ගහන්නේ ඔළුවට ගහලා ඌව චප්ප කර. මෙහෙදී ඕකනේ මම දන්න සර්පවැල්ල. ඉතින් දැන් මෙහෙ ටීවී එකේ තමයි මම දැක්කේ පෙන්නවා සර්පය අල්ලන විදිය. හරිම ලස්සනට ඒ සතාට පුදුම රෙස්පෙක්ට් එකක් දෙන්නේ. ඇත්තටම මම කල්පනා කරනවා සත්තු කියන්නේ මනුෂ්‍යෝ කියන්නේ කවුරු ජීවියෝ අපි ඇත්තටම රෙස්පෙක්ට් කරන්න ඕන මේ සත්තු කියන අයට කියන එක. එක දැක්කම මට තේරුම් ගියා ඒගොල්ලන් ලස්සනට කවදාකවත් ඔළුවට ගහන්නේ නැහැ සත්පතාගේ සර්පයාගේ. ඒගොල්ලන් ලස්සනට අල්ලන්නේ නැහැ වලිගින්. වලිගින් ඇල්ලුවම සතාට මුකුත් කරන්න බෑ. එයාට වලිගින් අල්ලලා ඇඟට වඩා දුරස් කරනවා. එතකොට සතා එල්ලිලා ඉන්නවා නිකන් අර නැට්ටකින් නැට්ටකින් ඉඳලා ඉන්නකොට ඔළුව බිමට. එතකොට උට මුකුත් කරන්න බෑ. ඊට පස්සේ ඒගොල්ල ලොකු සැක් එකක් මල්ලක් ගෝණියක් වගේ එකක් ගන්නවා අරගෙන ඒකට ඒ සතාගේ ඔළුව තමයි ඉස්සලා දාන්නේ. ඉතින් හරි ලේසියෙන් ඒගොල්ල දානවා. දාලා මල්ල ගැට ගහලා ඊට පස්සේ අනේ සතාව ගෙනහිලා දානවා ඒ සතාගේ වර්ගය බලලා. අපි තමයි එක එක සතු ජාති ඉන්නවනේ සර්පයෝ. ඊට පස්සේ සතා ජීවත් වෙන ප්‍රදේශ තියෙනවා මේ රටේ. එක එක සර්පයෝ ජීවත් වීමට කැමති ප්‍රදේශයක් හොයලා යාව හැතැම්ම ගාන සමහර වෙලාවට අරගෙන සතහනියක් අරගෙන ගිහිල්ලා ඒ සතාව මුදා හරිනවා ඒ අදාළ කැලේට. එතකොට ඒ සතා ආපහු අර ගෙවල් වලට එන්නේ නැහැ. මං ඒ සිද්ධිය ඒ ඩොකියුමෙන්ටරි එකක් ඇත්තටම මං ඒ බැලුවේ විවිධ සත්තු එහෙම ගෙවල් වලට එන අය අල්ලලා ගිහිල්ලා දාන රෙකෝඩින් රෙකෝඩ් කරලා ඒක ඩොකියුමෙන්ටරි එකක් හදලා මම ඒක බලලා කල්පනා කරා අයියෝ අර මං පුංචි කාලේ දැකපු භීතිකාව කොයි තරම් අමෙහිරි මතකයක්ද මට ඒ අවදි කලේ. මේ ඉතින් ඒකයි මං කිව්වේ ඒක කල්චර් එකේ පාට් එකක්. තව පුංචි කතාවක් මං කැමති ෂෙයා කරගන්න. ඒක මටම වෙච්ච දෙයක්. මම දවසක් මම වැඩ ඇරිලා ඒක බදාත් දවසකට එක කාලයක් තිබ්බා. මං හැමදාම ටිකක් මට රෑ වෙලා වැඩි කරගෙන. ඉතින් මං ඇවිල්ලා කෝච්චියට එනකොට කෝච්චි ස්ටේෂන් එකේ තියෙන බෙන්චර්ස් ඒ බෙන්ච් එකක සුදු කාන්තාවක් වාඩි වෙලා මේ හිටියා. මමත් එතනින් වාඩි වුණාම දවසමට ලොකු සුවඳක් ආවා නිකන් හරි අමිහිරි සුවඳක් ආවා. මම වටපිට බැලුවම මේ ගෑනු කෙනා පෙට්ටියක මොකක්ද එකක් ගෙඩියක් තියාගෙන කපාගෙන කනවා. ඉතින් මේ පළවෙනි දවසේ ඊට පස්සේ දෙවෙනි දවසේ ඊට පස්සේ සුමානේ බදාදා යනකොටත් මේ ලේඩි වාඩි වෙලා හිටියා ඒ බෙන්ච් එකේ. මමත් ඒක කොනේ දා වගේම වාඩි වුණාම අන්න එදත් එයා පෙට්ටියක් අරගෙන කනවා. මට මාර සුවඳ. මං ඊට පස්සේ වටපිට බලනකොට එයාට තේරුණා මම මේ සුවඳ හින්දා බලන විදිය. එයා මගෙන් ඇහුවා මේ වයි කියලා. ඊට පස්සේ මං ඇහුවා මං කිව්වා මට හරි සුවඳයි. ඊට පස්සේ ඔයා මොකද්ද කන්නේ කියලා ඇත්තටම මං ඇහුවා. ඇහුවම එයා මට බෑග් එකෙන් එක ගෙඩියක් අරගෙන දුන්නා. දීලා කිව්වා මේ කාරි රස ගෙඩියක්. මං ඇහුවා කොහෙන් ඔයා ගත්තේ කියලා. ඊට පස්සේ අක්කා මගේ ගහේ ගෙදර ගහේ. ඊට පස්සේ මං කෑවේ නැහැ එතන ඉඳගෙන. මේ ඊට පස්සේ බදාද ගියාම එයා මට ආපහු එතන තුම හම්බුණා. හම්බුණා මං කිව්වා රෝයා දීපු ගෙඩිය මං කෑවා ඒක හරිම රසයි මොකක්ද කියනම. ඊට පස්සේ එයා කිව්වා පයිනැපල් ගුවාවා කියලා කිව්වා. කියන්නේ පයිනැපල් රසය න පේර ගෙඩියක් හරිම රහයි. ඊට පස්සේ මේ මං කිව්වා ඔයාගේ ගහේ ගොඩ ගොඩක් ගෙඩියනවා ඔ ගොඩක් ගෙඩියනවායි කිව්වා. මේ හැබැයි මේ මං කිව්වා එහෙනම් හොඳයිනේ ඔයාට මේ හරි ෂෝක් කියලා. ඊට පස්සේ කිව්වා මේ හැබැයි හරියට පොසම්. පොසම් කියන්නේ මේ ලංකාවේ විදිහට නම් කලවැත්තක්. කලවැත්තෙක් වගේ සතෙක්. කලවැත්ත කියන්නේ පොතක්. ඔව්. කියලා කියනවා ඉස්සරහේ ගෙදරට හරියට එනවා මට මතකයි. ඉතින් මට පුදුම හිතුණා මං ගියා හා ඇත්තට මේ පොසම් එනවා. එතකොට ඔයා කොහොමද පොසම් එක්ක ඔබ එක්ක ජීවත් වෙන්නේ කියලා මට එක්ක සැරේටම බීතිකාවක් ආවා. මොකද ඒ කලවැද්ද කියන සතාට අපි ඇත්තටම බයයි නේ ලංකාවේ. දැන් නම් මම හිතන්නේ උන් නැහැ. ඉස්සර හරියට හිටියා හැම ගෙදරකම කලවැද්දෙක් සීලිමට නැගලා හරදර කරන. ඉතින් එයා කිව්වා මේ නැහැ. මේ මං ඒවා ඔයයි කලවැද්දත් එක්ක කොහොමද ඉන්නේ කියලා. How do you live like that කියලා. එතකොට එයා කියපු කතාවට මට ඇත්තටම අවංකවම ලැජ්ජ හිතුණා. එයා කිව්වා අයියෝ it's not a problem. මේ මම එයාත් එක්ක මගේ තේරගහ මං කලවැද්දත් එක්ක ෂෙයා කරනවා කිව්වා. මට ඇත්තටම ෂොක් එකක් වුණා. මට ලැජ්ජ හිතුණා. මම අපි හිතන අපේ මයින්ඩ්සෙට් එක කොච්චර කැඩුද කියලා මට ඒ වෙලාවේ හිතුණා. එහෙම යා කිව්වා මම ෂෙයා කරනවා. එයා යා කනෝ මමත් කනෝ අපි දෙන්න ෂෙයා කරගෙන කනවා කිව්වා. ඉතින් මම ඔක ගෙදර ඇවිල්ලා ගෙදර මගේ ගෙදර අයත් එක්ක ගියා. මොකද අපේ ගෙදරට ඔය පොසම්ගෙන් කරදරයක් තියෙනවා. පොසම් එනෝ නිතර ඇවිල්ලා අපේ කොහොම කාලා යනවා. වවන වවන හැම තියම් පොසම් කනවා. ඒකයි මම ඇත්තටම යාගේ ඇහුවේ ප්‍රශ්නේ කොහමද වා ඉන්නේ අත්‍යිත කියලා. ඊට පස්සේ මං හිතාගත්තා බලන්න මේ මිනිස්සුන් අපිට කොච්චර දේවල් ඉගෙන ගන්න තියෙනවද. දැන් පොසම් අපේ ගෙදර එනවා. පොසම් මගේ ගස් කනවා. මම හැබැයි ගස් වවනවා. පොළ ජාති කිරි ජාති තියෙන ගස් වවනවා. මමත් දැන් ඒ ලේඩි වගේ පොසම් එක්ක ජීවත් වෙනවා. පොසම් එක්ක ෂෙයා කරගන්නවා. අපිට පුරුදු ලංකාවේ ওই වගේ සත්තු එනකොට අපි පෙස්ට් කියලා මොකක්ද එකට කියන්නේ කරදරකාර සත්තු කියලා උමු එක්ක මරනවා. නැත්තම් උමු ඇත්තටම ඉතින් ඩිස්ට්‍රොයි කරලා ගන්න ට්‍රයි එකක් දෙනවනේ. දැන් එහෙම නෙමෙයි. දැන් මේ වගේ රටවල් වල ඇත්තටම ඉගෙන ගත්ත ලොකු ලෙසන් එකක් මම මෙහෙට ඇවිල්ලා ලොකුම ලර්නින් කරව එකක් උනේ how to live sharing with other living beings කියන එක. ඉතින් මම ස්වාමීන් වහන්සේට මතක් වුණා මහත්මයෙක් ඇහුවනේ කතාව. ඒකට මේ වෙලාවේ මට මතක් වුණා ওই පුංචි කතා ටික මම හිතුවා මම ෂෙයා කරගන්න ඕනේ කියලා. ඒක අපේ කල්චර් එක ඇත්තටම අපි ලංකාවේ අපි අර බොරුවට ඉතින් ආඩම්බරයට කියනවා ගෝනින් ශ්‍රී ලංකා ලංකාවේ දේවල් මම කියන්නේ නැහැ හොඳ නැහැ කියලා. ගොඩක් හොඳ දේවල් තියෙනවා. නමුත් සමහර දේවල් තියෙනවා පුංචි දෙයක් දැන් ඔය ගැරන්ටි එක මරණ එක ඇත්තටම ලොකු ඩ්‍රාමා එකක් ගෙදරක කරනවා. මෙහි එක හරි සුළු දෙයක් ආදරෙන් යාව අල්ලන් බයගේ ගෙදර ගිහින් දාන එකතර. ඒ වගේ අපි ගොඩක් දේවල් අපිට තියෙනවා. අපි කියන්නේ පුදුම විදියට ලොකු දෙයක් කරගත්ත දේවල් නමුත් ලොකු පවකුත් පිරෙනවා එමත්. හැබැයි අපිට ඊට වෙනස් දෙයක් අපිට අප්ලයි කරන්න පුළුවන්. අපි පොඩ්ඩක් ලෝකෙ දිහා බලනවා නම් අනිත් මිනිස්සු දිහා බලනවා නම් වෙනත් ජාතීන් ඇත්තටම ඒවා ලස්සනට මේ හැන්ඩල් කරනවා.
ඔව් අතරම මෙතෙන්දී අතරම දැන් ඉස්සර අපේ ලංකාවෙත් ඔය පුරුත තිබිලා තියෙනවා. ඒ කියන්නේ සත්තු එක්ක තමන් මහන්සියෙන් හදන ගොවිතැන පවා බෙදාගෙන තියෙනවා. දැන් මේ කුඹුරක වෙනම ඇරලා තියෙනවා කුරුළු පාලුව කියලා කොටසක්. ඉතින් ඒ කොටසේ තියෙන වීකරල් ටික ගොවියෝ ගන්නෙ නැහැලු. දැන් අපි කුඹුරක් වගා කරාම සාමාන්‍යයෙන් නම් එක වී අටයක්වත් මේ අහක දාන්න නැතුව ඒ ඔක්කොම ටික ගන්න ආකල්පයක් නේ තියෙන්නේ. නමුත් ඉස්සර එහෙම නෙමෙයි. ඉස්සර මිනිස්සුන්ගේ වෙනම තිබිලා තියෙනවා ඒ කුරුළු පාලුව කියලා කොටසේ තීච්ච වීක් වරල් ටික. ඒගොල්ලෝ ගන්නෙ නෑලු. ඒක එහෙම අරිනවලු. ඒ ටික තමයි මේ සත්තු ඇවිල්ලා මේ කුරුල්ලෝ ඇවිල්ලා පරිහරණය කරන්නේ. ඊළඟට තවත් තිබිලා තියෙනවා මේ දැන් වීකරල් වැටෙන ටිකත් ඇහිඳින්නේ නෑලු. ඒ ටික ඇවිල්ලා සමහරලාට වෙන මිනිස්සු ඇහිඳ ගන්නවලු. අඩු කුලවල මිනිස්සු ඇවිල්ලා ඇහිඳ ගන්නවලු. උන් වගේ විවිධාකාර ස්වභාවයන් තිබිලා තියෙනවා. ඉතින් ඒක එකතකින් අපේ තුලින් ගිලිහිලා ගිහිල්ලා එන අපිත් බොහොම නිකන් ආත්මార్థකාමී තනිකරම අර සල්ලි පස්සේ හඹා යන පිරිසක් බවට පත් වෙලා තියෙනවා. නමුත් අපි තුලත් සිංහල සංස්කෘතිය තුලත් බෞද්ධ සදාචාරය හරහා ආපු මේ පසුබිම තුල ඔය යහපත් දේවල් තිබිලා තියෙනවා. නැතුව නෙමෙයි. ඒ නිසා ඒවා අපෙන් ගිලිහෙන්න නොදී මේ අනිත් සතෙක් මේ සීපාවෙක් එක්ක අර කිව්වා වගේ දෙයක් බෙදා හදාගෙන කටයුතු කරන්න ඉතින් ටික ටික උත්සාහත් වෙන්න තමයි තියෙන්නේ. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නයකට යමු වෙන්න පුළුවන්. අපි රුචිරට යමු නේද? රුචිර කෙනෙක්
හරි ස්වාමීනාන්ත.
ආ කියන්න.
එහෙනම්
ඔව් එහෙනම්
ස්වාමීනාන්ත මගේ ප්‍රශ්නේ තවම කොටස් දෙකක් තිබුණා. අද පොඩි සත්ෙක් ලොකු සත්ෙක් පොඩි සත්ෙක් වඳුරු කරගන්න යනකොට අපි සමහර වෙලාවට උන්ව බේර ගන්න හදනවා. ඉතින් ඔය බල්ලු වගේ අය පොඩි සත් වලන්නකොට එහෙම ඉතින් එක මේ සමහර අය මස් පැන් මස් වගේ දේවල් ප්‍රවාහනය කරනවා නේද? ඒවා කොහොමද ධර්මයේ ඒවා වැරදි හැටි පෞතන් කොහොමද කියලා
හොඳයි. දැන් ඇත්තටම එතෙන්දී අපිට දැන් එක සතෙක් තවත් සතෙක්ව උගේ ගොදුරම් බවට පත් කරගනිද්දී අපි අර කුඩා සතා කෙරේ අනුකම්පාව ඇති කරගෙන ලොකු සතාව මරන්න ගියොත් ඒකත් වැරදි. දැන් අපි මේ දෙන්න කෙරෙහිම අපිට එහෙමනම් යම්කිසි සමානව අනුකම්පාව පවත්වන්න පුළුවන් නම් හොඳයි. ඒකත් එක්කින් ඉතින් ඕවා වළක්වන්න පුළුවන් දේවලුත් නෙමෙයි. ඉතින් මොකද අපි හිතමු ඒ සත්තුන්ගේ ඒ තියෙන ආහාර රටාව තමයි ඉතින් ඒක. ලොකු සතා කුඩා සතාව පරිභෝග කරනවා. ඒක තමයි ඔහුගේ ගොදුර වෙන්නේ. ඉතින් අපි ඒකෙක් බේරුවා කියලා ඉතින් මුළු ලෝකෙම ඉන්න සත්තුන් එහෙම බේරන්න බෑ. ඉතින් අවස්ථානුකූලව අපිට ලොකු අනුකම්පාවක් ඇවිල්ලා එහෙම බේරුවා කියලා වැරද්දකුත් නැහැ ඉතින්. හැබැයි ඉතින් ඒ අර ලොකු සතාට හානියකුත් නොකර ඌව පුළුවන් තරම් ගහලා බැලලා ඌව මරන්න ඌව ගහලා පොඩි කා බේරගත්තයි කියලා. එතනත් ඉතින් ඒ තරම් හරි ක්‍රමයක් කියලා කියන්න බෑ. ඊට පස්සේ ඉතින් ඔය රහමෙර ආදී දේවල් ප්‍රවාහණය කිරීම ගැන සලකනවා නම් එදින්දී තමයි ඒ වගේ තැන්වලදී තමයි අපි අර ටික ටික තව පිරිසුදු වෙන්නේ. තමන් කරන ජීවිකා වෘතිය ගැන හොඳට සොයලා බලද්දී තමන්ට තේරෙනවා නම් දැන් මම මේ ප්‍රවාහණය කරන්නේ අරක්කු. මම මේ ප්‍රවාහණය කරන්නේ විස. මම මේ ප්‍රවාහණය කරන්නේ මේ සත්තු මරණය පිණිස. මෙතන දැන් හරක් මරන ලොරි හරක් මරන්න මැරීම සඳහා හරක් ට්‍රික ලොරි එක පටවගෙන ඒක පදවගෙන යනවා කෙනෙක්. ඉතින් සමාහරණට දැන් උතන ප්‍රශ්න වෙන්නේ එතනට දන්නවා මේ වැරද්දක් කරන්න කියලා මේ වැරද්දකට අනුග්‍රහ කිරීමක් කරන්න කියලා. හැබැයි ඉතින් වෙන කරන්න රැකියාවක් නැහැ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒකයි මම මුලින්ම ධර්මදේශනාවදිත් කිව්වේ ඇතම් කෙනෙකුට තියෙනවා හැබැයි ඒ හැකියාව තමන්ට නිවැරදි ජීවිකා වෘත්තියක් තෝරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඇතම් කෙනෙක් එහෙම හැකියාව නැහැ. බොහොම දරිද්‍රතාවයෙන් ඉන්නේ. ඉතින් හම්බ වෙච්ච දෙයක් කරනවා. ඉතින් විශේෂයෙන්ම ඉතින් අපි ටික ටික ඒ දහමට නැඹුරු වෙද්දී අපි ඉතින් සැලකිලිමත් වෙනවා කොහොමද අපි කරන රැකියාව හරහා මට හානියක් වෙනවද අනුන්ට හානියක් වෙනවද කියලා. ඒ සැලකිලිමත් බව වැඩිවීම හරහා ඔය වගේ ප්‍රශ්න එනවා. එතකොට ඉතින් හොයන්න වෙනවා. එතකොට හොයන්න වෙනවා මට බැරිද මේ රස්සා වෙනුවට වෙන රස්සාවක් කරන්න. හිතන්න එයා දැන් වාහනයක් පදව ඉන්නවා. ඒක ඇවිල්ලා අර වගේ හරක්ව ප්‍රවාහනය කරන වාහනයක් ලොරියක්. ඒ වෙනුවට බැරිද අපිට ඕන හාල් ලොරියක් එලවන්න ගන්න. එතකොට ඉතින් බැලුවාම කාටවත් කරදරයක් නැහැනේ. ඉතින් මේ වගේ ඕනනම් අපිට මෙතෙන්දී පුංචි සියුම් කිරීමක් කරන්න ඉඩකඩ තියෙනවා. නැත්තෙත් නැහැ. ඒක තමයි. ඒ වගේ දේවල් පොඩ්ඩක් හිතලා බලන්න වෙනවා. ඉතින් අපි වක්‍රව මේකට අනුග්‍රහ කිරීමක් සිද්ධ වෙනවා නේද කියලා පොඩ්ඩක් අනුග්‍රහ කරන්න මේ බලන්න සිද්ධ වෙනවා. දැන් අපිම මත්ද්‍රව්‍ය වෙලඳාම් කරන්නේ නැතුව වෙන්න පුළුවන්. අපිම මත්පැන් වෙලඳාම් කරන්නේ නැතුව වෙන්න පුළුවන්. හැබැයි අපි ඕන ප්‍රවාහණය කරනවා. ඉතින් එතකොට ඉතින් අර සඳහා අනුග්‍රහයක් තමයි ඉතින් ලැබලා දීලා තියෙන්නේ නේද?
ඔව් එහෙමයි.
ඔව්. ඒකයි
මම අපි උපමා පෙට්‍රෝලින් එහෙමත් මත්පාලුවෙම ඕඩර් කරලා ගියනවා.
ඔව්. ඒ වගේ තියෙනවා. ඒක තමයි. හැබැයි මේකේ මෙහෙම පැද්දකුත් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ කොයිම වෙලාවකවත් සම්පූර්ණයෙන්ම ඒ අතු මාළුව මස් මාළුව ආදී දේ පරිභෝගය අනිවාර්යෙන් නොකළ යුතුයි කියලා එහෙම අන්තවාදීව කියලාත් නැහැ. ඒ නිසා ඒකත් ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් උදාහරණයක් වශයෙන් භික්ෂුන් වහන්සේලාට කියන්නේ අර ත්‍රිකෝටි පාරිශුද්ධි මට්ටමක මස් මාංශයක් තියෙනවා නම් ඒකේ වරදක් නැහැ කියලා කියනවා. ඒ කියන්නේ තමන් දන්නවා මේ මට මං වෙනුවෙන්ම ඝාතනය කරපු සතෙක් නෙමෙයි කියලා තමන් දන්නවනම්. එතකොට ඉතින් මේ ඒකේ වරදක් නැහැ කියලා. හැබැයි තමන් දන්නවනම් හොඳටම මේ සතාව මැරුවේ මං මගේ ආහාරයේ පිණිසමයි. ඊට පස්සේ ඒක දැනගෙනවත් පිළිගන්නවා. ඊට පස්සේ දැනගෙනම ඒක අනුභව කරනවා, වළඳනවා. එහෙමනම් අන්න පවක් සිද්ධ වෙනවා කියලා කියනවා. ඒ නිසා මේ වගේ තැන්වලදී ටිකක් ඉතින් මතභේද තියෙනවා. දැන් අපිටමු අපි දැන් දහනයක් වශයෙන් දැන් භික්ෂුන් වහන්සේලාට අපිට විධානයක් කරන්න බෑනේ අනිත් මේ මෙන්න මේ ආහාරයෙම දෙන්න කියලා. ඉතින් එතකොට ගමේ පින්නපාත යන හාමුදුරු නමකට උන් ගෙදරකින් මොන හරි දෙයක් දෙනවා. ඉතින් එතකොට උන්වහන්සේ මේ තමන් වෙනුවෙන්ම මේ සතෙක් මරලා පූජා කළාය කියලා එමෙ හැංගීමක් එන්නේ නැහැ නුඟක් වෙලාවට. මේ යන්නේ සමාඩ කලින් ගිය ගෙදරකට නෙමෙයි. බොහොම අහම්බෙන් යන්නේ. ඒතර මේ මිනිස්සුත් මේ හාමුදුරන්ට දෙන්න කියලා මේ හදපු දානෙකුත් නෙමෙයි. මේ ගෙදර පරිහරණය කිරීම සඳහා පරිභෝග කිරීම සඳහා හදපු ආහාරයක් තියෙන. ඒකෙන් කොටසක් දෙන්නේ. ඉතින් ඔන්නේ වගේ පැතිවලදී තමන් ඉතින් පැලිගිරිමත් වෙන්න ඕනේ. මේක මේ මං වෙනුවෙන්ම මරපු සතෙද්ද? එහෙම නැත්නම් මේ වෙන මොකක් හරි දෙයකට යොදාගත්ත එකෙද්ද කියලා ඉතින් එහෙම හිතන්න පුළුවන් ඉතින්.
ඒක තමයි.
හොඳයි හොඳයි
පැහැදිලි
හොඳයි
ඊළඟට ඊළඟට පැනේ රුචිත් මහතා ඉදිරිපත් කරන්න පුළුවන්
සාමාන්‍ය අපි ප්‍රායෝගික ධර්මයේ නියැලෙනකොට අපි කාලානුරූප සමාන කාලවලදී භාවනා කරනවා ඒ ධර්මයට සවන් දෙනවා ඒ වගේ අපි නිතරම ධර්මයේ නියැලෙලා ඉන්නකොට මට මේ දවස්වල ඇතුළත ගැටලුවක් තමයි දැන් අපි අපි සම මොහොතකදී අපි සමාජය තුළ අපිට කියන්නේ අපිට ආශ්‍රය කරන්න සිද්ධ වෙනවනේ. ඒක තව ජීවින සමාජය අපිට ගැටෙන්න සිද්ධ වෙනවනේ. එතකොට අපේ අපට ඉන්න පුද්ගලයෝ විවිධ ආකාරයක ප්‍රතික්‍රියා දක්වනවා. ඒ කියන්නේ දැන් උදාහරණ කිව්ව සමහර චරිත තියෙනවා හදිසි කෝප ගන්නවා.
ඔව්.
සමහර චරිත තියෙන්න පුළුවන් ඒක හිතේ තියාගෙන ප්‍රතික්‍රියා දක්වනවා කන්ටිනියුස්ලි.
ඔව්.
එතකොට දැන් මට තියෙන ගැටලුව තමයි මම ඔච්චර ධර්මයේ නියලුණා දැන් කවුරුරි එක කියන්නේ කවුරුරි එකපාරටම චරික කේක් එකක් අරගෙන එයා ප්‍රතික්‍රියාව දක්වනවා. ඒකෝ නම් මට තියෙන මට කිචින පොඩි තියෙනවා. ඇතුලේ.
හරි.
ඒ කියන්නේ දැන් ඒකදී හැබැයි මම සාමකාමීව එක වෙලාවක් යනවා මට මේ අර කියන්නේ උදාසීන වෙන්නේ. උදාසීන කියන්නේ මම හිතන්නේ තත්තර ගන්නකින් මට පුළුවන්. අර කම්ප්‍රෙෂන් මයින්ඩ් එකට ඉන්න පුළුවන්. හැබැයි මම පස්සේ කියන්නේ දවසේ යම මොහොතක සිද්ධිය අර්කේන ඇනලයිස් කරනවා වගේ දෙයක් කරනවා. හැබැයි මම මට දැන් තීරු තමාසේ මට අවවාදයක් අවශ්‍යයි ඒ ඇනලයිස් මම කල්පනා කරන එක ඇයි මම ඒක ඇනලයිස් කරන්නේ. මට ඒක ඇනලයිස් කරන්න නැතුව මේ මට කම්පෂන් මයින්ඩ් එකේ ඉන්න බැරි. ඒ කියන්නේ අපි කිව්වම සංකීර්ණ කරනවා ඒ ඇනලයිස් කිරීමෙන් මට වෙන්නේ අන්තිමට අර පුද්ගලයා මට වර්ගීකරණය වෙනවා නේ. දැන් මෙයා මේ ජාති කෙනෙක්, මෙයා මේ වගේ චරිතයක් තියෙන කෙනෙක්. මෙයා එකල මේ වගේ වර්ගීකරණයකට මම යනවා
නේ. ඔව්.
එතනදී මම මට තියෙන ප්‍රශ්නේ මේකයි. මම මේ වර්ගීකරණයට යන්නේ යන එක වැරදි. නැත්තම් මම මේ වර්ගීකරණي කරලා ඊළඟට මම කම්ප්‍රෙෂන් මයින්ඩ් එකට එනවා. ඒ දෙකෙන් වඩාම සුදුසුමයි.
මතේ ඕක නම් මට ඒ කියන්නේ දැන් අවස්ථානුකූලවයි කියන්න වෙන්නේ. දැන් ඇතම් යෝගාවචරයේක් ඇතම් තැනැත්තේ මුල් අවස්ථාවේ පසු වෙනවා. ඉතින් එයා ටික ටික දැන් භාවනාවක් දියුණු කරගෙන යනවා, හොඳ නරක තේරුම් ගනිමින් යනවා. ඉතින් එතකොට එයාට අපිටම අර වගේ සිද්ධියකට මුහුණ දෙන්න සිද්ධ වුණාම ඒක ආපහු මතක් වෙනවා. මතක් වෙලා අර කිව්වා වගේ ඒ තෙන්දී හිටපු මිනිස්සුયો කවුද, මේ අයද නිවැරදි අය, මේ අයද වැරදි අය කියලා Tamanta තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකේ වැරද්දක් නැහැ. ඒ හරහානේ අපි නෙවරදි කවුද වැරදි කවුද එහෙම නැත්නම් කල්යාණ මිත්‍රය කවුද අපාය සහායක මිත්‍රය කවුද කියලා අපි තේරුම් ගන්නවානේ. ඉතින් ඒකත් අවශ්‍යයි. දැන් හැබැයි ඕකේ තව එහා මට්ටමකට යන්න පුළුවන්. හිතන්න දැන් අපි තව තව ගැඹුරට යනකොට ඔහොම මතක් වීම හරහා අපේ හිතේ තැම්බලාට ද්වේෂයක් පහළ වෙනවා. දැන් මහත්තයා කිව්වා වගේ ඒ වෙලාවේ මට කේන්ති ගියා. ඉතින් ඒ වෙලාවේ ඔන්න තමන්ගේ හිතත් පොඩි දෙවිල්ලක් ඇති වුණා. ඒක තමන් තේරුම් ගත්තා. හැබැයි ටික වෙලාවකින් ඔන්න ඒක සමණයටපත් වුණා. ඔන්න ඔය එක පැත්තකින් ඒ ද්වේෂයක් පහළ වෙලා ඒක සමණයටපත් වීම කියන එක ඉක්මනට වෙන්න ගන්නවා. අපි සතිය තව දිනු කළා, හිතේ සමාධිය ප්‍රඥාව දිනු කරන්න දිනු කරන්න. මොකද තමන් වැඩි වෙලාවක් ඒ දෙවිදෙවි ඉන්නේ නැහැ. ඉක්මනටම සෝපත් වීම සඳහා උත්සාහයක් ගන්න. ඒක පැත්තක්. අනිත් එක තමයි හිතන්න අපි ඔන්න දැන් ගෙදර ආවා වැඩේ ඉවරයි ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා ආයෙත් අර සිද්ධිය දැන් ගෙදර මේ මතක් වෙනවා. දැන් ඒ මතක් වෙන වාරයක් පාසා සමහරවිට ඔන්න ආයෙත් අපේ හිතේ දේශයක් පහළනවා. ආයෙත් අපේ හිත පෑරෙනවා. ඉතින් අපි තේරුම් ගන්න අවශ්‍යයි. මේක මේ එක පැත්තකින් තාම මං අතහැරලා නැහැ. තාම මම මේ සිද්ධියව මතක් කර කර ඒක අලුත් කර කර ඉන්නවා. මේක මට හානි කරයි. ඒ වගේමයි දැන් මේ සිද්ධීම් මතක් කරද්දී මෙතන එක පැත්තකින් මා තුළ කෙනෙක් පුජ්‍යලයක් නිරූපණය වෙනවා. එතනත් කෙනෙක් පුජ්‍යලයක් මං අල්ලගෙන ඉන්නවා. මෙතනත් අවිද්‍යාවක් තියෙනවා. තව ගැඹුරකට යන්න පුළුවන් අපිට. ඒ කියන්නේ අපි තේරුම් ගන්නවා මෙතන මේ තාම මේ පුජ්‍යල ස්වභාවයක් මුල් කරගෙනයි මගේ හිතේ දේශය පහළලා තියෙන්නේ. ඒ හරහායි මේ පටික නිමිති පහළ වෙන්නේ. ඉතින් එතකොට මේ හරහා දැන් මට මෙහෙම වුණා, එයා මෙහෙම කළා කියලා මේ පුජ්‍යල ස්වභාවයක් මුල් කරගෙන මම මැනීමක් කරනවා. මාන්නයක් උතන තියෙනවා. කියලා අර කොහොම ගැඹුරු මට්ටමකින් උත් ඔක තේරුම් ගන්නත් පුළුවන්. ඉතින් එතන එක්තරාන්දමක විශ්ලේෂණයක් තියෙනවා. හැබැයි මේ විශ්ලේෂණය ප්‍රඥාව යෝනිසෝ මනසිකාරයක් මුල් කරගෙන කරන විශ්ලේෂණයක්. එතනදී අපි ඒ කෙනා පුජ්‍යලයා හඳුන ගැනීම නෙමෙයි, මේ හිතේ මොකද්ද දැන් සිද්ධ වෙන්නේ? හිතේ කොහොම ඇයි මේ නැවත නැවත මේක ගන්නෙ? එතනින් අතහැරලා දාන්න බැරියයි. ඒ සිද්ධිය එතනින් අමතක කරලා දාන්න බැරියයි. ඇයි මේක නැවත නැවත අරගනිමින් මේ මොකද්ද ඒ කියන්නේ සාරම්භය කියලා කියන්නේ. මොකද්ද ඒක එකට එක කරන ගතිය, එකට එක කියන ගතිය. එයාගෙන් නිකන් පලි ගැනීම සඳහා හිතේ හිතක් පහළ වෙන ගතිය. ඉතින් ඕවා අපිට හඳුන ගන්න සිද්ධ වෙනවා. මේ හිතේ තියෙනවා යමක් එබඳු දෙයක් සිද්ධ වුණාම ඉක්මනට අතහැරලා දාන්නේ. ඒක වෙනුවට නැවත නැවත ඒක පාර පාර අවුස්ස අවුස්ස ගන්න ගතියක් තියෙනවා. ඉතින් අපි ඒවා අපේ තියෙන දුර්වලතා. අපි බොහොම නිහතමානීව හඳුනා ගන්න අවශ්‍යයි. මෙන්න මේ වගේ දුර්වලතාවයක් මේ හිතේ තියෙනවා. තවදුරටත් මේ හරහා හිත දැවෙනවා. ඒ නිසා මේක අමතක කරලා දාන්නයි තියෙන්නේ. මේක අත්හැරලා දාන්න තියෙන්නේ. ඊටත් එහා ගිහිල්ලා කොයිම හරි අවස්ථාවක අපි මේ පසුගිය සිදුවීමක් අල්ලගෙන යම් මතකයක් තුල ජීවත් වෙනවා කියන්නේ ආයෙත් අපේ හිතේ භව තත්ත්වයක් හදාගත්තා. මේ කියන්නේ ගැඹුරු කාරණයක්. අපි ටික ටික බොහොම සියුම් සියුම් මට්ටම් වලට අපේ හිත අරගෙන අරගෙන යනකොට අර දැන් අපි කලින් කතා කරපු ඒ කිසිවක් උපාදාන නොකරන මට්ටමක හිත පවත්වනකොට දැන් මේ ඇතිලා තියෙන උපාදාන කරන මට්ටමක්. දැන් මේ ඇතිලා තියෙන තනිකර භව මට්ටමක්. ඒක හානිකරයි. එතකොට ඉතින් තේරුම් අරගෙන මේක අත්හැරලා දාන්න අවශ්‍යයි. ඒ නිසා විවිධ මට්ටම් වලින් අපි ගත කරන අපේ ආධ්‍යාත්මික ජීවිතයේ අපි ගත කරන ඒ විවිධ තැන්වලදී ඉතින් මේකට විවිධ අර්ථකථන දෙන්න පුළුවන්. එහෙනම්
එතකොට මම බොහෝ දරාවට මේක අඳුනගෙන ප්‍රගුණ කරගෙන යනවා කියලා මම දන්නවා. ඒ ඊළඟ දවසේ මම උදේ අලුත් දවසක් පටන් ගන්නකොට මම නැවත අර හමු වෙන සියලු දෙනාම එකම يعني කිසිම මම දන්නවා කිසිම මම දැනීමකට යන්නේ නැහැ කියලා. ඔව්. ඒ කියන්නේ මට ඒක අන්තිමට ඒක නිකන් පුදුම හැපිනස් එකක්. يعني ප්‍රීතියක් වගේ. ඒ දවසේ.
ඔව්.
ඒ කියන්නේ දැන් මම මේක ඔළුවේ තියාගෙන මැනමැන ගියොත් මට පේන්න ගන්නි 4 දිනක් 4
ආකාරයෙන්.
ඔව්. දැන් මේ තත්ත්වය අඳුරගෙන يعني මෛත්‍රිය තුදව කරගෙන يعني ජීඳ නිවාගෙන එහෙම හැබැයි අර සම් ප්‍රමාදයක් තියෙනවා කියලා මම දන්නවා. ඒ ප්‍රමාදය තමයි ඉතන තියෙන ගැටලුව. ඒකේ ප්‍රමාදය කියන්නේ ඒකේ අර මගේ හිතේ පිච්චලකින්.
ඔව්. ඒ ප්‍රමාදය
ඒක මොනවා හිතන විදියට ඒක මගේ පිච්චිල්ල කියන්නේ පාපයක් නේ.
නෑ ඒ කියන්නේ මෙහෙමයි. ඒ පිච්චිල්ල පොඩ පොඩ වැඩි කාලයක් නොගිහින් අඩු වෙන ගන්නවනේ. දැන් හිතන්න ඉස්සර නම් අපිට එහෙම නෙමෙයි අපි ඒක දවස් ගණන් සති ගණන් තියාගෙන ඒකෙන්ම දැවි මම මේ ටිකක් වැඩි කළා කියන්නේ. ඒ දැවි අපි දේශයෙන් දැවුණා. නමුත් දැන් එච්චර දුර යන්නේ නැහැ. දැන් ඒ වෙනුවට බොහොම අඩු කාලයකින් වැඩේ ගොඩ දා ගන්නවා. දැන් ඉක්මනටම හිත බේර ගන්නවා. ඉතින් අන්නේ වගේ දැන් ඔය පිච්චීම කියන එකත් ඉතින් අන්නේ වගේ මේ දැන් වැඩි කල වෙලාවක් යන්නේ නැතිව දුරු කර ගන්න පුළුවන් ගතියක් එයා තුළ සකස් වෙගෙන එනවා.
තමර වහන්සේ දැන් මේක මට හම්බෙච්ච අවස්ථාවක්. මේක මට ප්‍රායෝගික මේ දිනුම් කරගන්න.
අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ දැන් අපි කොහොම ඔය බහල හැප්පීම් හරහා තමයි තාමත් මගේ හිතේ ද්වේෂය තියෙනවා. තාමත් මේ හිත දැවෙනවා. තාමත් මේ දේවල් අත්හැරලා දාන්න නැතුව මම මේවා හපහපා ඉන්නවා. ඒ හරහා මම තවදුරටත් දැවෙනවා. තාමත් මේවා මැනමැන ඉන්නවා. තාමත් හිතේ මාන්නේ තියෙනවා. ඒතකොටනේ අපිට නිකන් අර අපේ හිත ගැන තාම අපේ හිතේ ක්‍රියාත්මක වෙන අකුසල් ගැන පොඩි වැටහීමක් එන්නේ. ඒතර ඒ සිද්ධිය ඇතුනේ නැත්තම් ඕක දන්නෙත් නැහනේ. නේද? දැන් එතකොට මේකෙන් අපි පාඩමක් ඉගෙන ගන්න තියෙන්නේ. පාඩමක් ඉගෙනගෙන ඊට පස්සේ යන්න උත්සාහත් වෙනවා. හිතේ ඒක පවත්වන්නේ නැතුව ඉන්න. ඒක සිද්ධ වුණා එතනින් ඉවරයි. ඊට පස්සේ මේ එයා මේ ඒක එතනින් අත්හැරලා දානවා. ඊට වඩා ඒක මොකක්වත් කරන්න යන්නේ නැහැ. ඒක දැන් ඒකයි මම කිව්වේ ඒක චිත්තක් ඉතින් අර මේ ටික ගැඹුරු මට්ටමක් අපේ දැන් අපි කෙනෙක් වල්ලගෙන පුජ්‍යලයක් අල්ලගෙන මනිනවා කියන්නේම මාන්නේ තමයි එතන තියෙන්නේ. එතන තියෙන්නේ භව තත්වයක්. එතන තියෙන්නේ අපි හිතින් ආරෝපණය කරගත්ත තත්වයක්. ඒක තේරුම් අරගෙන ඒක හිමීට දියහැරලා දානවා. දිගහැරලා දානවා. ඒක හැම දියාරු කරලා දානවා. අතහැරලා දානවා. ඉතින් එක එක මට්ටම් වලින් අපිට යන්න පුළුවන්. ඔව්.
එතකොට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා මම ඒකෙන් අවසන් කරන්න උවහන්ස කාලේ.
හරි.
එතකොට මේ මම මට තියෙන ගැටලුව මේ මම දැන් සමාජයේ ජීවත් වෙනකොට ඒ මම මේ තත්ති මේ දැන් බුද්ධයව අඳුරගන්නේ නැතිව මම මේ කියන්නේ ඔක්කොම එකම මට්ටමින් නම් මම දකින්න පුරුදු වෙන්නේ මට ඒක අපහසුතාවයක් තමයි
වෙනවා වෙනවා අනිවාර්යයෙන්ම ඒක තමයි මං කිව්වේ දැන් අපි සමාජයේ පරිහරණය කරද්දී අපේ සම්මුති ඥානයකුත් අපිට පරිහරණය කරන්න වෙනවානේ සම්මුති ඥානයකුත් අපි තුල තියාගන්න අවශ්‍යයි common sense තියාගන්න අවශ්‍යයි එතකොට අපි බලන්න ඕනේ මෙයා මොන වගේ කෙනෙක්ද කියලා පුංචි නිකන් හැඟීමක් ක්‍රියාත්මක වෙනවා ඉතින් අපි ඒ තනත්තාගේ හැකියාව බලලා තමයි ඉතින් ආයට වැඩක් දෙන්න වෙන්නේ එයාට කරන්න බැරි වැඩක් එයාට දීලා හරියන්නේ නැන්නේ නේද ඒ වගේ එතකොට අපි තුල යම් කෙසේ එක එක්කෙනාගේ කුසලතාවයන් ගැන එක එක්කෙනාගේ හැකියාවන් ගැන එහෙම නැත්නම් එක එක්කෙනාගේ නැඹුරු වීම ගැන යාගේ තියෙන අඩුපාඩුකම් ගැන පුංචි අවබෝධයක් අපිට තියෙනවා හැබැයි ඉතින් ඒවා දිගට අල්ලගෙන ඒවායෙන්ම මැනමැන ඉන්නත් සුදුසුත් නැහැ අපි ඒගොල්ලන්ට අවස්ථාවක් දෙන්නත් ඕනේ අපි තුමු යම් කෙනෙක් වැරද්දක් කළා ඉතින් ඕකම අල්ලගෙන අවුරුදු ගානක් තිස්සේ මෙයා මෙහෙමයි කියලා හිතාගෙන ඒ මනුස්සයාට කිසිම දවසක ගොඩ එන්න බැරි වෙන්න කටයුතු කරනවා නම් ඒකත් සුදුසු නෑ. අපිට තේරෙනවා නම් මේ මනුස්සයාත් දැන් පොඩ්ඩක් හරි පැත්තට ඇවිල්ලා තියෙනවා. මෙයාටත් මං අවස්ථාවක් දෙන්න ඕනේ කියලා අන්න අපි තුල යම්සි විරුද්ධභාවයක් පවත්වා ගන්නත් අවශ්‍යයි. ඒ නිසා අපිට මෙතෙන්දී මේ පාලිත උචිර මහත්තයා නිකන් ඒකාන්ත පිළිතුරකට යන්න බෑ. අනිවාර්යයෙන්ම මෙහෙම විය යුතුයි කියලා පිළිතුරකට යන්න බෑ. අවස්ථානුකූලව තමයි සලකන්න වෙන්නේ. හොඳයි හොඳයි තෙරුවන් සරණයි.
අල්විස් මහත්මියට අවස්ථාව ලැබෙනවා. අපි ලංකේනාට අවස්ථාව දෙමු. අරුණ මහතාට අවස්ථාව ලැබෙනවා.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔකේ අනේ.
ස්වාමීන් වහන්සේ මම අහන්න යන ප්‍රශ්නය ඒක සායිතික ගැටලුවක් ඒක රුචිර මහත්මයා සමග කතා කරපු දෙයට බොහොම සමීපයි දැන් අපිට බුදුදහමේ කියනවා කල්යාණ මිත්‍යයන් ඇසුරු කරන්න පාප මිත්‍යයන් ඇසුරෙන් වැළකෙන්න කියලා එතකොට ඒක දැන් අවුරුදු 20ක් 25ක් විතර අකුරටම ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ මුල් කාලේ ක්‍රියාත්මක කළා. ඒක උදාහරණයක් දීලා කිව්වොත් එහෙම පැති ගොඩක් තියෙනවා. ඒ උදාහරණයකට ගත්තොත් මත්පැන් පානය කරන කට්ටියට ඇසුරක් කරන්නේ නැහැ කියන පොඩි පැත්ත ගත්තොත්. එතකොට ඒක දිගේ අවුරුදු ගානක් 10ක් 15ක් 20ක් විතර යනකොට පැහැදිලිවම ඒ අයක ඇසුරක් ඇත්තෙම නෑ හිතේ යට ඇති වෙන්න පටන් ගන්නවා ඒ කට්ටිය හොඳ නැති කට්ටිය මේ අනිත් කට්ටිය තමයි හොඳ කට්ටිය ඉතින් ඒක පස්සේ මට තේරෙන්න පටන් ගත්තා අවුරුදු 20ක් 25ක් විතර යනකොට ඉතින් මේ හොඳ කට්ටිය හොඳයි කියන එක තවත් කාලයක් යනකොට තේරුණා දැන් මෙතන දැන් බුදුදහමේ එහෙම කියලා තිබ්බට මෙතන මේ වර්ගීකරණය කරන්න ගියාම අපි ආපහු කට්ටියකට කැමති වෙනවා කට්ටියකට අකමැති වෙනවා අර විචර මහත්යට කිව්වා වගේ දේශය සහ ඇලීම කියන දේ එක පොත්සෙකට අනිත් පොත්සෙකට අනිත් එකට ඇති වෙනවා මේ ඇතිවීම තුළ ඊට පස්සේ අපි ආපහු අපිට අපි වෙන්න පටන් ගන්නවා මොකද එක්කෙනෙකුට කැමති නම් එයා කරේම එතකොට අනිත් දේවල් නරක නෑ වගේ හිතෙන්න පුළුවන් ඒ වගේම පක්ෂග්‍රාහී බවක් ඇති වෙනවා ඊට පස්සේ බොහොම අමුතු තත්ත්වයක් වගේ දෙයක් ළඟට ගිහින් ඇති වෙන්න පටන් ගන්න තියෙනවා කල්යාණ මිත්‍ර කියන එක වෙනුවට කල්යාණ මානසිකත්වය සහ පාප මානසිකත්වය කියන එක ඒ කියන්නේ පුද්ගල වශයෙන් නෙවෙයි නමුත් මේක කල්යාණ ධර්මයක්. ඒ කියන්නේ දැන් කට්ටියක් එක්ක ඉන්නකොට හරි මගේ හිතේ ඇති වෙන්න පුළුවන් කල්යාණ ස්වභාවයක් ඉතින් යහපත් මානසිකත්වයක් ඇති කරගන්න පුළුවන්. මේ පුද්ගලයෙක් ඉන්නකොට අයහපත් මානසිකත්වයක් ඇති කරගන්න පුළුවන්. ඇති වෙන්න පුළුවන්. ඒ නිසා පුද්ගල වශයෙන් කරන දෙයක් නෙවෙයි කරන්න ඕනේ කියන සත්‍යය තමයි ඉන්නේ නමුත් ඒ උනාක මන් දන්නවා පාප මිත්‍ර කියලා මං ඉස්සර අයින් කරපු කොටසේ එක වචනයට ගියොත් ආපහු මට අනුසුරක් වෙනවා. නමුත් අර වගේ දැඩි බවක් නැහැ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අවුරුදු 3කට විතර උඩදී මම පාටි වලට යන්නේ. නමුත් මත්යෙන් සාදයකට පවා ගියා. මම ඒවත් ගත්තේ නැහැ. නමුත් ඒකත් කියන්නේ පිළිකුලක් අර ඉස්සර වගේ ගැටීම් ස්වභාවයක් ඇතුන්නේ. මිනිස්සු දිහා බලනවා වගේ බලන්න පුළුවන්කම තිබ්බා. ඉතින් ඒක තව තව රිෆයින් වෙදී එනවා. දැන් තියෙන තත්ත්වය ඒ ඇසෝසියේෂන් එකක් කියන්නේ කල්යාණ මිත්‍රෙක් වෙන පිළිස්තරි දෙලේකක් යා වික්ෂුන් වහන්සේලා පවා වුණා. ඇසුරු කරනකොට මගේ හිතේ ඇති වෙන්නේ මොකද්ද? කල්යාණ ස්වභාවයත් එහෙම නැත්නම් පාපි ස්වභාවයත් කියන එක දිහා බලන්න තමයි දැන් වැඩි යොමුවක් තියෙන්නේ. එතකොට එහෙම පසුබිමක ස්වාමීන් වහන්සේ අර මුල් පාඩේ ඒ කියන්නේ පාප මිත්‍රව ඇසුරු කරන්න එපා, කල්යාණ මිත්‍රව විතරක් ඇසුරු කරන්න කියලා කියන බුද්ධ වචනය එක පැතිලිලි වගේ සමහර වෙලාවට තිබෙනවා. නමුත් දැන් යන්නේ වෙනත් තත්ත්වයකට වගේ තමයි
තේරෙන්නේ. ඔව් මට මෙහෙම කියන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ ඒ කියන්නේ දැන් අපිට මුල් කාලෙදී ඔය වගේ පුලුවන් තරම් ආරක්ෂාකාරීව අපි ඒ ටික ටික දියුණු වෙන්න මේ කටයුත්ත කරගන්න කියලා උපදෙස් දීලා තියෙනවා. හැබැයි ඊට පස්සේ අපි කල්යාණ මිත්‍රයෝ බවට පත් වෙන්න පුළුවන්. තමන් තුළ යහපතක් දියුණු වෙනවා. තමන් තුළ ගුණධර්මයක් දියුණු වෙනවා. තමන් තුළ ශක්තියක් ගොඩනැගෙනවා. ඉතින් ඒක හුඟක් වෙලාවට දැන් ප්‍රබලයි. අර අනිත් කෙනෙකුගේ තියෙන ඒ අයහපත් මට්ටමට වඩා. ඒතර තමන් කල්යාණ මිත්‍රයේ බව දැන් තමන්ටම තේරෙනවා නම් තමන් තුළ යම් කිසි හැකියාවක් ගුණධර්මයක් දිනුලා තියෙනවා නම් දැන් තමන්ට පුළුවන් තව කෙනෙකුට කල්යාණ මිත්‍රයෙක් වෙන්න. එහෙම නැත්නම් අපි කවදාවත් ඉස්සරහට යමුකුත් නැහනේ. අපි නිකන් අපේ වැඩක් බලාගත්තා. අපි කල්යාණ මිත්‍රයෝ ටිකක් ඇසුර කරගත්තා. අපේ වැඩේ කරගත්තා. අපි අයින් වුණා. අපෙන් හැබැයි අනිත් අයට බලක්වත් නැහැ. එහෙම නෙමෙයි. අපි පොඩ්ඩක් මුලදී කල්යාණ මිත්‍ර ඇසුරකින් අපිත් නිවැරදි තැනකට පැමුණා. අපිත් කල්යාණ මිත්‍රයෙක් බවට පත් වුණා. කසේ අපි අපේ සෙවණ ඊළඟට වුණ තව කෙනෙකුට ලැබලා දෙනවා. අපි නිවැරදි ආදර්ශයක් දෙනවා. අයහපත්ක් කරන කෙනෙකුට අපි යහපත කෙන් පෙන්ලා දෙනවා නැත්නම් කියලා දෙනවා. එතකොට අන්න එයත් යහපත් මාර්ගයට එනවා. දැන් උදාහරණයක් වශයෙන් දැන් අඟුලිමාල ගත්තොත් ඉතින් මිනිස්සු ගණන් දහස් ගණනක් මරමරා හිටිය මිනිස්සයා. නමුත් එතුමා එයාගේ තිබිච්ච ස්වභාවයත් බුදුරජාණන් වහන්සේ දැකලා රහත් වෙන්න පුළුවන් කමක් ඇති කරගත්තා. ඉතින් ඒ නිසා අපිට කෙනෙක් මත්පැන් පානය කළා කියලා මොකක් හෝ යම් කිසි අයහපතක් කරා කියලා එයා 100%ක් එයා කළු චරිතයක් කියලා එහෙම පැත්තකට දාන්න බෑ. ඒ වගේමයි කෙනෙක් හොඳ දෙයක් කරා කියලා එයා 100%ක් සුදු චරිතයක් කියලාත් අපිට ගන්න බෑ. ඒ නිසා මේ සුදු කළු මේ ස්වභාවය මනුස්සයා තුළ වෙනස් වෙනවා. ඒ නිසා සත්පුරුෂයෙක් වශයෙන් හඳුනගත්ත කෙනෙක් genuත් අතින් යම් වෙලාවට වැරද්දක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. සත්පුරුෂයෙක් වශයෙන් හඳුනගත්ත කෙනෙක්ගෙන් වුණත් ඇතැම් වෙලාවට හොඳ දෙයක් සිද්ධ වෙන්න මේ ඉඩ තියෙනවා. ඒ නිසා අර අනුතුංග මහත්තයා කිව්වා වගේ මෙදෙනේ මේ පුජ්‍යල භාවයම නෙමෙයි බලපාන්නේ. අපිට සම්පූර්ණයෙන් මෙයා සුදු චරිතයක්, මෙයා සම්පූර්ණයෙන් කළු චරිතයක් කියලා වර්ග කරනවා වෙනුවට කවුරුත් මිනිස්සයෝ කියන පැත්තට ආවනම් කාගයතුනුත් හොඳ දේ වෙන්න පුළුවන්, කාගයතුනුත් වැරද්දක් වෙන්න පුළුවන්. අපිට පුළුවන් නම් ඒ හොඳ දෙයක් යා කරද්දී ඒ දේ අගය කරන්න, වරදක් කරද්දී ඒක පෙන්ලා දෙන්න හරි ඒක වරද බව තේරුම් ගන්න. එතෙන්දී අර මගේ පාර්ශ්විකයය, මගේ දරුවාය, මගේ බිරිඳය, මගේ ස්වාමියාය කියලා ඒ මගේ කම නිසා යාගේ වැරද්ද වුණත් අනුමත කරනවා වෙනුවට කවුරු කරත් වැරද්ද වැරද්දමයි, නිවැරද්ද නිවැරද්දමයි. ඒ විදිහට යන්න පුළුවන් නම් මං හිතනවා වඩා සුදුසුයි කියලා. එතකොට අපි තුල එක්තරා අන්දමක විවෘත බවක් තියෙනවා. අපි තුල ගොඩනගාගත්ත යම්කිසි කුසල් ශක්තියක් අර මේ තියෙනවා නම් එතකොට අපේ වැරද්ද නැත්නම් අපේ තිබිච්ච අකුසලයේ අභිභවා දැන් කුසලයේ මතුවෙනවා. දැන් අපේ මතක ඇති අර සම්මාදිට්ඨිය ගැන කතා කරද්දී අපේ තිබිච්ච අකුසලයේ යටපත් කිරීම සඳහා අපි කුසලයක් වර්ධනය කරගෙන ගියා. ඒකනේ අර ලෝණපර සූත්‍රයේ වශයෙන් මේ බුදුරජාණන් වහන්සේ දෙනේ උපමාව. එතකොට අපේ තියෙන කුසල ශක්තිය වර්ධනය වෙන්න වර්ධනය වෙන්න දැන් එතකොට වෙන කෙනෙකුට අපිට කරන්න දෙන බලපෑම අඩුයි. එයා අසත්පුරුෂයෙක් වෙන්න පුළුවන්. එයා අපිව මේ රවට්ටන්න හදනව වෙන්න පුළුවන්. නමුත් ඉතින් අපි රැවටුණත් වැඩි වෙලාවක් යන කලින් ඒක තේරුම් ගන්න. එහෙම නැත්නම් අපි රැවටෙනවා වගේ පෙන්නනවා. හැබැයි එයා තමයි එතන රැවටිලා තියෙන්නේ. මොකද අපි ඊට වඩා දැන් පොඩ්ඩක් එහාට ගිහිලා තියෙන්නේ. තියෙන්නේ වගේ අපි අර අනිත් කෙනෙකුටත් ඉතින් යම්කිසි ආදර්ශයක් දෙන්න පුළුවන් මට්ටමට පත් වුණාට පස්සේ ඉතින් මම නම් හිතනවා ඉතින් ආයෙත් ඉතින් ලොකුවට බය වෙන දෙයක් නැහැ කියලා.
ඒ වගේම ස්වාමීන් වහන්සේ දැන් ඉතින්දී දැන් කෙනෙක් නරක වැඩක් සමාජ හරි නැත්නම් ලෝකිත හරි කරනකොට මේ නරක වැඩේට පස්සේ අපතුල ඇතුළේ ප්‍රතිචාරය මොකක්ද කියන එක හොඳ අපිට විපස්සනා වදින කරගන්න ලැබෙන අවස්ථාවක් ඇතුළත දැන් තියෙනවා. ඒ වගේම හොඳ දෙයක් කරනකොට මගේ සිතේ තියෙන්නේ මොන වගේ දෙයක්ද කියලා යාම ඒ අනුව මේ මනසේ තියෙන ස්වභාවය දැනගෙන ඒක අභ්‍යන්තරව පාවිච්චි කරන ස්වභාවයක් දැන් දකින්න වෙනවා. ඒ කියන්නේ හොඳ කරත් නරක කරත් මේ ඇතු වෙන කම්පණය මේ ඒකෙන් ඇතු වෙන රැලි අනුව මං ඇතුලේ වෙන්නේ මම කියන සත්‍යය ඇතුලේ වෙන දේ මොකක්ද කියන එක
ඒ වගේම අර කලින් ප්‍රශ්නයක් ඇහුවා අර මහත්තයෙක් ගග්ගපජ්ජ සූත්‍රයේ මේ අර කාරණයක් තියෙනවා කියලා මේ ප්‍රඥාව පැත්තෙන් ඒක බුදුරජාන් වහන්සේ කියලා තියෙනවා. ඒකෙදී බුදුරජාන් වහන්සේ සීල සම්පදා සද්ධා සම්පදා කියලා එහෙම කාරණා කීපයක් එනවා. ඒකේ තියෙනවා පරලෝව පිණිස හේතු වෙන මෙලෝ වර්ෂිනුත් යහපත පිණිස හේතු වෙන කාරණා හතරක් පෙන්වනවා. සද්දා සම්පදා, සීල සම්පදා, ඡාග සම්පදා, පඤ්ඤා සම්පදා කියලා. එතන මේ පඤ්ඤා සම්පදා වශයෙන් ඉදිරිපත් කරන්නේ අර මම මතක් කරපු උද්‍යබ්බ ඥානය. ඒ කියන්නේ මොකද්ද ඒකට කියන්නේ උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියා නිබ්බේධිකාය කියලා. ඒ මම වෙනත් සූත්‍රයකින් අරන් ඉදිරිපත් කරපු කාරණාව තමයි මෙතනත් ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒ ප්‍රඥා වශයෙන් පෙන්වන්නේ ගිහි පැවිදි ભેදයක් නැහැ. මේ මට්ටම අනිවාර්යෙන් අඩුම තරමින් අවශ්‍යයි කියලා වගේ හැඟීමක් තමයි මේ සූත්‍රයේදීත් මතුවෙන්නේ. ඒ උද්‍යව්‍ය දකින්න මට්ටමක විනිවිද දකින්න ප්‍රඥාවක් මේ අවශ්‍යයි කියන මට්ටම මේ දීඝජාන සූත්‍රයේ නැත්නම් ව්‍යග්ගපජ්ජ සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ මතක් කරලා තියෙනවා. හොඳයි.
Thank you, Sanasa. Aksaray, Dharmesh Vandavadma. Vedagat Sanasa, me Madara Prasnayakaan, ito nantram ar Mahesha Mahatmiya ahapu Prasnayal sambandhi. දැන් ඇමරිකාවේ ස්වාමීන් වහන්සේ මේ සතෙක් මෙහෙම අපට සාමාන්‍යයෙන් උපත් වෙන සතෙක්වත් මොකේ හරි නැත්නම් භාවයකවත් අන්තරකටපත් කරන්න බෑ කිසිම ආකාරයකට. විශේෂයෙන්ම විදින සුළු සතුන් තව. හැබැයි ඉතින් මේ අපි ලෝකේ කොහොම එක්කව වෙලා මේ සතුන් ඇති කරලා කෑම සඳහා ආහාරයට ගන්නවා මරලා. ඉතින් මේ ඒ වටපිටාවේ ස්වාමීන් වහන්සේ දැන් අපි
හොඳම දන්නා එක වැරදි කියාවක්. දැන් ඒ වගේමයි ඒකටත් එකතු කරන්න මම කැමති ආනන්ද මහත්තයා. දැන් ඕස්ට්‍රේලියාවෙත් වැඩිම හරක් ඝාතනය කරන්නේත් ඕස්ට්‍රේලියාවම තමයි.
එහෙමයි.
දැන් අර පැත්තෙන් ඒගොල්ලන්ගේ හොඳ දේවල් තියෙනවා. සතෙක් මේ ගැරන්ටි එකක් මරන්නේ නැහැ. හැබැයි ඉතින් ලක්ෂ ගණන් මේ හරක් ටික එකතු කරලා උන්ව අර કૃතිමව වර්ධනය කරලා මස් පිණිස විකුණනවා. ඒ නිසා අය එකකවත් සර්ව සම්පූර්ණ නිවැරදිතාවයක් නැහැ කියලා පැත්තක් තින් තේරුම් ගන්න පුළුවන්.
ඔසන දැන් ඒක තමයි මෙහි ඒ කියන්නේ මේ Taman මම මට තේරෙන්නේ මේ තනික්‍රම අපි ආත්මార్థයෙන් වෙනුවෙන් කරගන්න නීති පද්ධතියක් වෙන්න ඇති. මොකද ඇමරිකාවෙත් ඒකමයි වෙන්නේ. ලක්ෂ කෝටි ගණන් හරක් මරනවා. මේ ඉතින් එතනදි සානා දැන් මේ අර පාණාතිපත සූත්‍රය වගේ වහන්සේ මේ සඳහන් කරා පාණාතිපත වේරමණී ආච සමනුඤ්ඤෝ හෝති වගේ කියන තැන්වලදී අපි අනිත් කටියට තියාගෙන ඒක සතුන් නොමැවීමට සමාදන් නොකිරීමට වගේ අවස්ථාවකදී අපි කොහොමද මේ වගේ දෙයකට අනුගත වෙන්නේ සම්මත? මොකද දැන් අතන මම දැන් මේ සම්බන්ධයක් ක්‍රියා කරන කෙනෙක්. ඒ කියන්නේ සතුන් වෙන හානි ඉන්ටරැක්ට් කරන මිනිසුන්ගේ ශරීර මේ බ්ලඩ් රෝග වලට ඔය NCDs කියන නොන් කමියුනිකේබල් ඩිසීසස් වගේ දේවල් වලට වැඩිම හේතු වෙන්නේ මස් මාංශය කියන එක දැන් මේ හරියට ඒ කියන්නේ ව්‍යාප්ත වෙනවා.
ඔව්.
ඉතින් එහෙම දෙයක් දැනුවත් කරන්න ගියාමත් ස්වාමීන් වහන්සේ තුනක් කලාවට නිකන් මේ අර වැරදි දෘෂ්ටියකින් බලන ගතියක් තියෙනවා. ඒකට මට හිතෙනවා විශේෂයෙන්ම ලංකාවේ රටවල මුත් බුද්ධ ධර්මයේම මේකට එරෙහි වෙන ගතියක් තමයි එහෙම ගතියක් පේන්නේ. ඉතින් අද කොහොමද ඒකට හැසිරෙන්න ඕනේ බුලාසක ඇඩ්වයිස් එකක් තියෙනවා
සර්. දැන් බුද්ධ ධර්මයේම එරෙහි වෙනවා කියලා කිව්වේ මහත්තයා මොකද්ද?
නැසන දැන් අපි සමහරක් කරාට දැන් ඇත්තම මේ දැන් බුදුන් වහන්සේ මස් මාළු කන්න එපයි කිව්වේ නැහැ වගේ කියන්නේ. මං දැන් මම ඒ ගැන අදහ ගන්න කියන්නේ. මම ඒ ගැන කියන්නේ පොඩ්ඩක් රිසර්ච් කරනකොට මට තේරෙන්නේ ඇත්තම අර ස්වාමීන් වහන්සේලාට විතරක් කියන යම්කිසි අලවන්ස කන්පද ස්වාමීන් වහන්සේලා හැමලෙම පිටින් යපර නිසා සහ ත්‍රිකෝටි පාරිශුද මාංශය කියන දෙයක් විතරක් කියන්නේ ගොඩාක් එක්සෙප්ෂන්ස් වල ගිහිල්ලා ඉතාලම සුලවසරයක් තියෙනවා මේ ස්වාමීන් වහන්සේලා වන්දන. නමුත් කියන්න එහෙම වැරදිම අවස්ථාවකුත් නැහැ.
දැන් උදාහරණයක් වශයෙන් දැන් බුදුරජාණන් වහන්සේ සම්මා ආජීවය ගැන කතා කරද්දී මස් වෙළඳාමෙන් වළකින්නේ සත්ත්ව වෙළඳාමෙන් වළකින්නේ කියලා ඒ ප්‍රකාශ කරද්දී තියෙනවනේ ඉතින් එකතකින් නේද මස් පිණිස සතුන් ගහත් මේ සතුන් වෙළඳාම් කරන්න එපා කියලා තමන්ගේ ශ්‍රාවකීන්ට කියනවා තමන්ගේ ෆලෝවර්ස්ලාට කියනවා ඉතින් එතකොට එතනින් හැංගෙනවා එතකොට ඒ පැත්තට ආපු කෙනා ඉතින් මස් පිණිස එහෙනම් සතෙක් වෙන්න දන්නේ නැහැ. ඒතකොට අනිත් පැත්තෙන් ඉතින් එහෙම හිතා ගන්න පුළුවන්. දැන් එතකොට මට කිව්වනම් මස් පිණිස සතෙක්ව වෙළඳාම් කරන්න එපා කියලා. මම වෙන කෙනෙක්ගෙන් එහෙම වෙළඳාම් කරන කෙනෙක්ගෙන් ගන්න එක සුදුසුද? නේද? ඒ පැත්තට හිතන්නත් පුළුවන්. ඉතින් එහෙමනම් ඒකත් සුදුසු නෑනේ නේද? මං වැරද්ද කරන්නේ නැහැ. හැබැයි මම අනිත් කෙනෙක්ව මේ ඒ වැරද්දෙන් මුදවන්නේ මගේ ගාණක් නෑ මං එයාව යොමු කරනවා ඒකට ඒක එතකොට එතරම් වැරදි දැන් අර අපි ඒකනේ දැන් බුදුරජාන් වහන්සේගේ අර සීලය ගැන කතා කරද්දී තමනුත් ඒ සීලය ආරක්ෂා කරනවා තවත් කෙනෙක්වත් ආරක්ෂා කරන්න උත්සාහවන්ත වෙනවා ඒ සීලයේ තියෙන ಗುಣ කතා කරනවා පැති තුනක් එතකොට ඔන්න ඔය පැති තුනම සම්බන්ධ වෙනකොට ඔය මහත්යා කියන ප්‍රශ්නෙට විසඳුම එනවා එතකොට ඔන්න අපිත් ඒ දේ කරන්නේ නැහැ තව කෙනෙක්වත් ඒ දේ කරන්න යොමු කරන්නේත් නැහැ. ඒයින් වැලකී සිටීමේ ಗುಣ කතා කරනවා.
දැන් අර මේ දැන් පැහැදිලි සනස දැන් අර දැන් පොඩි පාසුද මාසයක් ගැන කියනකොට උනත් අපි හිතන තියනවානේ සැකයක් තියෙනත් බෑ කියලා.
බෑ. ඔව්.
එතකොට ඒ සැකයට සැකය කියන එකත් දැන් මට මම දේශනා කිව්ව විදිහ අහලා තියෙනවා. ඒ සැකය කියන්නේ මගේ මස් කෑම මගේ ආහාරය නිසා වෙන සතෙකුට ඩිරෙක්ට්ලි වෙන්න තියෙන හානියක් වෙන්නත් බෑ කියන සැකයක් ඒ සැකයේ තිබුණා වුණත් එහෙමනම් අපිට මස් ගන්න يعني ආහාර ගන්න බෑ මොකද දැන් ඇත්තටම අපි දැන් ওই මස් කෑම කවුද කියලා ඔය අහන ප්‍රශ්නේ මුගත් දැන් වල ධර්ම දේශනාවලදී මම හිතන්නේ ඒක අහන්නේ මේ සැකයේ තියෙන නිසා ඒක සම්බන්ධයි ඒතකොට ඒ ප්‍රහස්ත්‍රි තුලම අපිට ඉන්න මස් කෑම වර්ගින සිද්ධ වෙනවා මම ඒක කියන්නේ ඉතින් ඒ ටික අපි හරියට සාමාන්‍ය විශේෂණ බෞද්ධ රටවල විග්‍රහින් නැති කතාවක් තමයි මට තේරෙන්නේ ඒක තමයි වන්දෙන් එහෙම කන්ති මේ වගේ දැනගදී දැන් මම වගේ කෙනෙක් මම මේක සෑහෙන ක්‍රියාකාරී වැඩ කරනවා ඉතින් එහෙම කෙනෙකුට අපිට කොහොමද ඒක කමක් නැද්ද ඒ ගැන දැනුවත් කරාට එහෙම නැත්නම් සත්‍යන තින්න ඕනද
අන්නේක තමයි. එතන තමයි මටත් හිතෙන්නේ. දැන් මේ අන්තිම වහත් එකේ මේ කරුණාවෙන් කරන දෙයක් කියලා. කියන්නේ තමන් දැන් මේ වැරද කරන කෙනා කෙනෙහි ද්වේෂයක් ඇති කරගෙනත් මේකේ කරන්න ගියොත් අපි තුල වැරද්දක්
තියෙනවා.
ඔව්. ඒ නිසා අපි නිකන් අනුකම්පාවෙන් කරුණාවෙන් පුළුවන් නම් මෙයාවත් මේ දෙයට යොමු කරන්න කියලා චේතනාවෙන් කරාට වැරදක් නැහැ. එහෙම නැතුව නිකන් වෛරී සහගතව යන්න ගියොත් එතනදී අපි ආයි දැවෙන්න පටන් ගන්නවා. අපි තවත් පිරිසක් සත්ව ඝාතනයෙන් වැළැක්වීම පිණිස උනන්දු කිරීමේ වැරද්දක් නැහැ. හොඳයි තෙරුවන් සරණයි. හොඳයි අපි අද නම් සෑහෙන වෙලා කතා කරලා තියෙනවා මම හිතනවා අද ප්‍රමාණවත් කියලා අපි ධර්ම සාකච්ඡාවේ නිරත වුණා. එතකොට අද දවස පුරාම එතකොට පැය දෙකකුත් විනාඩි 20ක වගේ කාලයක් ධර්ම දේශනාවේ සහ ධර්ම සාකච්ඡාවේ අපි නිරත වෙලා තිනවා. මේ අන්දමින් අපි රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. එත්තාවතා චාදී ගාථා සජ්ජහනා කරමු. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සාදු සාදු සාදු
සාදු සාදු සාදු සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලජ්ජං පසුතු වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං සාදු 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 තෙරුවන් සරණයි.
හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි.